හදිස් අධ්‍යයන සාකච්ඡාව ආරම්භ කරන්න කලින් සුගත තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන ආරි පුවත් කමා කරගෙන අපි සදහම් දේශනාවට යමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ලැසියු දනම් මේකෙන් ඉදිරිය සිහිපත් කරගන්න. අනන්ත සංසාරය පුරාවට මායන ගමනේ මගේ සිත කය වචන යන තිදොරින් ආදී උත්තරීතර බුද්ධ රත්නයේට ධම්ම රත්නයේට සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට අසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මග්ගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට සීල ලෝක සීල සත්‍යයන්ට දන හෝ නොදන වචන මාත්‍රයකින් හෝ වේවා ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා සිතවිලි මාත්‍රයකින් හෝ වේවා අවැඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් අකටියක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණා නම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මා හට දසදහස් වර කෝටි ලක්ෂ වර කමාකට වැඩ වදාරන සේක්වා කියලා සිළු දෙනා මාරිපවාද කමා කරගන්න. ඒ වගේම සිළු දෙනා හොඳ අධිෂ්ඨානයෙන් මේ සද්ධර්ම සාකච්ඡාවට දේශනාවට අනුගත වෙන්න. කොහොම හරි සතර අපාය දුරට සදාකම වහ ගන්නවා. ඒ වගේම මේ උත්තරීතර මාර්ගඵල ආબોධ කරගෙන ඉන්න යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඉදිරි මාර්ගඵල ප්‍රසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගන්නවා කියන අධිෂ්ඨානයෙන් යුක්තව සිළු දෙනාම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන සූදානම්මයි. ඉංගතුනි ඔබ හොඳටම දන්නවා අපි අද මේ යන්න උත්සාහ කරන ගමන මුළු සසරකටම පළවෙනි අතාවටයි මේ යන්න හදන්නේ. එහෙනම් ගිහිල්ලා හුරු පුරුදු පාරක් නෙමෙයි මේක. කොයිතරම් දුරට මේකේ කෙලවර පේන්න තිබුණා ඉදිරි පියවර පෙනුණා හෝ පේනා වගේ හරි දැනුණා තියෙන අඩියක් අඩියක් ගන්න තියෙනතුනේ මීට කලින් කවදාකවත් සසර තිබ්බ අඩියක් නෙමෙයි මේ තියෙන්නේ. මොකද මීට කලින් යන්න තියෙන හැම පාරකම ගියා හරියට පාර හැරෙන්න. ඒ නිසා මේ යන ගමන තියෙන්නේ බොහොම හේන්සීරුවට යන්න ඕන ගමන. අපි කාටවත් කුලප්පුවක් හැදිලා මේ ගමන යන්න එක සුදුසු නෑ. හදිස්සි වෙලා බෑ. හදිසි වෙලා බෑ. මේක බොහොම හීන්සීරුවට යන්න ඕන ගමනක්. බොහොම ප්‍රවේශමේ තියෙන අඩියක් අඩියක් ගන්න හොඳට හොයලා බලන්න. හොඳ ඉවසීමෙන් හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් යන්න ඕන ගමන. ගුරු ඇසුර ලබාගෙන තථාගතයන් වහන්සේ නැමැති මහා ගුරුවරයාගේ ඉඳන් අද දක්වා පහළ වුණා වූ මේ ගුරුකුලේ සියලුම මහා යතිවරයන් වහන්සේලා ගිය ඔන්න ඔය විදිහට. ඉතින් තථාගතයන් වහන්සේත් උන්වහන්සේ ගිහිපු ගමනයි අපිට දේශනා කරන්නේ. ඒකයි සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් සහ පසේබුදු පියාණන් වහන්සේ නමක් අතර ප්‍රධානම වෙනස. සම්බුදු පියාණන් වහන්සේලා තෙමිතුනේ උන්වහන්සේලා ගිහිපු ගමන ගැනයි දේශනා කරන්නේ. පසේබුදු පියාණන් වහන්සේලා නිවන සාක්ෂාත් කරගෙන ඊට වඩා ටිකක් වෙනස් විදිහකට. ටිකකට ඇත්තටම ගොඩක් වෙනස් විදිහකට. උන්වහන්සේලාගේ මහා පාරමිතා බල ශක්තිය නිසා පින්වතුනි මොකක් හෝ දකින සිද්ධිය එක මොහොතකට විදර්ශනා වෙනවා. තීව්‍ර ලෙස තමාගේ සමාධිය වැඩිලා ඒ මොහොතේදී සකල ක්ලේශයන් නසන්න පුළුවන් මහා පාරමිතා ශක්තියක් එක්ක පින්වතුනි පසේබුදු පියාණන් වහන්සේලා ඒ බුදු වෙන්න කලින් උන්වහන්සේලාත් බෝධිසත්වය ඒ උත්තමයන්ගේ ඒ පරිවර්තනයේ සිද්ධ වෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් ඒ උත්තමයන් සෝතාපන්න සකෘදාගාමි එහෙම වැඩ පිළිලක් තුල නෙමෙයි යවෙන්නේ. මේ හිටිය මේ බුදු. පසේ බුදු. හැබැයි අපි හරි වාසනාවන්තයි. පින්දිනේ සම්බුදු පියාණන් වහන්සේ නමක් විටින් විට මෙලොවට පහළ වෙනවා. ඒ පහළ වෙලා බොහොම ක්‍රමවත් වැඩ පිළිවෙලක් උන්වහන්සේ දේශනා කරනවා මේ මග යාම. ඉතින් ඔන්න ඔය කියපු ක්‍රමයට අපි යන්න උත්සාහ කරනවා මිසක් ඉතින් අපිට ඕන ඕන විදිහට මේ ගමන යන්න ගියොත් එහෙම වැඩ වරදිනවා. අපි කවුරුත් හිතා ගන්න හොඳ නැහැ කියන අපි දන්නවා කියලා. අපි දැනගන්න ඕන එකම දෙයයි ඒකම අපි දන්නේ නැහැ කියලා. දැන් මේක බොහොම ප්‍රඥාවෙන් ගන්න මම මේ කියන දේ. මොකද සමහර අය දන්නේ නැහැ කියලා උද්දාමයටපත් වෙනවා. එහෙම වෙවත් තියෙනවා. මොකක් කර දෙයක් කියලා දන්නේ. දන්නවා. දන්නවා. දන්නේ නැහැ කියන එකත් ඒගොල්ලෝ තමන් ඔලුප්ප ගන්න. මොකද මේ මානය කියන එක මහා අමුතු විදිහට දෙන්නුතුනේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ දන්නේ නැතිකම නිහතමානීත්වය කියලා දරාගෙන තමන් නිහතමානී කියලා පෙන්නන දන්නේ නැහැ කියලා. අපිට දව තේරෙන්නේ නැහැ. අපි ගොඩේ වුන්නේ. එහෙම කියනවා සමහර අය. හොඳටම දන්නවා. උත්තරේ දන්නවා. ඇත්තටම ඉන්නේ තථාගතයන් වහන්සේ ඇවැත් පනවලක් තියෙනවා. භික්ෂුන් වහන්සේලා නිකරුණේ වෙහෙසවනවා. ඒ කියන්නේ ඔබට භික්ෂුන් වහන්සේලා පිරිසක් එකට කටයුතු කරද්දී මොකක් හරි කාරණාවක් ගැන කතා කරන වෙලාවට හොඳටම කරුණු කාරණා දැනගෙන නොදන්නාසේ ඉන්නවනම් ඒක තුලින් මහා සංඝරත්නයේ වෙහෙසවටපත් වෙනවනම් Taman දන්න කාරණාව කියන්නේ නැතුව ඉන්නවා. ඒ වගේම ඇහුවොත් කියන්නේ නැතුව ඉන්නවා දන්නේ නැහැ කියලා ඉන්නවා. පින්දුනි තථාගතයන් වහන්සේ ඒකට ඇවැත් පනවලා තියෙනවා. එහෙම කරන්න එපා ඒක වැරදි කියලා. හැබැයි ඒ වගේම පින්දුනි නොදන්න දේවල් කියන්නත් සුදුසු නැහැ. එහෙනම් දන්න දේ දන්නවා කියලා කියන්නේ නොදන්න දේ නොදන්නවා කියලා කියන්නේ. එතකොට හරිනේ. දන්න දේ දන්නේ නැහැ කියන්න ඕනේද? නැහැ. නොදන්න දේ දන්නවා කියොත් හරිද? එහෙමයි. ඉතින් කෙසේ වෝ පින්වතුනි අපි මේ ගමන යන්න ඕනේ තථාගතයන් වහන්සේට ඕන විදිහට මිසක් අපිට ඕන විදිහට නෙමෙයි. මොකද අපි කවුරුත් මේ ගමන ගිහිපුව අය නෙමෙයි. මේ ජීවිතේ නෙමෙයි සසරටම ඵලිනතාවට මේ ගමන යන්න හදන. ඒ නිසා බොහොම හීන්සරේ සීරුමාරුවට කඩිමුඩිය නැතුව ගුරුවරයා කියන විදිහට මේ ගමන යනවනම් ඔබට වරදින්න හේතුවක් නැහැ. මොකද ගුරුවරයෙක් කියලා කියන්නේ පිටිනේ ඔබ යන ගමන සම්බන්ධයෙන් වගකීමක් ගන්න කෙනෙක්. එතකොට ගුරුවරයා කියන දේ ඔබ කරන්න ගිහිල්ලා ඔබට පාර වැරදීගෙන එනවා වගේ හෝ දැනුණොත් ගුරුවරයා කරන දේ තමයි පිටිනේ ඔබට හරි මඟ පෙන්වලා දෙනවා. හැබැයි ගුරුවරයා කියන දේට පරිබාහිරව දෙයක් කරන්න ගියොත් දැන් ගුරුවරයා දන්නේ ඔබ මොනවද මේ කරන්න කියලා. මොකද ගුරුවරයාත් පින්වතුනි හැම පාරකම කියපු කෙනෙක් නෙමෙයි. නිවනට. නිවනට එකපාර කියන්නේ. අන්න ඒකයි පින්වතුනි. පුළුවන් තරම් ඔබ උත්සාහ කරන්න මේ එක පාරක මේ ගමන ගිහිල්ලා කෙලවරක් කරගන්න. එක එක පාරවලට හරවන්න යන්නේ නැතුව. ඒක අපි එදා කතා කරේ ටී අකුර වගේ වෙන්න කියලා මතකද? ටී අකුර උඩින් හරස් පැත්තට තියෙන ඉර පින්වතුනි මේ නිවන් දකින්න තියෙන එක එක ಜಾති ක්‍රම. තිරස් පැත්තට තියෙන ඉර. හැබැයි ඒක මැද්දෙන් හරියට තියෙනවා පල්ලෙහාට එක ඉරක්. ඉරි ගොඩක් නැහැනේ. ඒ දින එක ඉරයි. ඔංගෝ ඉර තමයි පින්වතුනි ඔබ තෝරගත්ත පාර නිවනට. හෙවත් ඔබේ ගුරුවරයා ඔබට පෙන්වලා දුන්න පාර. ඔබේ ටාගට් එක නැත්නම් ඔබේ ඉලක්කය වෙන්න ඕනේ පින්වතුනි උඩ ඉඳන් පහළට එන එක. මිසක් හැම පාරකින්ම පහළට එන එක නෙමෙයි. එක පාරකින් ආව නම් ඇති. දැන් ඔබට කොළඹ ඉඳන් නුවර යන්න කිව්වොත් මොකක් කරේ එක පාරක් තෝරගෙන යනව නේද? හැම පාරකින්ම එක පාරක් නුවරට යනවා. තව පාරවල් තියෙනවා ආයෙනවා කොළඹට. ආයෙනවා. ආයෙනවා. තව පාරක් ඒකෙත් යනවා. එහෙමද නුවරට යනවා? නෑ ඔබ එක පාරකින් ගියා නම් ඔබේ ගමනාන්තය දක්වා භාවනම් පින්දින දැන් ආ එතනින් එහාට ආයි ගමන යන්න දෙයක් නෑ. ඒ නිසා උත්සාහ කරන්න පින්දින පුළුවන් තරම් එක පාරක් තෝරගෙන එක ගුරුවරයෙක් තෝරගෙන මේ ගමනේ ගමනාන්තය දක්වා යන්න වීරිය වඩන්න. මං කියන්නම් බොහෝ දෙනෙට වෙන ප්‍රශ්නේ. බොහෝ දෙනෙට තියෙන ගැටලුව පින්දිනේ තමන්ගේ වීරිය මදිකම නිසා. තමන්ගේම වීරිය මදිකම නිසා පින්දිනේ තමන්ට ටික කාලයක් යනකොට හිතෙන්න පටන් ගන්නවා මේක නෙමෙයිද දන්නේ පාර. ඒක හිතෙනවා. සමහරට මෙතන ඉන්න හැමෝටම වගේ ওই දයාරණාව හිතිලා ඇති. යම් යම් අවස්ථාව ජීවිතේ. ඒ ගැටලුවක් නෑ. ඉතින් ඒක බොහොම සාමාන්‍ය දෙයක්. එහෙම හිතන එක. නමුත් මම මේ කියන්නේ ඒ අවස්ථාව ඔබේ ජීවිතේට එද්දී ඔබට එහෙම හැඟෙන්න පටන් ගද්දී පින්වතුනි කලබල වෙන්න එපා. හොඳට හිතලා බලන්න පින්වතුනි ඔබට දැන් මම අද ප්‍රායෝගිකව තමන්ගේ මග වැඩෙනවද කියලා බලා ගන්න පුළුවන් විදි මඟක් කරලා දෙන්න. මතකද අපි දවසක් කතා කරා තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරන ක්‍රමයේ දෙයක් ගැන. ඔබට මතකද? තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කියලා කියන්න පිටනේ ඇත්තම අපිට කරන්න බැරි දෙයක්. මහා රූස ගහක්, මහා සමුද්‍රය අපිට කවදාද කියලා මහා සමුද්‍රයෙන් දිය දෝතක් අරගෙන බීලා මහා සමුද්‍රය ඉවර කරන්න පුළුවන්? කවදාක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ කරන්න බැරි දේවල් නොකරන් මොකද? බලමු උද බණහනොද කියලා. නොකරන්? ඒ කියන්නේ බණහන. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලාවත් දෙන්නේ නෑ. ඇත්තටම මම නම් දන්නේ නෑ. ඔබ දන්නවද? මම නම් දන්නේ. දන්නවනම් කරුණාවෙන් මට කියලා දෙන්න. මම දන්නේ. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා මම දන්නේ නෑ. මම ඇත්තටම දන්නේ නෑ. එහෙම නමක් අහලා තියෙනවා. එතනින් එහාට නම් මම එහෙම දන්නේ නෑ. මං හිතන්නේ මං කොච්චර උත්සාහ කරත් උන්වහන්සේ අඳුන ගන්න පුළුවන් වෙයි කියලා. සාරිපුත්‍රයන් වහන්සේ පැත්තකින් තියන්න දෙන්න එතන. භද්‍රකච්චායනා මහරහත් තෙරණින් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා මම නම් දන්නේ නෑ. මං හිතන්නේ කවදාකවත් මට දැනගන්න පුළුවන් වෙයි කියලා. ඒ අපිට ගෝචර නැහැ. ඒ මානසිකත්වයල් අපිට හිතා ගන්නද? ඒවා out of reach. හරියට මේ විශ්වයේ කෙලවර කොහෙද කියලා හොයලා කියන්න කිව්වොත් එහෙම. නෑ ඒක ගැන හිතද්දි නිකන් කැරකිල්ල වගේ නේ. අන්න ඒ වගේ දෙයක්. දැන් ඔබට ප්‍රායෝගිකව හැබැයි පිළිගන්නේ ඕ යන පාර හරියද කියලා බලාගෙන ක්‍රමයක්වත්. ක්‍රමයකට ඕනේ. නැත්නම් ඔබ කොහොමද දන්නේ? ඔබට මග වැඩෙනවද නැද්ද කියලා. දිනේ තථාගතයන් වහන්සේ උන්වහන්සේ දේශනා කරපු ධර්ම කැටි කොට ගත්තොත් මේ අනිච්ච දුක්ඛ අනාත්ම කියන ලෝකේ යථාර්ථය තේරුම් ගන්නේ වඩා ගන්න උන්වහන්සේ හොඳ ක්‍රමවේදයක් දීලා තියෙනවා. ඊයේ සතියේ භාවනාවට වැඩසටහන සම්බන්ධිත ඇත්ත එක මේක ටිකක් කතා කරලා ආයෙත් මතක් කරලා ගමු. මොකද ඒක ගොඩක් අය ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ මතක් කරලා දුන්න කාරණා අපිට ප්‍රායෝගිකව යොදා ගන්න හරි පහසුවක් වුණා කියලා. ඔබ අහලා තියෙනවා නේද පින්විතනි චතුරාරක්ෂාව ගැන? එහෙම නැත්නම් සිවුරංග සේනාව ගැන? සිවුරංග සේනාව, චතුරාංගනී සේනාව. තථාගතයන් වහන්සේගේ ශාසනයත් තියෙනවා මේ චතුරාංගනී සේනාවක් කියලා දෙයක් තියෙනවා. සේනා හතරක්. ඔය සේනාවේ ඉන්න සොල්දාදුවන්ගේ පින්වතුනි අතට දීලා තියෙන අවියක්. ඔවුන් ওই අවියට තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කිව්වේ. මිසක් සේනාවට නෙමෙයි. අතට ගත්ත අවියයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. හැබැයි අවිය විතරක් තියලා පින්වතුනි මේ යුද්ධ කරන්න බෑ. ඒකට සේනාවක් ඉන්නවා. අනිත් එක පැත්තකින් විතරක් හතුරට ගහලත් බෑ. පින්වතුනි හතර පැත්තෙම හතුරට ගහන්නත් ඕනේ. මොකද දෙක පැත්තකින් ගැහුවොත් එම තව තුන් පැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. දෙපැත්තකින් ආවොත් තව දෙපැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. තුන් පැත්තකින් ආවොත් තව එක පැත්තක් තියෙනවා හතුරට දුවලා යන්න. එහෙනම් හතර පැත්තෙම ගැහුවොත් විතරයි පින්වතුනි ඔබට පුළුවන් මේ හතුරව කොටු කරලා හතුරව විනාශ කරලා දාන්න. ඕන් ඔය නිසා සිවුරංග සේනාවක් චතුරාංගනී සේනාවක් ගැන පින්වතුනි තථාගතයන් වහන්සේගේ ශාසනයේ උන්වහන්සේ දේශනා කරා. ඒකෙන් මම පටන් ගන්නකොටම කිව් දෙන්නේ උන්වහන්සේ දේශනා කරපු විදිහට අපි මේ ගමන යන්න ඕනේ. අපිට ඕන ඕන විදිහට නෙමෙයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් මම දැන් අනිච්ච දන්නවා. දුක්ඛත් දන්නවා. අනන්තත් දන්නවා. ඔය මද? ඔකට කියන්නේ පඬිතකම කියලා. අනිච්ච දුක්ඛ අනත්ත දන්න පමණින් තින්ගතනේ මේක කරගන්න බෑ. ඔබ දන්නවා අපි නිරන්තරයෙන් ඔබට කියනවා පින්දින ඔබේ ගුණ වගාව ගැන. මම හිතන්නේ යම් කාලයක් අපි දේශනාවල කතා කරේම ගුණවන්තකම ගැන. ගරු ගුණ හිතගෙන මතකද දැන් ඔබට එවුවා? මතක නැද්ද දැන්? ඒවා මොන්ටිසෝරි බන්නද? දැන් ඔබ ග්‍රැජුවේට් වෙලාද? දැන් ඔබේ පොත් කියවන්න ඕනේ නැද්ද ආයේද? පින්දින අපි දවසින් දවස දවසින් දවස මේ දහම තව තව ගැඹුරු දහම් ලියාගෙන ඉදිරියට ඔබව අරගෙන යන්නේ අපි විශ්වාස කරනවා ඔබ කලින් කරපු දේශනාවල අඩංගු වෙච්ච කරුණ ඔබේ ජීවිතේට දැන් යොදාගෙන ඒ අනුව ඔබේ ජීවිතේ දැන් හැඩගස්වාගෙන යන්න කියලා. ඉස්සරම දේශනාවල ගුරුහාමුදුරන් වහන්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා කතා කරා පින්දින සතර අපායක් ගැන. ඇත්තටම අද සතර අපාය ගැන කතා කරන ගොඩක් අරුණ නැද්ද ඉස්සර දේශනාවල සාපේක්ෂව? ඔබ හිතලා බලන්න. ඉස්සර පෙරේතයෝ ගැනමයි කිව්වේ දේශනාව. අවීති මහා නරකාදී ගැනමයි කතා කරේ දේශනාව. අට මහා නරකයේ විඳින්න තියෙන දුක් පීඩා, තිරිසන් සත්තු උනාට පස්සේ එක එකාගේ බෙලි කඩාගෙන කන හැටි, එක එකාව විනාශ කරගන්න හැටි ඕන තරම් තියෙන ඇති පදන් ඔබ දේශනාවල අඩංගුනාද නැද්ද? අඩංගුනා. අපි විශ්වාස කරනවා පින්වතුනි ඔබ ඒ ධර්මයේ ශ්‍රවණය කළා ඒ තුලින් සසර අපායට ඇති වෙච්ච බියත් එක්ක මේ මාර්ගයේ කොහොම හරි මම වඩා ගන්න ඕනේ කියන අදිෂ්ඨානයකට පත් වුණා කියලා. ඊට අනතුරුව ඊට පස්සේ පින්වතුනි අපි කතා කරන්න පටන් ගත්තා ඔබට නිවන් දකින්න අවශ්‍ය කරන පසුබිම හදාගන්නේ කොහොමද කියලා. මම මේ ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ අරගෙන ඉන්නේ. හරියට ගොවියෙක් ගිහිල්ලා පින්දින කැලෑවක් සුද්ධ බුද්ධ කරලා ගොවිතැන් කරන්න පටන් ගන්න යම් ක්‍රමවේදයක් සූදානම් කරගන්න ඕන. ඉස්සෙල්ලා ගිහිල්ලා ලොකු වන ඇත්තු වන මුර්ගයෝ එහෙම ඉන්නවනම් උන් එළවල දානවා. යම් භූමි භාගයක් හොයාගන්නවා. ඊට පස්සේ ඒකේ තියෙන මහ රූස ගස් ඒවම අයින් කරලා දානවා. ඊට පස්සේ වැට මායිමක් ගහගන්නවා. ඊට පස්සේ ඉතුරු වෙච්ච වල් පැලෑටි ආදි වශයෙන් තියෙනවා නම් ඒවා පුච්චලා දාලා පින්වතුනි නැවත වාරයක් මේ භූමිය වගා කිරීම සඳහා සුදුසු බිමක් බවට පත් කරගන්නවා. ඉතින් මේක ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ යන්නේ. දැන් ඒකයි ගුරුහාඳුරු නිරන්තරයෙන් ඔබට මතක් කරන්නේ පින්වතුනි මේ බණ අහන්න එනවා නම් කලින් දේශනා අහලා ඉන්න කියලා. මොකද උන්වහන්සේ දේශනා කරේ නිකන් නෙමෙයි. දැන් අපිට හිතෙන්න පුළුවන් ඇයි මේ අපි ඉස්සර සතර අපාය ගැන කතා කරලා දැන් කතා කරන්නේ? ඒ කියන්නේ දැන් ඒව අවශ්‍ය නැහැ නේද? මේවා ඇඩ්වාන්ස් එක තිබ්බනම් ඇති නේද? නැතිනේ ආපු පාර. ඒ පාර එනකොට පින්විතින් අපි දැකපු දේවල් තමයි අපි දේශනා කරේ. ඔබත් ඒ පාර එන්න ඕනේ. එහෙනම් කෙනෙක් එකපාරටම ඇවිල්ලා පින්විතින් සමහරක් විතර ගරුගුණ හිතගෙන දේශනාව ශ්‍රවණය කරේ නැත්තම්. එහෙම නැත්තම් ගරුගුණ හිතගෙන ඇහැව්වා. දැන් ඒකක්වත් ඔබට හිතන ඒවා දැන් අදාළ නැහැනේ. දැන් කෙලින්ම අපි යන්නේ උදා වෙනවා වැයෙනවා මේ මම නැති කරගන්න වැඩක් මෙතන තියෙන. එච්චරක් කරන්න නෑ. වෙනම කුබ්බල බලන්න ඕනේ. පින්විතින් කොහොම නිවන් දකින්න බෑ. ඔය ඔබ යන්නේ ඔබට හිතෙන පාර. ඔය පාර නිවන් දකින්න බෑ පින්විතින්. ආපහු රිවර්ස් කරන්න. යන පස්සට. පස්සට ගිහිල්ලා තථාගතයන් වහන්සේ දේශනා කරපු ක්‍රමයට මේ මග වඩාගෙන. හොඳට හොයලා බලන්න පින්විතින් ඔබේ ගරුගුණ හිත තාම ඔබ ගාව තියෙනවද කියලා. ජීවරංග සේනාව ගැන කතා කරන්න කලින් මම මේ කොටස ඔබට මතක් කරගෙන ඉන්නේ පින්විතින්. මම මේ ඔබට මතක් කරලා දෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන වචන තුන අහගත්ත කියලා විතරක් ඔබ කාටවත් නිවන් දකින්න නම් බෑ. නිවන් දකි සමහරක් විට හැබැයි එතනින් හරියට දින ඔබට මග වඩා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද නිවන දකින්න එකයි දැකපු නුවණ නිවන පූර්ණේ කරගන්න එකයි කියලා කියන්නේ දෙකක් නේ පින්විතින්. එතනින් එහාට ඔබේ මේ බිම සරුසාර කරගන්න ඕනේ පින්විතින් ගරුගුණ හිත තුලින්. සත්ගුණවත් භාවය තුලින් වසල සූත්‍රය ගැන කතා කරා බොහෝ කාලයක්. මතකද ඔබට දැන් ඒවුවා? CD වල තියෙනව නේ ගෙදර? කම්පියුටරේ ඩවුන්ලෝඩ්ඩ් ඩී ඩ්‍රයිව් එකේ තියෙනවා. ඒවා හැමදාටම කම්පියුටරේද? මම දැන් ඔබෙන් ප්‍රශ්නයක් අහනවා හිතින් අත උස්සන්න. 2017 2018 කරපු දේශනා ඔබ තාමත් අහනවද? ඉතින් අකුස. ඒව දැන් අහන්නේ නැද්ද? ඒවා මොන්ටිසෝරි බණනේ. ඔබ දැන් ලොකු පන්තියනේ. එහෙම කරන්න එපා. පින්විතින් ආපහු ඉස්සර පොත් ටික ඇල්ලා බලන්න. ඒ පොත්වල තියෙනවා පින්විතින් රන් මුතු මිනි මැණික්. රන් රිදි මුතු මැණික් තියෙනවා පින්විතින් මේ පොත්වල. මම ඔබට ආයෙත් මතක් කරන්නේ මන් නොකරන දේවල් ඔබට කියන්නේ නැහැ. ටයිම් ටේබල් එකක් හදාගන්න කියලා කිව්වා ඔබට. මන් නොකරන දේවල් ඔබට කියන්නේ නැහැ. මගේ ටයිම් ටේබල් එකේ තියෙනවා පින්විතින් ගුරු සාමින් වහන්සේගේ පරණ දේශනා අහන්න වෙනම වෙලාවක් දාලා වෙනම දවසක් වෙනම වෙලාවක් දාලා ඒ වෙලාවේදී කොච්චර අලුත් බණ තිබ්බත් මං අහන්නේ පරණ දේශනා 2017 2018 ඉඳන් සමහරලාට උන්වහන්සේ ගිහි කල කරපු දේශනා සසර ගනුදෙනු එදා මට අහුවෙච්ච නැති ඒවා පින්විතින් අද අහුවෙනවා. මොකද එදා පෙනුණු දුරට වඩා අද පේනවා. එදා බැලුව ඇහි සුදත් එක්ක අද පොඩ්ඩක් සුද අයින් කරලායි බලන්නේ. එදා නොදකපු දේවල් අද පේනවා පින්විතින්. එදා උන්වහන්සේට අවබෝධ වෙච්ච දේවල් පින්විතින් මට අවබෝධ වෙලා තිබ්බේ නැහැ. මං අහන් හිටියා අවබෝධ වෙලා තිබ්බේ නැහැ. ඒවල ගැඹුරුවේ දහම් කරුණු ඒවල අඩංගු වෙලා තිබ්බ පින්විතින් වටිනා දහම් කරුණු අද ඒවා අහු වෙනවා මට. මම ඔබට කියන්නේ වෙලාවක් යොදා ගන්න පින්විතින් පරණ දේශනා අහන්න. මගේ ටයිම් ටේබල් එකේ වෙලාවක් තියෙනවා පින්විතින් ආරාමයේ අනික් ස්වාමින් වහන්සේලාගේ දේශනාව තමයි. දූතානන්ද හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. දීව හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. ධම්ම හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. විජය හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. පොස්සක හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. ඥානදාසි හාමුදුරන් වහන්සේගේ දේශනාවන්. ඔබට ඇහෙන්නේ නැහැ නේ? ඔබ හරි පව් පින්වතුනි. මොකද උන්වහන්සේ බණ කියන්නේ සංඝාවාසයේ විතරයි දැනට. ඔබට යම් මිස් වෙනවා. කොහෙද එන්න කිව්වට එනවා. කරනකොට හරි පාඩුයි. හරි පාඩුයි. මයින්දන මෙතන ඉන්න ස්වාමීන් වහන්සේලා භාගෙන් භාගයකට වඩා වෙනදි මම වාඩිලා උන්වහන්සේලගෙන් දහම් න්‍යාය දේශනාව ශ්‍රවණය කරලා තියෙනවා. මම යන්නේ මගේ නෝට්බුක් එකත් අරගෙන. උන්වහන්සේලා කියන කරුණු මම සටහන් කරගන්න, මම අවබෝධ කරගන්න. මොකද මේක යන මේ ගමන පිටින් යන පාරේ අපි යන්න ඕනේ. ඔබට වෙන ස්වාමීන් වහන්සේලාගේ නෙමෙයි, ගුරුහාඳුරන්ගේ වුණත් පරණ දේශනාවක් අහන්න හිත දෙන්නේ නැත්නම් පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒකයි මේ මතක් කරලා දෙන්නේ. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් අද දේශනාව ඔබට ටිකක් තේරෙනවා මදි කියලා. ඉතින් අහන්නත් දෙයක් ඈ. ටිකක් ගැඹුරු වැඩි කියලා ඔබට හිතෙන්න පුළුවන්. තේරුණොත් තමයි පුදුමේ. නොතේරුණොත් නෙමෙයි. එගින් අපි ගුරුහාඳුනුගේ මැදින් රොබෝට් කෙනෙක් තියන්නම් බටන් එකක් ඔබන්න කියලා. තේරුණාද කියලා හද්දී ඔබ සීරු දෙනා මෙහෙම කරාද අපේ රොබෝට් මෙහෙම කරන්නේ. මොකද බින්දින් ඔබට තේරෙන තරමට අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේගේ දේශනාව. මේ ඔබ හරි වාසනාවන්තයි. සමහරවිට එක දේශනාවක් බින්දින් 4-5 වතාව වහන්න ඕනේ, සමහරවිට 10-15 වතාව වහන්න ඕනේ තේරුම් ගන්න. බින්දින් මේක අවබෝධ වෙන්න අවබෝධ වෙන්න තව කොච්චර අවබෝධ වෙන්න තියනවද කියලා හිතෙන්න පටන් ගන්නවා. මට මතකයි මම පොඩි කාලේ අප්පච්චි මට ගෙනත් දුන්නා Human body කියලා පොතක්. ඒකේ කාටුන් වගේ ඇඳලා තිබෙන්නේ මේ ශරීරයේ තියෙන අවයව. තඩි මිනිස්සේ නිකන් කාටුන් කැරක්ටරයක් වගේ. ඒ මිනිස්සයාගේ ඇඟ ඇතුළට තව චූටි මිනිස්සු වගේ ගිහිල්ලා ඒගොල්ලෝ පෙනහළු වල හිටගෙන ඒ පෙනහළු වල හුස්ම අදිනවා ඇතුළට. මැෂින් එකකින් අර මයින්හමක් වගේ ඇදද හුස්ම අදිනවා ඇතුළට. තව එකෙනේ බඩ ඇතුළට ගිහිල්ලා මේ චූටි මිනිස්සු අර මිනිස්සයාගේ ඇඟ ඇතුළට මේ චූටි මිනිස්සෙක් ගිහිල්ලා එයා කටෙන් එන බත්ගුලි ටික අල්ලල්ල යවනෝ මහා අන්තරයට කුඩා අන්තර වලට. එයා යවනෝ. එයා තමයි ඒක කරන්නේ. මම මේ පොත කියවපෙන් එතන. මම මේ පොත කියවලා හිතාගත්තා. ආ දැන් මන් දන්නවා මිනිස්සයාගේ ඇඟ වැඩ කරන්නේ කොහොමද කියලා. ඇතුළේ චූටි මිනිස්සු වගේක් ඉන්නවා. ඒ පොත කියවලා ඉවරක ඉවරලා අපිනේ මං හිතාගත හරි මම ડોක්ටර් කෙනෙක් වෙන්නවා. මොකද දැන් මේ පොත දන්නවා කියලා කියන්නේ පොතේ තියෙන ඔක්කොම පිටු ටික පිටු තිබ්බම මං හිතන්නේ 10ක් විතර. එක එක සිස්ටම්ස් වලට රිප්‍රොඩක්ටිව් සිස්ටම්, මොකද සර්කියුලේටරි සිස්ටම්, ඩයිජෙස්ටිව් සිස්ටම්, රෙස්පිරේටරි සිස්ටම් ආදී වශයෙන් මේ සිස්ටම්ස් එක පිටු 10ක් විතර තිබ්බා. ඒ ටික කියලා ඉවරනාට පස්සේ මං හිතාගත්තා දැන් මට ඕන කෙනෙක්ට වැඩකම් කරන්න පුළුවන්. මොකද මං දන්නවනේ දැන් වැඩ කරන හැටි. කෙනෙක්ට බඩේ අමාරුත් තියෙනවා කියලා කියන්නේ ඒ ඇතුළේ ඉන්න මිනිස්සෙක් කියන චූටි මිනිස්සයා. එයා යාගේ රස්සාව හරියට කරන්නේ නැහැ. ඒ නිසා කරන්න ඕනේ එයාට එන්න කියලා එයාත් එක හොඳ දෙක හොඳින් දෙකක් කතා කරලා මොකද ප්‍රශ්නේ ඇයි කියන දේ කරන්න බැරිද කියලා. එහෙම කරා නම් එයා ඊට පස්සේ ඉතින් එහාට බඩේ අමාරු හරිය. ඔන්න ඔය පොත කියවලා පින්දින මම හිතාගත්තා මම දැන් වෙදෙක් කියලා. මම හිතාගත්තා මම මේ මනුස්ස කය ගැන මේ ශරීරය ගැන සියල්ල දන්නවා කියලා. මන් දන්න තරමනේ. නමේ වසර 10 වසර විද්‍යාපන්තියර නැත්නම් මං හිතන්නේ 7-8 වසර විද්‍යාපන්තියර පින්වතුනි ආපවසරයක් ගෙනව මේ මනුස්සකය ගැන කියලා දෙන්නේ, ශරීරය ගැන කියලා දෙන්නේ. එතකොට තමයි මං දැනගත්තේ මම මොනවද දන්නේ කියලා. ඕලෙවල් කරලා ඉවරනකොට පින්වතුනි මම මට හොඳටම තේරෙනවා මම මොනවද දන්නේ. මං කොච්චර දන්නේ නැද්ද? ඒ වල වලට මං සිලෙක් කරගත්තේ හියුමන් බයොලොජි. මොකද අර එදා ඔළුවට වැටිච්ච ටික නිසා. අවුරුදු දෙකක් හියුමන් බයොලොජි කරලා ඉවරෙදි මං හිතාගත්තා මං මොනවද දන්නේ? ඇයිදිනේ මේ ගමන යන්න පේනවා. තව කොච්චර නොදන්න දේවල් තියෙනවද කියලා. අන්න ඒකයි පින්දින මම ඔබට කියන්නේ පරණ පොට්ටි ගැදලා ගන්න කියලා. අද ඔබට මේ කියන දහම් කරනු පින්දින තේරුම් ගන්න ටිකක් අපහසුයි නං. කලබල වෙන්න නෙමෙයි තියෙන්නේ. කරන්න තියෙන්නේ පරණ දේශනාවලට යන්න. ආපෝ ඒව ඇදලා ගන්න. මම හිතන්නේ ගුරුහාමුදුරන් වහන්සේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන දේශනා කරන්න පටන් ගත්තේ 2017 අග කාලේ 2018 මුල් කාලේ විතර. අනුරාධපුරේ දේශනා කරපු කාලේ. ওই කාලේ තමයි ඔක දේශනා කරන්න පටන් ගත්තේ. පින්විතනේ ඒවා ගන්න එළියට. අන්තර්ජාලය ඕන තරම් තියෙනවා. මේ ආර් ස්වාමීන් වහන්සේලා ඉල්ලගෙන යන CD තියෙනවා ආදි වශයෙන්. මොකද මම දන්නවා පින්විතනේ තාමත් අපි මේ මොකද්ද සං පෙට්ටි ගැන කතා කරනවා. උදා වීම වැය වීම ගැන කතා කරනවා. උපාදානස්කන්ධ ගැන කතා කරනවා. මම ගැන කතා කරනවා. භව හදන එකක් ගැන කතා කරනවා. තාම හරියට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික අවබෝධ කරගත්තේ නැති පිරිස මෙතන ඉන්නවා. ඔබ බලන් ඉන්නවා දවසක ඔබට තේරෙයි කියලා. පින්දිනු උඩ බිම් බලන් හිටියා කියලා තේරෙන්නේ නැහැ. ඒකට කල යුතු දෙයක් තියෙනවා. අන්න ඒ දේ කරන්න. යන්න පරණ දේශනා අහන්න. ඒව හොයාගන්න. අඩුම තරමේ 2018 මුලින්නම් හරි පින්දිනු ආපහු දේශනා ටික අහගෙන එන්න. ඔබ වෙලාවක් දාගන්න. මං කිව්වේ කාලසටහනක් හදාගන්න කියලා. දැන් ආයෙත් හිතින් අත උස්සන්න බලන්න කාලසටහන හදගත්තාය. කොබන් හිතින් අත උස්සන්න. මං කිව්වා හරි. කාලසටහන හදන්න කියලා කියනකොට මම කිව්ව නේද කාරණාව මොකද්ද කියන්නේ 100ට 10යි කරන්නේ ලෝක සම්බන්ධයෙන් යහපත් දෙයක් කිව්වොත් 120ක් කරනවා නිවන සම්බන්ධයෙන් යහපත් දෙයක් කිව්වොත් 10යි කරනවා වෙන මම බලන්න උඩදාල දින අට්ටික එහෙනම් අට්ටික සංඥාව කියලා කිව්වේ අට්ටිකයි තියෙන්නේ ඒ හරයිටි දිගුච්චි තමයි එතනින් හැර. මම ලබන සතියත් අහනවා. ලබන සතියත් අහනවා අත උස්සන්න කියලා. හිතෙන් බලමු එදාට අත් කීයක් හිස්සලා තියෙයිද කියලා. ආයෙත් මට අත්තික සංඥාව වඩන්න දෙන්න එපා. පින්විතනේ දන්නෝ දනිති. කාලසටහනක තියෙන වැදගත්කම. දන්නෝ දනිති. දන්නෝ කියන දේ බහගෙන ඒ විදිහට වැඩ කටයුතු කරොත් ඔබත් දන්නෙක් බවට පත් වෙයි. ඔබට පේන්නේ නැතුව පිටින් මේ දවස් ගණන් ගත වෙවි යන දවස් ගණන් සති ගණන් මාස ගණන් ඔබට දැනෙන්නේ නැහැ පින් ඔබ දන්නවද දැන් අද අගෝස්තු මාසේ 3 සතිය මේ යන්නේ කියලා. අන්න නෝන කෙනෙක් කලන්ත දෙම චුට්ටක් වතුර ටික ගිහින් අමතකෙලා දෙදාස් 19 අගෝස්තු මාසේ 3 සතියේ මේ යන්නේ බින් බලන් හිටියා කියලා පින් දහම අවබෝධ වෙන්නේ නැහැ. ගුරුහාමුදුරන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේ ආපු පාර. රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන උන්වහන්සේ අවබෝධ වෙන පටන් ගන්නකොට බින් උන්වහන්සේ ඒව ගැන දේශනා කරා. අද උන්වහන්සේ දේශනා කරන දහම් හරය එදා ටික අහපු නැති ඔබට තේරුම් යන්න විදිහක් නැති වෙයි ගොරහො විට. මහා ප්‍රඥයක ඔබ අතර ඉන්නවනะ සමහරකට කීප ගමන් තේරෙයි. හැබැයි මම නම් එහෙම නෙමෙයි. ඒ නිසා මම කරන්නේ මොකද පර්ණ දේශනා ගිලහන මම කරන දේවල් ඔබටත් කියනවා ඔබත් කැමති නම් කරන්න මේ ගමන යන්න ඕන පාරක් තියෙනවා ඒකයි මම මේ ආයෙත් කියන්නේ ඕන් ඔය පාරේ තියෙන ගුරුවරයා ගිහු පාර යන්න අපට විශ්වාසයිද අද උන්වහන්සේ අවබෝධයෙන් දේශනා කරන්න කියලා අපට විශ්වාසයිද උන්වහන්සේ දේශනා කරන්න උන්වහන්සේ වඩන මඟ බව ඔබට විශ්වාසයිද උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේ වැඩුව මග බව ඔබටත් ඒ මග වඩා ගන්න ඕනේ එහෙනම් ඒ පාරේ එන්න මැද්දෙන් පයින්න බෑ එකට සම්මා සංකප්පයට එන්න කලින් මොහොකට එන්න ඕනේද සම්මා දිට්ඨියට එන්න ඕනේ ඔබ අහලා තියෙනවන්නේ ඔබ අහලා තියෙනවද මේ මැද්දෙන් පැනලා පටන් ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන මෙයා සම්මා වාචාවෙන් වගේ මහන්නේ මම ඔබලට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දේශනා කරනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එහෙම එකක් ගැන අහලා තියෙනවද? නැහැ. ඔක්කොම පටන් ගත්තේ මුල ඉඳන්. ඔබ පසේ බුදු වෙන්න නෙමෙයිනේ හදන්නේ? අරිහත් බුදු නේද වෙන්න හදන්නේ? එහෙනම් සම්මා සම්බුදුරයන් වහන්සේලා දේශනා කරපු පාරය. එනිසා දින ඔබ උත්සාහ කරන්න. පරණ දේශනා හොයාගන්න. ඒකයි මම කිව්වා ඔබට ඔන්න හොයලම කිව්වා. 2018 මුල ඉඳන් දේශනා හොයාගන්න. සතියකට එකක් හරි කමක් නැහැ. හොයාගෙන අහන්න. අද ඔබට මේ දේශනාව අහනකොට බින්දින්නේ මේකෙන් ගන්න පුළුවන් 10%යි වෙන්න පුළුවන් ඔබට අවබෝධ වෙන්න. මේ ඔබට දැන් තියෙන අවබෝධෙත් එක්ක 2018 දේශනාව අහලා බලන්න. එදා ඔබට අවබෝධුනේ ඒ දේශනාවේ 10%. හැබැයි අද ඔබ ආදී ඒකෙන් 50%ක්, 60%ක්, 70%ක් අවබෝධ වෙයි තියෙනතේ. එතකොට සමහරට අද ඔබට තේරුම් ගන්න බැරි කාරණා තියෙනවනේ ඒකෙන් අන්ලොක් වෙලා එනවා ටග් ගාලා. සමහර ඔබට දේශනා දෙක තුනයි අහන්න ඕනේ. ටග් ගාලා ඒක අහලා මෙතනට ආවට පස්සේ හොඳට තේරෙනවා. අනිත් මම දැකලා තියෙනවා සමහර අය බොහොම ශ්‍රේෂ්ඨයි. පොතක් අරගෙන ඇවිල්ලා කරුණු මම දැන් මම කියන්නේ මේක හැමෝම කළ යුතුයි කියලා නෙමෙයි. සමහර අයට අවධානය කැඩෙනවා ඒගොල්ලෝගේ පොත්වල සටහන් කරද්දී. ඒ නිසා එහෙම අවශ්‍ය අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබට හැකියාව තියෙනවා නම් පින්නේ මේ පොතක් අරගෙන සටහන් කරගන්න. ඔබට ඇහෙන කරුණ. හරි වටිනවා ඒක. මම කියන්නේ සටහන් කරගෙන කරන්න ඕන දේ. ඒ පොත එහෙමම වහලා ගෙදර ගිහිල්ලා ලාච්චුවේ දාලා ආය අනිත් සෙන්සුරාදෙදී අරන් එන්න. අයි ඔබ කියන ඔබ කරන දේ කිව්වම ලේසි නැද්ද මම? එතරම් අමුතුයි මුකුත් කරන්න ඕනේ නැහැ. එහෙමද? ඔබ කරන දේ මම කියන්නද නැත්නම් ඔබ කළ යුතු දේ මම කියන්නද? මම කියන්නම් අපේ හාමුදුරන් වහන්සේට මම කියලා දෙන දේ කරන්න. ඔබ අද සටහනක් කරගත්ත නම් පින්විතනි රාත්‍රී නිින්දට පෙර ඔන්න ඔය බෙහෙත ගන්න. ඔබ හරුන දන්නනේ ඔය බෙහෙත් කියලා එළියගෙන. ඔය බෙහෙත් සීට්ටුවා. අද රාත්‍රී නිින්දට පෙර පින්විතනි ආපවසරයක් ඔය ලියාගත්ත නෝට්ස් ටික කියවන්න. ඉස්කෝලේ යන කාලේ ඔබ ඇතිපදම් මේවා කරා පින්විතනි. ටියුෂන් පන්තිවල සර්ලා මිස්ලා කියලා දුන්නේ නැද්ද මේ දේවල්? හොඳට දේවල් මතක තියාගන්න ක්‍රමවේද? ඔය පොතේ ලියාගන්න දේවල් ටික පිටින් අනිවාර්යෙන් අද රාත්‍රියට පෙර කියවන්න. රාත්‍රියට පෙර එකපාරක් කියවන්. හෙට උදේ නැගිට්ටට පස්සේ තව එකපාරක් කියවන්න. ඒ කියන්නේ නැගිට්ට ගමන් වෙන්න ඕනේ. හෙට දවස ඇතුළත පිටින් තව එකපාරක් කියවන්න. ඔබ ඔය පොතේ ලියා ගන්න පිටින් ඔබේ මඟ වැඩෙන හැටි. යම් දවසක ඔබට පුළුවන් ඔය පොතේ පිටු ටික ආපහු පෙරලලා බලන්න. එතකොට පෙනේ ඔබ ආපු පාර. මොකද ඔබ දේශනා කරන්නේ නැතුව ඇතිනේ. දේශනා කරා නම් දේශනා පරණ දේශනා අහලා බලන්න පුළුවන් ඔබ ආපු පාර. නමුත් ඔබ ඔය පොතේ ලියා ගන්න පිටින් ඔබ වඩන මඟ ගැන. එතකොට කෙනෙක් අහුවම් කොහොමද නිවන් දකින්නේ කියලා. මේ තිනි මම නිවන් දකපු විදිහ. ඔබේ පොතේ ගැන සටහනක් තියෙනවා. ඔබේ ලොග් එක. ලොග් සටහන. ඒ නිසා පින්දින ඔබ උත්සාහ කරන් මේ දේවල් කරන්, ඉතින් අනිවාර්යෙන් කරන්න කියලා මම කිව්වට ඉතින් කරන්නේ නැහෙනි. ඒ නිසා මම කියන උත්සාහ කරන්න කියලා නැත්නම් ඉතිරි දෙන්නේ. ඔය පොතේ ලියාගත්තට පස්සේ අද රාත්‍රියේ නිින්දට පෙර එක වතාවක් කියවන්න. හෙට උදේ දවස නැත්නම් හෙට දවස ඇතුළත තව එක වතාවක් කියවන්න. ඔබ නිකමඩ කරලා බලන්න පින්විතනි. ඊට පස්සේ ඊළඟ බදාදා හෝ සෙනසුරාදා දේශනාවට එද්දී කලින් කියපු කරුණු මත ඒ පිටයි මේ පින්විතනි ඉතුරු කරුණු ටික දිගුරුහඳුන් වහන්සේ දේශනා කරන්න ගොඩක් ඉන්නවා. එතකොට ඔබ අර කලින් කියපු දේශනාවේ අඩංගු වෙච්ච කරුණු ටික හොඳට තමන්ගේ හිතේ පත්‍යයන් වෙලයි තියෙන්නේ යනකොට. මේ ඔක්කොම පින්විතනි ප්‍රායෝගික දේවල් කරන අයට කරන්න පුළුවන්. ඒ නිසා කාලසටහනක් හදාගන්න. මේ කින දිදිට කරන් පරණ දේශනා අහන්. අත්තඹට අලුත් දේශනා තේරෙන අඩු නම් වැඩි කාලයක් යොමු කරන්න විදිහේ පරණ දේශනා. ඒ කියන්නේ තේරෙන්නේ නැති දේශනාව ආය ආය අහනවට වඩා දහවතාවක් අහනවට වඩා පින්නේ පරණ දේශනාව කරගෙන අහන්න. පරණ දේශනාවක් අහලා ඊට පස්සේ අලුත් දේශනාවක් අහන්න. දේශනා නම් තියෙනනේ දැන් ඉහි කේස් ගන්නටත් වඩා. මම දැන් ගුරුහන්තර මේ ළඟදී කිව්වා මම මේ වෙනකොට අදුතරමේ දේශනා 1000ක්වත් කෙරිලාද කියලා. ඔක්කොම එකතු කරලා ගත්තොත් ඉතින් ඒවයින් බොහොම පොඩි ප්‍රමාණයක් මම හිතන අන්තර්ජාලයේ ආදි වශයෙන් ඒ තැන්වල තියෙන. නමුත් ඔබට තියෙන දැන් ඔක්කොම කලවලන මොකද්ද? ඒ ඉතුරු ටික කොහෙන්ද දන්නේ? නරේ විඥාන හඳුනනට හරිය. නම් මේකෙන් පස්සේ මොකද කරන්නේ? ඔක්කොම රේ විඥාන හඳුනු ගාවට ගිහිල්ලා අපි හඳුනලා අර අනිද්දේශනා ටිකෝ ඉන්නේ තියෙන ටික කරන්නකෝ. අන්තර්ජාලේ නැති දේශනා හොයන නෙමෙයි කිව්වේ දැන් මම. තියෙන දේශනා ටික අහන්න. මේ ප්‍රායෝගික නිවන් දකින විදිය මම කියන්නේ. හරි. ඒතර ඕනේ දැන් අපි කතා කරේ නාව පින්තුනේ. ඔබ කොහොමද බලා ගන්න පුළුවන් ඔබ කොච්චර මග වඩාගෙන තියෙනවද කියලා. සතාගතයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි කවුරුත් අඳුනන්නේ නැහැ. සාරිපුත්‍රයන් වහන්සේ කියලා කියන්නේ කවුද කියලා අපි අඳුනන්නේ නැහැ. හැබැයි මේට සතියකට දෙකකට විතරදී මම ඔබට මතක් කරා බුදුගුණ මෙනෙහි කරද්දී බුදුගුණ සජ්ජහායනා කරද්දී පින්වතුනි තථාගතයන් වහන්සේගේ වීරත්වය ඔබ දකින්න ඕනේ කෝක තුලින්ද? කෝක තුලින්ද? ඔබව দমনය කරපු එක තුලින්. ඔබේ ජීවිතයට වෙච්ච වෙනස තුලින්. තථාගතයන් වහන්සේ නෙමෙයි ආලවක කියලා කියන්නේ කවුද කියලා දන්නවද? දන්නවද? ඔබ කොහොමද ආලවක කියන්නේ කවුද කියලා දන්නේ? හරි ආලවක යක්ෂයා දකින්න ඔබ යනවා දෙපැත්ත බලාතේ. ඉතින් මේ සෝතාපන්න වෙන්න ඉන්න කෙනෙක් නේ. ඇයි යන්නේ නැත්තේ? එන ඔබ දන්නේ නැහැ නේද? අඟුලිමාල දන්නවද? දැක්කොත් ඒ පැතරයයිද අහකටයයිද? අපිටම අඟුලිමාල බුදුහාමුදුර ධර්මයේ දේශනා කළා. මම දේශනා කළා ඉවරුණා විතරයි බුදුහාමුදුර එතනින් වැඩියා. ඔබ දකින්න මිනිස්සෙක් ඉන්නවා ඇඟිලිමාලයක් කෙල්ලගෙන බෙල්ල වටේ. ඒ පැතරයයිද? ජීවත් බණපදයක් අහගෙන ඔබටත් සෝතාපන්න වෙන්න පුළුවන් නේද? හැබැයි යන්නේ නැහැ නේද? එන අඟුලිමාල බඳුරනවද? නැහැ. පිටින් එහෙනම් ওই පොත්වල තියෙන චරිත හරහා ඔබට තථාගතයන් වහන්සේවත් දහමවත් මහා සංඝයා කියලා කියන්නේ කවුදවත් කියන්නේ තේරුම් ගන්න අපහසුයි. ඒකයි මම ඔබට කිව්වේ ඔබ තුලින් දකින්න කියලා දහම. ඕපනයිකෝ කියලා කිව්වේ ඔබ තුලින් දැක ගන්න. ඔබේ ජීවිතයේ වෙච්ච වෙනස තුලින් දැක ගන්න. ඉතින් ඒකර ඔබේ ජීවිතේ වෙනසක් වෙලා තියෙනවා. නැත්තම් එදා හිටියටත් වඩා නරුමෙක් නම් අදින්. එහෙම වෙන්න දැන් එහෙම වෙන්න වුණොත් ඉතින් මේ බණ ටික අහනට වඩා හොඳයි ගෙදර හිටියනම්. ඔබ හිතලා බලන්න ඔබ කොච්චර හීලා වෙලාද කියලා. ඒවත් ඔබේ ලය කොච්චර සිසිල් වෙලාද කියලා. සිහිල් වෙච්ච ලය කොයි තරම් දුරට තියනවද කියලා. ඒ තරමන තමයි ඔබේ සීලය පිහිටලා තියෙන්නේ. කොයි තරම් දුරට ඔබ ගාව සිසිල් වෙච්ච ලයක් තියනවද කියලා හිතලා බලන්න. කොයි තරම් දුරට හිරය වෙලාද කියලා. කොයි තරම් දුරට පින්විතින අද ඔබ අන්‍යයන් ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක් බවට පත් වෙලාද කියලා. ඒ කියන්නේ ඔබ අන්‍යයන් ඇසුරු කරන්නේ මේ අන්‍යයන්ට ඔබ ඇසුරු කරන එක. සත්පුරුෂෝ ඔබ ඇසුරු කරන්න ප්‍රිය කෙනෙක්ද නැද්ද කියලා ඔබ හිතලා බලන්න. හොස්සල් ළඟින් මැස්ස යන්න බැරිද කියලා හිතලා බලන්න ඔබ තාම. ඒ වගේ කෙනෙක්ද කියලා. තව කෙනෙක් අතින් පොඩි අතවැරදීමක් වුණොත්, අතපසු වීමක් වුණොත්, තාම නහුතේට නගින්නවද කියලා හිතලා බලන්න. නහුත කියන්නේ කුණහරපයද? නෑ. ඒ අංකය. ගණිතය දන්නයි දන්නේ. තාම පොඩි පොඩි දේවල් වලට ඔබේ හිතරි දෙනවද කියලා හිතලා බලන්න. ඔය තුලින් වඩා ගන්න ඕනේ පිටින් බලා ගන්න ඔබේ මග කොයිතරම් දුරට වැටිලාද කියලා. ඔබේ හදවතේ තියෙන ගින්දර කොච්චර නිවිලාද කියන එක තුලින් තමයි පිටින් ඔබ බලා ගන්න ඔබේ මග කොච්චර වැඩිලාද කියලා. මං ආයෙත් මේ කියන්නේ මම කරන දේවල් මං ඔබට කියන්නේ. මං නොකරන දේවල් ඔබට කරන්න කියන්නේ නැහැ. මොකද මට ඒකට උපදෙස් දෙන්න බෑනේ. මට තේරෙන්නේ නැහැ නේ ඒව ගැන. මං දිහා බලාගන්න ක්‍රමයේ පිළිදෙන මං මේ කියන්නේ. ඉස්සර මට කේන්ති ගියා. අද ඉස්සර වගේ මට කේන්ති යන්නේ. අන්න ඒ තුලින් මට තේරෙනවා බුදුනි මට මග වැඩිලා ඇති කියලා දැන් අඳුරක්. දැන් මම මාර්ගඵලයක් එහෙම නෙමෙයි කිව්වේ. ඔබ හොඳටම දන්නවා මට මාර්ගඵල නැහැ. මම මේ බලන් ඉන්නේ යන්තම් කාගෙන් හරි සෝතාපන්න ඵලෙ පිහිටන්න පුළුවන්ද කියලා. ඒකයි පොඩි හාමුදුරන් වහන්සේලා ධර්මදේශනාවක් කරත් මං ළඟින් ගිහලා වාඩිලා ඉන්නේ මොකද අවශ්‍ය කරන පරතෝගෝස ප්‍රත්‍ය උන්වහන්සේලාගෙන් ලැබෙයි කියලා බලාගෙන. මට මාර්ගඵල නැහැ. හැබැයි මම මඟ වඩනවා. මම මාර්ගඵල ගැන හොයන්න යන්නෙත් නෑ. වැඩන්නේ. හරි ඔබ සෝතාපන්න. දැන් මොකද එතනින් එහාට කරන් තියෙන්නේ? හරි ඔබ අනාගාමි. දැන් මොකද කරන් තියෙන්නේ? ඔබ රහත්. දැන් මොකද කරන් තියෙන්නේ? බුදුහාමුදුරුවෝ කියපු දේ කරන්න. මොකද උන්වහන්සේ කරන්න කිව්වේ? අනිච්ච දුක්ඛන්ත වඩන්න කියලා කිව්වේ. කාටද? අරිහතුන් වහන්සේටත්. ඇයි ඒ? ඉහාත්ම සුඛ විහරණය සඳහා කියලා පොතේ තියෙනවා. ඒක හරි. මම ඊට අමතර තව කාරණාවක් කියන්නම්. ඔබ හිතන් ඉන්න ඔබ අරිහත් කියලා. දැන් අරිහත්ද? නැහැ. ඔබ හිතන් ඉන්න ඔබ අරිහත් කියලා. ඇත්තටම අරිහත් නැහැ. එහෙනම් කල යුත්තේ මොකක්ද? අනිච්ච දුක්ඛන්ත වඩන්න. ඕන් වැරදිලාවත් වෙනින් අනාගාමි වුණාට පස්සේ වෙන එකක් නම් කරන්න තියෙන්නේ. දැන් අපිට හොයලා බලන්න ඕන මං අනාගාමිද නැද්ද කියලා. ඇයි මෙතුව අනාගාමි වෙනකන් අනිත්‍ය දුකනත් අනාගාමිකෙන් පස්සේ වෙන මොකක් හරි එකක්. දැන් ඔබ හැමෝටම චෙක් කරන්න ඕන මං දැන් අනාගාමිද? ඇයි එතනින් පස්සේ වෙන පාරකට හරවන්න එපා. හැබැයි අරිහතුන් වහන්සේට බුදුහාමුදුර දේශනා කරේ මොකක්ද? අනිත්‍ය දුකනත් තමයි. එහෙනම් ඔබ පෘථග්ජනෙක් වුණත් එකයි සෝතාපන්නෙක් වුණත් එකයි සක්‍රුදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේ නමක් වුණත් එකයි පිළිගන්නේ. අනිච්ච දුක කනත් අහන්න, අනිච්ච දුක කනත් දරන්න, අනිච්ච දුක කනත් වඩන්න. එහෙනම් අපි පින්විතනි ඔය කියන උත්තර චරිත ගැන ඇත්තම අපිට අවබෝධයක් නැහැ. හැබැයි අපි ජීවිත ගැන දන්නවා. මොහොතකට සීල දනා සීපත් කරලා බලන්න මේත අවුරුදු 10කට කලින් හිටපු ඔබ ගැන. මා විනාඩි භාගයක් දෙන්න. ඇස්තරගෙන හරි ඇස් පියාගෙන හරි හොඳ හිතලා බලන්න මීට අවුරුදු 10කට කලින් හිටපු ඔබ. මීට අවුරුදු 10කට ඔක්කොම හිටියා නේද? පුතා හිටියද? කීයද? 10. හා. එහෙනම් පුතාටත් පුළුවන් මීට අවුරුදු 10කට කලින් හිටපු කෙනා ගැන සීපත් කරලා බලන්න. ඒ පුතාටත් පුළුවන්. එහෙනම් ඔක්කොටම පුළුවන්. පොඩ හිතලා බලන්න මීට අවුරුදු 10කට කලින් හිටපු ඔබ ගැන. ඔබ කතා කරපු විදිහ මිනිස්සුත් ඔබ ගෙදර ඇත් එක්ක කටයුතු කරපු හැටි ඔබ ඔබේ බිරිඳත් එක්ක කටයුතු කරපු හැටි කොච්චර ඔබ සැරපරුෂ කෙනෙක් විදිහට හිටියද? තා මනුස්සයෙක් අතින් ඔබට වැරද්දක් වුණොත් කවදාකවත් ඔබ එයාට සමාව දුන්නේ නැති හැටි පන්න ගහපු හැටි බානිසරබ කොච්චර බින්දින අනෙක් මිනිසුන්ට ඇසුරු කරන අප්‍රිය කෙනෙක්ද කියලා. සත්පුරුෂයෙක් ඔබව දැක්කම අනිත් පැත්ත හැරිලා යනවනේ. කොච්චර ඔබටින් දස කුසල් වෙලා තියෙනවද? ඉස්සර කූඹියෙක් මරන්න කැරපොත්තෙක් මරන්න ආයේ දෙපාරක් හිතන්නේ නැහැ. ගත්ත තෙරෙප්පුව ගැහුවා. ගත්ත බේගෝනෙක් ගැහුවා. බොරු කියන එක අපිට බොහොම සාමාන්‍ය දෙයක් නේද ඉස්සර? මේ ලෝකේ ආශ්‍රාදයේ හොයන එක, ආශ්‍රාදයේ තියනවා කියලා ලෝකෙට කියන එක බොහොම සාමාන්‍ය දෙයක්. දැන් බලන්න අද වෙනසක් නැහැ නේ? වෙනසක් නැද්ද? වෙනසක් නැත්තම් ප්‍රශ්නයක්. ඒක නෝ බණ ටික අහලා විතරයි. ඇතුළට දාගෙන නැහැ. බණ ඇහෙන එක තුල නෙමෙයි පිංගුදින ඔබට දහම අවබෝධ වෙන්නේ බණ අහන එක තුල. ඇහෙන එක තුල නෙමෙයි. ආනෙක තුල ආගත්ත දේ ධාරණය කරගෙන ඒ ධාරණය කරගත්ත විදිහට කටයුතු කරන එක තුලයි ඔබේ මඟ වැඩෙන්නේ. කන් දෙකට ඇහෙනවා ඔබේ හිත යහන් ඕනේ. ඔන්න ඔය වෙනස පිංගතනේ ඔබ තුල සිද්ධ වුණේ මේ ධහම නිසා. ඒ කියන්නේ මම කියන්නේ මේ ආරාමි දේශනා කරපු ධහම කියලා නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ධහම නිසා. කොයි ආරාමෙත් කොයි පන්සලේ දේශනා කරන තථාගතයන් වහන්සේගේ ධහම තමයි. ඔන්න ඔය ධහම නිසා පිංගතනේ ඔබ ඔය කියන වෙනස ඔබේ ජීවිතේ සිද්ධ වුණේ. මේ ධහම සත්‍යයි කියලා ඔබේ ජීවිතේ අත්දැකීම් වලින් ඔබේ ජීවිතේ වෙච්ච වෙනස තුලින් සාක්ෂියක් වෙන්න බැරිද? කෙනෙක් ඇවිල්ලා අහුවොත් මේ ධහම ඇත්තද? ඔය අනිත්‍ය දුක ඕවා වඩලා නිවන් දකින්න පුළුවන්ද? ඔබට පුළුවන්ද පින්වතුනි කිසිම බයක් සැකක් නැතුව ඉදිරිපත් වෙන්න ඇවිල්ලා මාව චෙක් කරා? මෙන්න මීට අවුරුදු 10කට කලින් හිටපු මම ඊළ මගෙන් යාළුවකින් අහලා බලන්න, මගේ ගෙදර කට්ටියන් අහලා බලන්න, අපේ ගෙදර කට්ටියන් මීට අවුරුදු 10 කලින් හිටපු මම ගැන. මම කියන්නේ මම සංඥාව ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ, පොදුවේ කතා කරන එකක් කතා මම තමන් ගැන. මීට අවුරුදු 10 කලින් හිටපු කෙනා ගැන හිතලා බලන්න, අහලා බලන්න, දැන් ගිහලා අහලා බලන්න අද ඉන්න කෙනා ගැන. ඔබට ඔහොම කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙලාද කියලා දැන් ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබට පුළුවන්ද පින්දින කිසිම බයක් සැකක් නැතුව කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මේ ධහම සත්‍යයිද කියලා ඔබෙන් අහන්න. අහන්න આવොත් පින්දින ඔබට පුළුවන්ද ඔබව ඉදිරිපත් කරන සාක්ෂියක් විදියට එවිඩන්ස් මොනවාද? මං මගේ ජීවිතේ මං කතා කරපු විදිය, මම අතපය හසුරවපු විදිය, මම හිතපු විදිය, මෙන් අද මම අතපය හසුරන විදිය, මෙන්න අද මම කතා කරන විදිය, මෙන්න අද මම හිතන විදිය. ඔබට හොඳනම් විශ්වාසයිද? ඔබට ඔබ ඉදිරිපත් කරන්න පුළුවන් කියලා සාක්ෂියක් විදියට. මේකයි ඔබ සාක්ෂි ඉදිරිපත් කළා. ඒ සාක්ෂි බාරගන්න කෙනාට වැටුණොත් එහෙම එදා හිටපු කෙනා හොඳයි අද ඉන්න කෙනාට වඩා කියලා. පින්විතනේ ඒක නා අපහදින්නේ ධහම ගැන. ඔබ සියලු දෙනා උත්සාහයක් දානවා නේද ඔබ දන්න කෙනාට මේ ධහම දෙන්න? බොහොම හොඳයි. මම දන්නවා මම අතර බොහෝ දෙනෙක් ඉන්නවා කියලා. ඔබ දන්න කෙනාට මේ ධහම දෙන්න උත්සාහ කරනවා. CD වෙන්න පුළුවන්, links share කරනවා, මේ files copy කරගෙන ඉල්ල එයාට දෙනවා අහන්න කියලා ආදි වශයෙන්. බොහොම හොඳයි. එහෙනම්තුනි ඔබ ඒ දේශනාව දෙද්දි කියන අවවාදයක් දෙනව නේද එයාට? මේ බණ ටික අහන්න. මේක බොහොම හොඳ, මේ හොඳයි මේ දේශනාව. ඔබට නිවන් දකින්න පුළුවන්, ඔබේ ජීවිතේ වෙනසක් කරයි මේ දේශනාව. ඔබ කියනව නේද එහෙම? ඔය දෙන්නේ අවවාද. අවවාදයට වඩා එකක් හොඳයි කියලා අහලා තියෙනව නේද? මොකද්ද? ආදර්ශය. හොඳට මතක තියාගන්න ඕනේ ඔබ ඔය CD එක දික් කරද්දි තව කෙනෙක් ගාවට එයා බලන් ඉන්නේ CD එක දිහා නෙමෙයි. ඒ CD එක CD player එකට යනවද නැද්ද කියන එක ඩිසයිඩ් වෙන්නේ ඔබ මත. සමහරක් විට ඔබ මීට පෙර කෙනෙක්ට CD එකක් ගිහිල්ලා දුන්නේ නැති ඔබ බලන් ඉන්නකෝ එයා තාමත් ආවේ නැහැ නේ බණ අහන්න. තාම අහලා නැද්ද දන්නේ? ආවනම් මේනකට කෝල් එකක් එන්න ඕන. තාම නැහැ. තාම නැහැ. අදත් නැහැ. මාසයක් ගියා තාමත් නැහැ. පින්විතනේ අර CD එක ගියා ගත්ත ගත්තමයි. CD එකේ දැන් දූවිලිත් බැඳිලා. කවදාකවත් CD player එක ඇතුළට ගියේ නැහැ. හේතුව. මොකද හේතුව? මොකද හේතුව? ආදර්ශයේ තිබෙන්නේ නැහැ. ඔබ තුලින් දැක්කේ නැහැ පින්විතනේ මේ ධහම සත්‍ය බව. ඒකයි හේතුව. ඔබ ජීවමාන සාක්ෂියක් උනේ නැහැ මේ ධහම සත්‍යයක් බවට. එන වැරද ධහමේ නේද? වැරද ඔබේ. මං කියන්නේ හැමෝම මෙහෙමයි කියලා නෙමෙයි. නමුත් ගොඩක් අවස්ථාවලදී ওই දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ තව කෙනෙකුට CD එකක් දෙන්න කලින්, ඔබ තව කෙනෙකුට link එකක් යවන්න කලින් තියෙනතුනි ඒ කෙනාට ආදර්ශයක් වෙලායි. ඒ ඇත්තට මම මේ කියන්නේ මේක ප්‍රායෝගික දෙයක් මම ඔබට කරන්න කියන්නේ. ඔබ හදිස්සි වෙන්න එපා මේ ගත දහම එක එකට බෙදලා දෙන්න. ඒක වැඩක් නැහැ. අවිදු ඔබට හොඳටම කැස්සක්. බෙහෙතක් හම් වෙනවා. ඔබ දන්න තව කෙනෙක් ඉන්නවා එයාටත් හොඳටම කැස්ස. ඔබට හම්බෙච්ච බෙහෙත කියලා ඔබ එයාට දෙනවා. මේ කැහැ කැහැ ඔබ කියනවා මේ බෙහෙත හරි හොඳයි. කැස්සට බොහොම හොඳයි මේ බෙහෙත. මාත්මේ ගන්නවා. කොච්චර ගන්නවද? මම දැන් අවුරුද්දක් තිස්සේ ගත්තා. මේ කැහැ කැහැ කියන්නේ. ඔයත් මේක ගන්න ඕනේ මේක බේරෙන්න. එයා මොකද කියන්නේ? ඔව් මට පේනවා මේක හොඳ බව. ගණීද බෙහෙත? නෑ ඒක යනවා කබඩ් එකට. වැරද්ද වේදාගෙද බෙහෙතද නැත්තම් ලෙඩාගෙද? ලෙඩාගෙද. ඔබේ වැරද්ද. කෙනෙකුනේ ඔබේ කර දහමට කරන නිග්‍රහයක්. මොකද ඒ බෙහෙතෙන් ප්‍රයෝජනයක් ගන්න තිබ්බ මනුස්සයාට දැන් ප්‍රයෝජනයක් ගන්න හිත හැදෙන්නේ. මොකද එයාට ජීවමාන සාක්ෂියක් ලැබුණේ මේ බෙහෙත වැඩ කරන බවට. සමහරකට තව කෙනෙක් ගිහිල්ලා කිව්වොත් මෙන්න මේ CD එක අහන්න කියලා. පින්වතුනි එයා ඒ අවස්ථාවෙත් ඒක මග හරි. මොකද එයාගේ පළවෙනි අත්දැකීම. අහලා දිනවද first impressions last long. ඔබට පළවෙනි අත්දැකීමක් ලැබෙනවා නම් පින්වතුනි කෙනෙක් ගැන හෝ දෙයක් ගැන අන්නේ impression එක. ඔබේ හිතේ කාවැදිත ස්වභාවයක් තියෙනවා නම් පින්වතුනි ඒක බොහෝ කාලයක් පවතිනවා. ඒ නිසා ගොඩක් වෙලාවට ඔබ නම් පින්වතුනි පළවෙනි අතාවට කෙනෙක්ට කියලා CD එකක් දෙන්නේ. ලින්ක් එකක් ෂෙයා කරන්නේ. ඒකේන ඔබ තුලින් තමයි දකින්නේ ඒ දෙන බෙහෙත, ඒ දෙන දහම වැඩ කරන දහමක්ද කියලා. ඒකයි මම ඔබට කියන්නේ දහම බෙදන්න කලින් ඔබ දහමින් ප්‍රයෝජනයක් ගන්න. දහමින් ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට ආයේ CD බෙද බෙද යන්න ඕනේ නැහැ. මම කියන දේ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔබ ගාවට එනවා. ඇවිල්ලා කියනවා මොකද? ඔබේ ඉඳුරන් හරි ශාන්තයි. ඔබේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඊට පස්සේ මොකද දන්නේ? ඔබේ ගුරුවරයා කවුද? ආස්තජි මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජිය ගාවට ගිහිල්ලා කියන ඒ ඔයි මෙහරින් මන් දන් බන් දන්න බන ටිකක් තිනුම් ඔය වාඩිලා අහගම. එහෙම කිව්වේ නැහැ. උපතිස්ස පිරිවැජිය දාමින ආස්තජි මහරහතන් වහන්සේ දැකලා ගිහිල්ලා ඇහුවේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ශාන්තයි ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේ ධර්ම දහම මොකක්ද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? එහෙනම් පිළ ඔබ CD බෙද බෙද යන්න ඕනේ නැහැ. CD ටික ගෙදර තියාගන්න. ඔබ ඔබේ ජීවිතය වෙනස් කරගන්න. ඔබේ ස්වභාවය වෙනස් කරගන්න. මිනිස්සුන්ට ඔබෙන් ගැවිලා අහන්න හිතෙන. ඔයා පුදුම වෙනසක් නේද වෙලා තියෙන්නේ. මොකක්ද ඔකේ රහස? මෙන්න මේ CD එක. එතකොට ආය ඔබට දහම මාකට් කරන්න ඕනේ නැහැ. මාකටිං හරි වෙහෙසකාරයි. හරි වෙහෙසකාරයි මාකටිං. ඔබතුලින් මාකට් වෙන්න අරින්න. ඔබ මාකට් කරන්න යන්න එපා. මොකද ඔබ වැරදි ආදර්ශයක් දීලා ඉන්නේ දහම දෙන්න ගියොත් එහෙම මිනිස්සු දහම ගැන අපහදිනවා. ඔබ ඉස්සර හොරකම් කරන්නේ නැහැ. දැන් ඔබ හොරකම් කරනවා. කළ ඔබ කියලා කියන මෙන්න මේ CD ගහ. කොහෙන්ද හම්මුනේ? ඒක හොරකම් කරා. අහා. ආයිද? මනුස්සයෙක්ගේ හිත රිද්ද දහම දෙන්න යන්න එපා පින්වත්. ඔබ කට ඇරියොත් තව මනුස්සයෙක්ගේ හිතක් රිදෙනවා. ඒ මනුස්සයා කියලා කියන මෙන්න මේ CD ගහ. මේක හොඳ බණක් තියෙනවා. ඔබ හොඳට දන්නවනේ එහෙම මිනිස්සු ඔබට හම්බෙලා තියෙනවා. දහම දෙන එක නෙමෙයි මං කියන්නේ. මන සමාන මිනිස්සු ඉන්නවා කට ඇරියෝ තාමනසක හිතක රිද්දවලමයි නවත්තන්නේ. දැකලා නැද්ද එහෙම මිනිස්සු? මොන ගැල නැද්ද එහෙම මිනිස්සු? ඒ මනුස්සයා කට අරිනව වඩා හොඳ නැද්ද කට වහන් ඉන්න එක? ආපෝ අර කට අරින්නයි යන්නේ. දැන් ඉතින් කාගෙරි හිතක් රිද්දලයි නවත්තන්නේ. කාගෙරි කුණු ගොඩක් ඇදලමයි නවත්තන්නේ. කවුරු හරි දෙන්නේ බිඳවලමයි නවත්තන්නේ. ඔය මොකක් හරි බොරුවක්මයි ඔය කියන්නේ. ඕක නම් අහන්න එපා පුතේ වරෙන් ඇතුළට. ඕන් ඔහම කෙනෙක් CD එකක් දෙනවා මෙන්න මේක අහන්න කියලා. තේරුම් ගන්න නැති නේද? දහමල කරන නිග්‍රහය. ඒ නිසා ඉස්සෙල්ලා ඔබ වෙනස් වෙන්න. ඉතින් ඔබ වෙනස් වෙලාද කියලා බලන්න පිළිදෙන මීට කලින් හිටපු ඔබත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරලා බලන්න. අද බොර ගොඩක් මිනිස්සු මහන්සි ගන්නවා මගේ එහා පැත්තේ ඉන්න කෙනා වෙනස් වෙලාද කියලා බලන්න. තමන් ගැන හොයන්නේ නෙමෙයි. අනික එකා ගැන හොයන්නේ. අර බලන්න අරගොල්ල දැන් කොච්චර කාලද බනහන්නේ. බන තාම ඇවිදින විදිහ. වට පිට බලබල. බාන ඉස්සර පොඩි කාර්යකයේ දැන් ලොකු කාර්යයක් අරගෙන දහම අහනව නම් ඔහොම කරයිද? මොකටද ලොකු කාර්? ඇයිද මේ මනින්න යන්නේ? දහම ගත්තද නැද්ද කියලා වෙන එක එක්ක. මාන ඉස්සර අරගෙන ගිහලා තනි තට්ටුවේ ගෙදර හිටි දැන් අන්න ලොකු එක්ස්ටෙන්ෂන් එකක් ගහන්න යනවා. දහම අරගෙන පිස්සුද දහම ගන්න කෝයිද මේ මිනිස්සු මේ තව කෙනෙක් ගැන ජජ්මන්ට් එකක් මේ දෙන්නේ යන්නේ කොහෙද පින්නේ බුදුහාඳුරෝ ඔබට තව කෙනෙක් තුලින් බලන්න කිව්වේ ඒක ඔබ දිහයි බලන්න ඕනේ ඔබ දිහයි බලන්න ඕනේ බාන බොහොම සරල ක්‍රමයක් මං කිව්වේ ඔබ ඉස්සර හිටරට හොඳ අම්මා කෙනෙක්ද කියලා හිතලා බලන්න ඔබේ දරුවන්ට අද ඔබ ඇසුරු කරන එක ප්‍රියයිද කියලා හිතලා බලන්න. ඔබ ඉස්සරට වඩා හොඳ ස්වාමි පුරුෂයෙක්ද කියලා හිතලා බලන්න. ඔබ ඉස්සරට වඩා හොඳ බිරිඳක්ද කියලා හිතලා බලන්න. ඔබ ඉස්සරට වඩා හොඳ සහෝදරියක්ද සහෝදරයෙක්ද කියලා හිතලා බලන්න. ඔබ ඉස්සරට වඩා හොඳ ගුරුවරයෙක්ද කියලා හිතලා බලන්න. ඔබ ඉස්සරට වඩා හොඳ යහළුවෙක්ද කියලා හිතලා බලන්න. මොකද හොඳයි කියලා කිව්වේ? දසාකුසලෙන් වෙන් වෙච්ච, වසල ගති වලින් වෙන් වෙච්ච තව කෙනෙකුගේ හිතක් රිදවන්නේ නැති බොරු කියලම් පරුස වචන කියන්නේ නැති කටක් ඇරියොත් තව කෙනෙක්ට යහපතක්මයි සිද්ධ වෙන්නේ තව කෙනෙක්ට හොඳක්මයි සිද්ධ වෙන්නේ හිතක් හැදෙන්න මිසක් කවදාකවත් හිතක් කැඩෙන්න හිතක් බිඳෙන වචනයක්වත් පිට වෙන්නේ නැහැ ওই කටේ අන්න එහෙමයි පිටුදින ඉන්න ඕනේ ඉන්නවනම් එහෙමයි ඉන්න ඕනේ ඉන්න එපා කිව්ද දේරුණා ඉන්න එපා ඉන්නවනම් එහෙමයි ඉන්නවා මොකද ඉන්නවා කිව්වේ මේක ඉන්නවට නේද හොඳට ඉන්නවට නේද මේක නෑ හොඳටවත් ඉන්නවට නෑක් නෙමෙයි හැබැයි ඉන්නවනම් එහෙමයි ඉන්නවා බලන්න ඔබ තාම ඉස්සරහගේ පොඩි පොඩි දේවල් රණ්ඩු වෙනවද කියලා තාම ගෙදර රණ්ඩු වෙනවද අන්තිමට කෑවේ කවුද? ඒ නිසා එයා තමයි බිගන් ටික හොදන්න ඕනේ, බාජන් ටික හොදන්න ඕනේ කියලා. හරි බලයි නෑ. ඔබ ආරාමයට එනවා නම් පින්දිනි පොඩ පොඩ ඔබේ ගෙදරත් ආරාමයෙන් බඩපත් වෙන්න ඕනේ. ඒකෙන් දැන් කිව්වේ මේ සයිස් බුදු පිළිමයක් කියලා ගහගන්න කියලා නෙමෙයි. රණකාමී ස්වභාවයකින් තොර වෙන්න ඕනේ පින්දිනි ඔබේ ගෙදර. ඒකයි අරණක් කියලා කිව්වේ. ඉස්සර දෙන්නද මහලු රණ්ඩු වුණාට දැන් රණ්ඩු වෙන්නව ඉන්න බෑ ගෙදර. මතක තියාගන්න ඉතින් ඔබේ දරුවෝ බලන් ඉන්නේ. ඔබේ දරුවෝ දැන් මේ දාහම අහනවා. මෙන් දරුවෝ අපිට ඇවිල්ලා කියනවා. අපේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරනවා. අපේ හාමුදුරනේ අපේ අම්මයි තාත්තයි B1500යි 25400යි. කෝ ආදර්ශේ? ආ? කෝ ආදර්ශේ? කොආදර්ශ අල්ලපුවත් වැට අල්ලපුවත් ඇත් එක පොඩි පොඩි දේවල් වලට තාම රණ්ඩු කරනවා පොඩි පොඩි හිතමනාපකම් වලට පොඩ්ඩක් එහා පැත්තේ සෙටප් එක හයියෙන් දාලා නියම වැටමායිමින් යන ගමන් වගේ කියනවා දෙකේ කියව නොකඩ් සමච්චලයේ දේවල් කෝ ආදර්ශ මෙන් වෙන දෙන්නපා ඔබ ඇසුරට ප්‍රිය කෙනෙක් බවට පත් වෙන. දෙවියන්ට, දෙවියන්ට, මනුස්සයන්ට, අමනුස්සයන්ට හෝ වේවා. ඔබෙන් යහපතක් විතරක් කෙනෙක් වෙන කෙනෙක් බවට පත් වෙන. ඉතින් ඔන්න ඔය විදිහට පින්දින ඔබතාව වෙනස වෙන්න පටන් ගන්නදී තමයි ඔබට තේරුම් යන්නේ මේ ධහම කොයිතරම් සත්‍යයක්ද කියලා. ඒ ධහම මේ තරම් සත්‍යයක් බව වැටහෙන්න පටන් ගන්නදී පින්දින ඔබ අන්න ඒ වෙලාවට ඔබට තථාගතයන් වහන්සේ ගැන මහා ශ්‍රද්ධාවක් හිතේ තියෙන පටන් ගන්නවා. ඔබ දන්නවනේ භක්තියයි ශ්‍රද්ධාවයි අතර වෙනස දැන්.
දහමක් අහපු කෙනෙක් විතරක් නෙවෙයි ශ්‍රද්ධාව පිහිටන්නේ. ඇයි? දැන් ඔබට තේරෙන්න ඕනේ ඇයි කියලා. මොකද දහමක් අහගත්ත කෙනෙක්ට විතරයි තමන්ගේ ජීවිතයේ දහම දාගන්න පුළුවන්. අන්න ඒ කෙනා ගාව විතරයි පරිවර්තනයක් වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඉස්සර තිබ්බ රාග බව, ද්වේෂ බව, මෝහ බව පොඩ පොඩ ඒ වෙනාගේ හිතෙන් අයින් වෙවි. උපාසක බවයි, භික්ෂු බවයි ඒ කෙනාගේ හිතේ ඇති වෙන පටන් ගන්න තියෙන්නේ. උපාසක, උපාසිකා, භික්ෂු, භික්ෂුණී කියන බව තමන්ගේ හිතේ ඇති වෙන පටන් ගන්න තියෙන්නේ දහමත් එක්ක. දැන් ඒක නා බලනවා, ඉස්සර හිටපු කෙනා මෙන්න මෙහෙම, අද ඉන්න කෙනා මෙන්න මෙහෙම. මේ දහම නිසායි මගේ ජීවිතේ වෙනස වුණේ. ඒ දහම මට දුන්නේ තථාගතයන් වහන්සේ. අනේ එහෙනම් මේ තථාගතයන් වහන්සේ කියලා කියන්නේ මොනතරම් ශ්‍රේෂ්ඨද? පින්වතුනි, ඔන්න ඕකටයි බුද්ධානුස්සතිය කියලා කිව්වේ. සිවුරංග සේනාවෙන් එක සේනාවක් බුද්ධානුස්සතිය. තථාගතයන් වහන්සේ ගැන ඉහිවහා ගීපු ශ්‍රද්ධාව, තථාගතයන් වහන්සේගේ මහා වීර පුරුෂ බව ඔබ දකින්න ඕනේ. පින්වතුනි, ඔබ තුල වෙච්ච වෙනස තුල, ඔබ තුල කරුණාව කොයිතරම් දුරට වැඩිලද පින්වතුනි, අන්නේ තරමට ඔබ දකින්න ඕනේ තථාගතයන් වහන්සේ. ඊවසීම කොයිතරම් දුරට ඔබ ගාව වැඩිලද, අන්න ඒ තරමටයි ඔබ තථාගතයන් වහන්සේව දකින්නේ. අනික් අයට සමාව දීම කොයිතරම් දුරට ඔබ ගාව වැඩිලද බින්න, අන්න ඒ තරමටයි ඔබ තථාගතයන් වහන්සේව දකින්නේ. නමුත් පොඩි වැරද්දක් වෙච්ච ගමෙන් ගමන් පින්වතුනි ඔබ තරහ ගන්නවනේ, ඔබ කේන්ති ගන්නවනේ, ඔබ ගහන්න බනින්න යනවා නම් පින්වතුනි, තාම තථාගතයන් වහන්සේ ඔබට පිටිපස්සහරවලා ඉන්නේ. ඇත්තටම කියනවා, ඔබ තථාගතයන් වහන්සේ පිටිපස්සහරවලා ඉන්නේ. එතකොට කොහොමද තථාගතයන් වහන්සේ ඔබේ හදමණ්ඩලට වඩින්නේ? ගැටෙන වටන ලෝකයක් තියෙනවද? ඇලෙන වටන ලෝකයක් තියෙනවද? නැහැ. එහෙනම් තාම ගොඩාක් ඇලෙනවා නම්, ගොඩාක් ගැටෙනවා නම් පින්විතනේ, ඔබට තාම මේ දහම හරියට වැටලා නැහැ. එහෙනම් ඔබ තාම බුදුන් දැකලා නැහැ. බුදුන් දැකපු නැති කෙනා කොහොමද බුද්ධානුස්සතිය වඩන්නේ? එතකොට ඒක නා දකින්නේ නාලාගිරි දමනය කරපු ඥාන. නාලාගිරි කියලා මහා ඇතෙක් හිටියා. ඒ ඇතාව දමනය කරා. පොතේ තියෙන විස්තරය තමයි එතකොට දකින්නේ. ඒක නෙමෙයි පිටින් බුද්ධානුස්සතිය වඩා ගන්න තියෙන හොඳම ක්‍රමය. තමන්ව දමනේ වෙච්ච හැටි බලන්න. තමන්ව. ආයෙත් මම මේ කියන්නේ මං කරන දේ. මං දන්නවා මම දමනේ වෙලා තියෙන තරම. මේක මම ඔබ නිතර කියන්නේ පිටින්. ඔබට මාව හම්බෙන්නේ නැතිද මීට කලින්? එදා හිටියනම් ඔබ මීට අවුරුදු 10කට ඔබ මාව දැක්කනම් පිටින්. අද ඔබ මාව දකිද්දී ඔබට අනිවාර්යෙන් ප්‍රත්‍යක්ෂ වෙනවා මේ දහම නම්. නාලාගිරි දමනය කරපු එකත් වැඩක්ද කියලා බහයි. බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය වඩාගෙන යද්දී පින්වතුනි ඔබට වැටහෙන්න පටන් ගන්න ඔබ මොනතරම් වාසනාවන්ත කෙනෙක්ද කියලා. මිනිස්සෙක් කියලා ඉපදිච්ච එකේ තියෙන වටිනාකම ඔබට තේරුම් ගන්න පටන් ගන්නවා. ඔබට තේරුම් ගන්න පටන් ගන්නවා පින්වතුනි, මගේ ජීවිතේ මෙහෙම වෙනසක් වෙන්න අවශ්‍ය කරන දහම ලැබුණේ මම මිනිස්සෙක් වෙච්ච නිසායි. නැත්නම් මේ සසර පුරාවට පුදුමාකාර කාලකන්ණියක් විදිහට මම ආපු ස්වභාවය අද වෙනසක් වෙලා තියෙන්නේ මට දහම ලැබෙච්ච නිසායි. ඒ දහම මේ ලෝකේ ජීවමානව තියෙන කාලෙක මම මේ ලෝකෙට මිනිස්සෙක් වෙලා ආපු නිසායි. එහෙනම් මේ දහම අවබෝධ කරගන්නත් පුළුවන් මම මිනිස්සෙක් වෙලා ජීවත් වෙන තාක්කල් විතරයි. අරුණ ධර්මයේ තථාගතයන් වහන්සේගේ දහම තියෙන තාක්කල් විතරයි. පින්විතනි, ඔබට මේ මරණය අත ළඟ බව නිරන්තරයෙන් සිහිපත් වෙනවා. ලබාගත වාසනාවෙන්, ලබාගත වටිනාකමින් තියෙන කාලෙන් උප්පරිම ප්‍රයෝජනය ගන්න ඔබට ඕනෑකම ඇති වෙනවා පින්දනේ. එතකොට මම අය ඔබට ටයිම් ටේබල් හදන්න කියලා පෙරැත්ත කරන්න ඕනේ නැහැ. ඇත්තටම එකක් වැඩුණා නම් අනිත් එක වැඩෙනවා. ඒකයි මම ඔබට කියන්නේ, පටන් ගන්න ඔබ කොහෙද හිටියේ, අද කොහෙද ඉන්නේ කියන තැනින් බලන්න බින්න ඉතුරු ටික වැඩෙන්නේ නැද්ද කියලා. ජීවිතේ මම ඔබට කියවන්නේ දැන් මානසිකාරය විතරයි අන්තිමට කරන්න තියෙන්නේ කියලා. බදාදද කොයිදනේ අපි කතා කරන්නේ? බදාදද? සෙන්සුරාද? සෙන්සුරාද? මානසිකාරය කරන්න බෙදෙන්නේ එදා හිටපු ඔබයි අද ඉන්න ඔබයි. මේ පැත්තෙන් බණ අහන ගමන්, තද දේශනා අහන ගමන්, පරණ දේශනා අහන ගමන්, දැන් කියන දේශනා අහන ගමන් ඔබ බලන්න ඔබ දිහා. කොටින්ම කියනවා නම් කන්නාඩි ඉස්සරහා හිටගෙන බණ අහන. ඔන්න. සරලවම කියනවා නම්. ඇයි කන්නාඩි ඉස්සරහා හිටගෙන කිව්වේ? තමන් දිහා බලාගෙන. එතකොට ඔබට පේන්නේ ඔබ වෙනස් වෙනවා. දැන් කන්නාඩි ඉස්සරහා හිටගෙන මේකප් දාන්න. කොන්නේ පීරනවා. මේකප් දානවා. කන්නාඩි ඉස්සරහා හිටගෙන. එතකොට ඔබට තේරෙනවද මේ මේකප් එකෙන් කොච්චර වෙනසක් වෙනවද කියලා? අන්න ඒ වගේ දෙනවා බණ අහන්න කන්නාඩි ඉස්සරහා හිටගෙන. ඔය කන්නාඩි කොයි කන්නාඩිද? විදුරු කන්නාඩි එහෙම නෙමෙයි. ඔබේ අතීත ආවර්ජනය කරන්න. ඔබේ අතීතය ආවර්ජනය කරලා බලන්න. අද ඉන්න කෙනා දිහා බලන්න. දැන් සංසන්දනය කරන්න. මේකප් එක දාන්නේ එහෙමනේ. ඉස්සලා හිටපු එක බල බල හදනවා. හරි උඩින් හදනවා, යටින් හදනවා, එහෙන් මෙහෙන් හදනවා. කලින් හිටපු එක්කෙනයි දැන් ඉන්න එක්කෙනා මතකෙන් කලින් ඉන්න කෙනා අරගෙන දැන් ඉන්න කෙනා කන්නඩින් දකිනවා. එතකොට ඔබ අවශ්‍ය කරන තැනට ආවට පස්සේ දැන් හරි දැන් නවත්තනවා. අන්න ඒ වගේ පින්විතනි මේ මග වඩද්දි අතීතයේ හිටපු කෙනා ආවර්ජනය කර කර බලන්න. ඔහොම කරනකොට ඔබ තුළ පුදුමාකාර ප්‍රීතියක් ඇති වෙනවා. ඒකයි ප්‍රීතිය තියෙන හිතක නෙපින්නේ නිවන වැඩෙන්නේ. මම ඔබට මේ පෙන්වලා දෙන්නේ මේ ක්‍රමය ඔබ ගියොත් පින්විතනි මේ ඔක්කොම ටික ඔබ ලස්සනට ගලප ගන්න පුළුවන්. මොකද ඔබ අතර ඉන්නව සමහර අය ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්න ඕනේ කොහොමද අපි භාවනා කරන්නේ මොකද්ද තෝරගන්න කර්මස්ථානේ කුපය කොච්චරලා භාවනා කරන්න ඕනේද කොහොමද වාඩි වෙන්න ඕනේ ඔය එක එක ප්‍රශ්න තියෙනවා ඔබ ගාව බොහොම හොඳයි ඉතින් ඒ ප්‍රශ්න තියෙන කොහොඳයි පිටින්නේ අතරට කන්නකෝ වෙන්ද කියලා හොයාගන්න රොඩ ඒ ප්‍රශ්න අහන එක හොඳයි අපේ අපලයක් තියෙනවා ඒකට මොකද කරන්නේ ඔය ප්‍රශ්න නම් උස්සම මෙහෙන්න එපා ඔබට තියෙන ප්‍රශ්නේ භාවනා කරන්න ඕනේ කොහොමද ඒක කරන්නේ ඒකට දැන් ඉතින් මම මේ ප්‍රායෝගිකව ඔබට උපදෙස් දෙන්නේ මේ ක්‍රමය කරලා බලන්න ආයෙත් මම කියන්නේ කරන නිසා කියන්නේ. දහම අහගන් ඉරස ඔබ දිහා බලන්න පටන් ගන්න. හිටපු කෙනයි අද ඉන්න කෙනයි. දසාකුසලේ නැඹුරුලා කටයුතු කරපු එදා ඔබ හිටපු කෙනයි අද දසාකුසලෙන් වෙන්නෙච්ච කෙනයි. ඔය වැඩෙන්නේ අවංක වෙමි පිරිසුදු වෙමි බබසර වෙමි තමයි. ඔය ඔක්කොම එකතු කළා මම මේ කියන්න හදන්න ඔබට. දැන් ඒතර ආයේ ඒව ගැන වෙන වෙනම හිතන්න දෙයක් නැහැ. ඔය කර්මස්ථානේ තමයි වැඩෙන්නේ. මේ කර්මස්ථාන ගණනාවක් මේ කියන ක්‍රමවේද තුල අඩංගුයි පින්වතුනි. එක බෙහෙත් සීට්ටුවක් මම මේ දෙන්න පුළුවන් නම් කරලා බලන්න. එතන බලමු කොතනද පටන් ගත්තේ දැන්? අතීතයේ හිටපු ඔබව ආවර්ජනය කරලා බැලුවා. ඒක කරන්න පුළුවන් හොඳ විදිහක් තමයි දැන් මොකක් හරි එක උදාහරණයක් ගන්න ඔබ අතීතයේ අත්දැකීම. එක්ක ඔබ ගෙදර කෙනෙක් එක්ක කටයුතු කරපු විදිහක්, යාළුවෙක් එක්ක වෙච්ච රණ්ඩුවක්. ඊට පස්සේ ඒ රණ්ඩුව නිසා වෙදෙන්න වැන් වෙලා ගීපු හැටි. මොකක් හරි වෙච්ච ප්‍රශ්නයක් ඔබට වැඩ කරන තැන වෙන්න පුළුවන්, ගෙදරදි වෙන්න පුළුවන්, ඥාතියොත් එක්ක වෙන්න පුළුවන්, කෑම මේසෙදි වෙන්න පුළුවන්, ඇතුළත මොකක් හරි රණ්ඩුවක්, මොකක් හරි පටලැවිල්ලක් පළහිලව්වා. ඒ වෙච්ච අවස්ථාවේදී ඔබ කටයුතු කරපු විදිය ගැන හිතලා බලන්න. ඔබ ගහ මරා ගත්තා, බැන ඇන කොටා ගත්තා, කෑ ගැහුවා, බැන්නා, තරහ ගියා, කේන්ති ගත්තා, ගැහුවා වෙන්න පුළුවන්. එදා තිබ්බ ඒ සිටුේෂන් එක නැත්නම් ඒ තිබ්බ අවස්ථාව අදට දාලා බලන්න. අදත් ඒ සිද්ධිවීම ඒ විදිහටම වුණොත් මං අද කොහොමද කටයුතු කරන්නේ? එදා මං පස්සෙන් එල්ලි එල්ලි ගියාට අද මං එහෙම යන කෙනෙක් නෙමෙයි. ඉතින් මේකයි ඔබට අවංකව මේක කියන්න පුළුවන් වෙනවා. නැත්නම් බොරුවට හිතරවට්ටගෙන බෑ. ඔබ අදටත් පස්සෙන් එල්ලි එල්ලි යනවනම් ඔබ හැම වෙලාවෙම සාකච්ඡාවකට ගියාට පස්සේ ඔබට නම් ඕනේ අන්තිම වචනේ කියන්න. එහෙමත් එකක් තියෙනවා සමහර වෙලාවට සාකච්ඡා කරලා වෙනකොට තමන් තමයි අන්තිම වචනේ කියන්නේ. මොකක්ද රණ්ඩුවක් වුණොත්? ආ බලාගමුකෝ කියලා අනික කෙනා කියද්දි මෙයා අවෝ බලාගමු තමයි. ඇයි මොකද? ඇයි මොකෝ? අවු වෙන්න එපා. අවු උඹත් අහු වෙන්න එපා. ඇයි මෙයාට ඕනේ අන්තිමට? හැම වෙලාවෙම අන්තිම වචනේ මෙයා කියන්නේ. ඇයි නැත්තම් සෙකන්ඩ් එනවනේ? මෙතන රණ්ඩුවට වඩා තව එකක් යනවා. රණ්ඩුව වෙනම යනවා. මානේ වෙනම යනවා. මං රණ්ඩුවෙන් පෙරදුනාට ගමන් නැහැ. ඈ මානෙට පෙරදෙන උඹට සෙකන්ඩ් වෙන්න බෑ මට. නම් ගෙවල් වල මේවා වෙන්නේ නැහනේ. නේද නෝනායි මහත්තයා අතර එහෙම වෙන්නේ නැහනේ. ඒ නිසා ඔබේ ගෙදර ආරණ්‍යයක් තමයි කොහොම. අපි එන්නම් එහෙ. පොඩහේ සීල සමාදාන කිරීම සූදානම් කරන්න අපි එන්න. ඔන්න ඔය වෙනස දකින්න පින්තරේ. එතකොට ඔබ හිතලා බලන්න මේ දහම නිසා නෙමෙයිද මගේ ජීවිතේ මෙහෙම වෙනස් වුනේ. මොකද අද ඔබට තේරෙනවා දෙන්නේ මේ අල්ලගන්න වටින දෙයක් නැති බව. වචනයක් අල්ලගෙන පස්සෙන් පන්නපන්න අනේ තව මනුස්සයෙක්ට ගහලා මක් කරන්නද? මේ එක වචනයක් නිසා අපි දින කොච්චර ඔබේ ජීවිතේ හිතලා බලන්න එක වචනයක් නිසා කොච්චර මිනිස්සු රණ ඔබ කීපාරක් රණ්ඩු වෙලාද කියලා මිනිස්සුත් එක්ක එක වචනයක් එහෙම හේ වෙච්ච නිසා. සමහරවිට මිනිස්සෙක් ඔබට කියන පොඩ්ඩක් හයියෙන් මොකක් හරි දෙයක්. ඔබ හිතනවා මේ සැරින් මට කතා කරන්න කියලා. එයා මොකක් හරි වටේ සද්ද බද්ද නිසා හෝ මොකක් හරි එයාට තිබ්බ වෙන ප්‍රශ්නයක් නිසා. ඒ මිනිස්සයා කියනවා මේ එනවා ඉක්මනට. ඔබට එහෙම කියනවා. ඔබ හිතාගත්ත මේ ඇයි මේ මෙයා මට සැර කරන්නේ? මම කරපු වැරද්දක් නැහැ. ඊට සබනි පැත්තට ගිහිල්ලා පින්දිනේ ඔබත් සැරෙන් කතා කරනවා. අර මිනිස්සයා බලන මේ මොකටද මේ එන්න හදන්නේ? මම ඔයාලට කියපු එකක් නැහැ. අයියෝ මාත් එක්ක මේ රණ්ඩු වෙන්න හදන්නේ. එහෙනම් ඔයා ඉස්සෙල්ලා මට සැර කරේ. මම සැර කරේ නැහැ. ඇයි සැර කරේ නැහැ? සැර කරේ නැහැ. ඇයි සැර කරේ? දැනගන්න. ඔහම තමයි යන්නේ ඊට පස්සේ. ඇයි? ස්වභාවය පුරුද්ද පින්දිනේ එල්ලිගෙන යන එක. එල්ලිලා යනවා අතහරින්න බෑ. සෙකන්ඩ් වෙන්න කැමති නෑ. අපර නිවන් දකින්න ඕනේ. එන සෙකන්ඩ් වෙන්න. සෙකන්ඩ් වෙන්න කියන එක තේරෙන්නේ නැහැ හැමෝටම. අර ඔබ කරලම නැතිද? අන්න ඒක. අයිතින් ලෝකෙක් වෙන්න ඕන නම් කොහොමද ඉන්නවන්නේ? කොහොමද ඉන්නවන්නේ? බල්ලෙක් වෙලා. සකන් වෙන පිංගුදේ ඕනම තැනක සකන් වෙන. ඔව් මෙතෙන් දෙද්දි. නැතව බස් එකට නගෙද්දි. එක සීට් එකයි තුරලා තියෙන්නේ. මතක් කළා බං ඉස්සර බහැසිරිච්ච හැදී. මමනේ දාන බාදිය කරන් එන්න. ලැජ්ජයිනේ. මතක නැද්ද තුම්පින්ම පහින වගේ දිව බස් එක ඇතුළට? බස් එක නවතිනවා කන් හිටියේ නෑ නේද? එල්ලි එල්ලි බස් එකේ ඉල නැගෙපහැටි මතක නැද්ද? එක එකව තල්ලු කර කර ඊට පස්සේ බෑග් 10ක් විතර අරන් ගිහලා තිබ්බේ එකින් එකේ සීට් 10ක් විතර අල්ලගන්න. ඇයි ඔබ එකයි යාළුවගේ එකයි අක්කගේ එකයි මල්ලී එකයි පුතා එකයි දුව එකයි ඔක්කොම ගිහලා අරන් තිනු සීට් වලින්? ඇයි වෙන එකට වාඩි වෙන දෙන්න බෑ? මේ ඔක්කොම අපි අල්ලගත්තේ වුණා. ලැජ්ජයිනේ. නොදකින්ද එන හොඳයි. දැන් පුරුදු වෙලා තියෙන්නේ. ආයෙත් ඔබ සෙකන්ඩ් වෙන්න කැමති වුණා. දැන් හිතලා බලන්න ඔබ දැනුත් එහෙමයිද කියලා. මෙන්න ඔබට චෙක් කරන්න පුළුවන් තැන්. ඔබ දැනුත් එහෙමයිද? ඔය සීට් වලට රන් වෙන්න ඕනේ නැහැ. ඉතුරු වුණොත් මම වාඩි වෙනවා. ඔන්නෝම මානසිකත්වයක් නෙමෙයි නම් පින්දින ඔබට තියෙන්නේ. අපරාධ පින්දින ඔබ ඇවිල්ලා පුටුව රත් කරලා යන්න. අපරාධ. කොන්දොතර මහත්තයා අපිට කියනවා මේ පිටිපස්සෙන් මේ ඉස්සරහට ඉස්සරහට එන්න. නැත්නම් ඉස්සරහින් එන පිටිපස්සෙන් පස්සට එන්න. නෝනා ඔය යන්නකෝ පොඩ්ඩක් පස්සට. දැන් ඔබ හොඳටම දන්නවා ඔබ ඊළඟ හෝල්ට් එකේ වහිනවා. යන්නකෝ නෝනා පස්සට. මම ඉස්සරහ හෝල්ට් එකේ බහිනවා. හරි හරි යන්නකෝ පස්සට. ඔබ ඊට පස්සේ රණ්ඩුවක් අල්ලන්න එනවා. අගද සමාන මිනිස්සු පත්තර කියවන්න පටන් ගන්නවා. තව කෙනෙක් නැගගට පස්සේ ගැබිනි කාන්තාවක හැම බස් එකේ නැගගට පස්සේ හැමෝම පත්තරේ කියවනවා. ඒ මාර ඉන්ට්‍රස්ටිං වෙන දේ නේද? ගොඩක් අය පත්තරේ අනිත් පැත්තට දෙනවා. එයා දිවයින නයිදිව වගේ තියෙන අනිත් පැත්තට නම නයිවද අය අනිත් පැත්තට ගියවන් පත්තරේ මෙයා රමතකයි තවගෙන ගොරෝගොර බුදි මම මේ ඔබ ගැන නෙමෙයි කියන්නේ ඔබ මෙහෙම දේවල් කරලා නැහැ ඔබ හොඳයි ඔබට මේ නෑනවා නේද මම එහෙම කියද්දි හාඳුර අප ගැන දන්නේ නැහැ ඇති තමයි දැන් බලන්න මිනිහ ඔබ වෙනස් වෙලාද කියලා බුද්ධහනුස්සතිය වඩන්න බෑ පින්විතින ඔබ වෙනස් වෙලා නැත්තම් ඔබට මේ මග වැඩෙන්නේ නැහැ ඔබ වෙනස් වෙලා නැත්තම් ඔබට තාම හොස්ස ළඟින් මැස්ස යන බැරි නම් ඔබට මග වඩා ගන්න බෑ කොහෙද කොහෙ වඩන්නද චුට්ටක් කෙනෙක් ඇවිල්ලා ඇඟේ වැදුනොත් එහෙනම් ඔබට කේන්ති යනවනම් මං එදා ඔබට කියෙන්නේ මේ සමා වෙන්න කියන වචන දෙක ඔබේ දිවග තියාගන්න කියලා කට ඇරියොත් සමා වෙන්න කියන වචන දෙක කියන්න තියෙන නිකන් හරි කමක් නෙවෙයි යන ගම සමා වෙන්න පිටට නෙමෙයි මේ ආරාමෙ මේ ප්‍රැක්ටිස් වෙන නිකන් ඉන්න ගම තව කෙනෙක් තමන්ගෙන් වදින උලම් පොදකින් වත් විදින කරදරයක් කිරිහරයක් වෙන්න දෙන්න එපා කොයි වෙලාවකත් තැනක් ගන්න යන්න එපා මිනිස් සැකන්ඩ් වෙන්න ඔබ මෙතෙන් දෙනවා බණ අහන්න හැමෝම වාඩිලා පුටු ඔක්කොම අරගෙන තියෙන එක පුටුවයි තියෙන දෙන්නේ කියන ඇතුළට දැන් මොකද කරන්න ඕන මොකද කරන්න ඕන අනික් කෙනාට දැන් අබුදුමා ගිල වාඩිය අබුදුමී ගිල වාඩිය හදර ඔබ හරි මම ගත්තා නේ හැබැයි ඒක රණ්ඩු වෙන්න යන්න එපා මම දැන් කීසදි ගුරු හඳුන මතක් කරා ඔය වාඩිය නෑ ඔය වාඩිය නෑ නෑ ඔය වාඩිය වාඩිය නෑ කිව්වේ අය දැන් සෙකන්ඩ් වෙන එක අල්ලගෙන මං කියන්නේ නිහතමානීකමෙන් ඉදිමෙන්න හදනවා කියලා සමහර අය. එහෙම වෙන්නේ නැපා. දෙක පාරක් ඉන්නවා දෙපාරක් ආ හරි එහෙනම් හරි මම වාඩි වෙනවා. ඔයාලට අමාරු වුණොත් මට කියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි ෂෝක් කෙනෙක් වෙන්න එපා පින්විතින මේ ගමනේදී. ඇඩ් එක දාන්න යන්න එපා. කොල්ලොන්ගේ භාෂාවෙන් කියනවා ඇඩ් එක දාන්න යන්න එපා. ඔබට දැනෙන්න ඕනේ පින්දුනේ ඔබේ හදවත පුදුම විදිහට සිසිල් වෙලා කියලා. පුදුම සුවයක් ඔබට දැනෙන්න ඕනේ. මේ මම මේ කියන්නේ ඔබට දැනෙන්න ඕනේ. ඒක මට මේක වචනෙන් කියාගන්න තිය අමාරුයි. ඔබට මේ දේ දැනෙන්න ඕනේ. ඉස්සර මහා භීතියෙන් මහා ද්වේෂයෙන් මහා ගින්නකින් හිටපු ඔබට පින්දුනේ අද පුදුම සුවයක් සිසිලක් සැනසුමක් දැනෙන්න ඕනේ හදවතට. මොන ප්‍රශ්නයක් ආවත් කමක් නැහැ. මම නම් කම්පා වෙන්නේ නැහැ. අවේ ස්වාමීන් වහන්සේ නමකගේ මම මේ ළඟදී කතා කරා ප්‍රශ්න විසඳන ක්‍රමය ගැන. පින්න ඔබ හුරුද වෙලා හොඳට හිතලා බලන ඔබ පුරුදු වෙලා තියෙන්නේ. මම මෙන්න මෙහෙම අහන්නම්කෝ. දැන් අපි හිතමු ඔව් මෙතන දැන් වතුර ටිකක් හැදලා තියෙනවා. දැන් හොඳට බලන්න ඔබේ ගෙදර. අපි ගෙදර ගමු. ඔබ ගෙදර රස්සාව වෙලා දැන් වරි ගමන ගිහිල්ලා ගෙදර එනවා. වතුර ටිකක් සාලේ හැදලා තියෙනවා. හොඳට හිතලා බලන්න ඔබේ කටට පළවෙනිම එන ප්‍රශ්නේ මොකද්ද කියලා දැන් පොඩ්ඩ හිතලා බලන්න. මෙන්න මේක තුර පොඩ බලා ගන්න ඔබට කොයිතරම් දුරට මග වෙලාද කියලා. નિરાයාසෙම ඔබේ හිතට එන පළවෙනි ප්‍රශ්නේ. දන්නවනේ. කවුද වතුර හැලුවේ? කවුද වතුර හැලුවේ? තව ටිකක් මග වැඩිනවා. පින්නේ ඔක නෙමෙයි අහන ඔය ප්‍රශ්න. කොහොමද වතුර හැලුනේ? මොකද කවුද කියපු ගමන් ඔබ කෙනෙක්ට දාන බ්ලේම් එක. ඔබ කෙනෙක් හොයන දෝෂ ආරෝපණය කරන්නේ. කවුද කෙනෙක් ඇති වැඩේ මොකද්ද? ඔබ කොහොමද කියන ප්‍රශ්නේ ඇහුවොත් පින්නේ ඔබට පුළුවන් වෙනවා ආපෞසරයක් ඒ දේ නොවෙන්න අවශ්‍ය කරන මොකක් හරි ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය එතනදී අනුගත වෙන්නේ. හෝ ඒ ක්‍රමවේදය හඳුන්වා දෙන්න හැරි මොකක් හරි වැඩ පිළිලක් යොදන්න. පර්සන්ට ඇඟිල්ල දික් කරන්න එපා, පින්නේ ප්‍රොසෙස් එකට ඇඟිල්ල දික් කරන්න. නිවන් දකින්නත් ඔච්චරයි කරන්න තියෙන්නේ. පරිසම්පාදේ කියලා කියන්නේ මොකද්ද? ප්‍රොසෙස් එකක්. මම එක් හදාගත්තට පස්සේ නෙමෙයිද ප්‍රශ්නේ තියෙන්නේ? ඒකයි කියන්නේ. ප්‍රොසෙස් එකටයි ඇඟිල්ල දික් කරන්න ඕනේ. හැදිච්ච මමට දොස් කියලා වැඩක් නැහැ. දැන් මම හැදිලා ඉවරයි. එහෙනම් මම දිහා බලාගෙන මම නෙමෙයි කියලා වැඩක් නැහැ පින්තුනේ. මගේ නෙමෙයි කියලා වැඩක් නැහැ. මගේ ආත්මේ නෙමෙයි කියලා වැඩක් නැහැ. දැන් ඒක හැදිලා ඉවරයි. ඇඟිල්ල දික් කරන්න ඕනේ ක්‍රියාවලියට. මොකද ඒකෙදි තමයි මම හැදෙන්නේ. ඒකනේ බුදුහාමුදුරෙන් අහද්දි මේ උපාදානේ කාගේද? මොකද කිව්වේ? අහපු ප්‍රශ්නේ වැරදි. උපාදානේ කුමක් ප්‍රත්‍ය කරගෙනද හටගන්නේ? වෙනත් වචනෙන් කිව්වේ සරල උදාහරණයකට දැම්මොත් එහෙම. වතුර හැලුවේ කවුද? නෙමේ. වතුර හැලුනේ කොහොමද? ඔබම හිතලා බලන්න ඔබේ ජීවිතයේ අත්දැකීම් වලින් පින්දිනේ ඔය දෙකෙන් කොයි ප්‍රශ්නද ඔබේ හිතට මුලින්ම එන්නේ කියලා. ඔබ හිතන්නේවත් නැතුව. ඔබ ඇවිදිනවා මොකක් හරි දොරක් හරි මොකක් හරි ඇඟේ වදිනවා. කවුද මේක මෙතන තිබ්බේ? බාන බහ හිතට හොඳට හිතලා බලන්න ඊගෙන මෙතන උළුවට එන්න කියලා ටක් ගාලා. කවුද? කවුද මේක මෙතන තිබ්බේ? මේ කවුද මේක මෙතනින් තිබ්බේ? ඇයි ටක් ගාලා ඔබට ඕනේ කෙනෙක්ට බ්ලේම් එක දාන්න? ඒකට හේතුවක් තියෙනවා. තව කෙනෙක්ට බ්ලේම් එක දැම්ම ගමන්, බ්ලේම් එකට කියන්නේ දෝෂාරෝපණය දැම්ම ගමන් පිටින්නේ එයාව පහත් වෙනවා, ඔබ ඉස්සෙනවා. මේ ආයේ මම උලුප්ප ගන්න ඔබට නියම කදිම අවස්ථාවක් හම් වෙලා තියෙන. ඇයි? කෙනෙක් වැරද්දක් කළා. නියමයි ඔබ අතින් නෙමෙයි මේ වැරද්ද උනේ. ඒ වැරද්ද උනේ ඔබ අතින් නෙමෙයි. දැන් ඔන්න ඔබට මම උලුප්ප ගන්න නියම අවස්ථාවක් හම් වුණේ. ඒ කියන්නේ ඔබ හොය හොය යන්නේ මිනිසුන්ගේ වැරදි නෙමෙයිද? ඇයි? එයාට වැරද්ද පෙන්වලා දෙන්න දීලා එයාව නිවන් මාර්ගය යොමු කරන්නේ නෑ. ඔබට ඔබව උලුප්ප ගන්න. ඇයි මිනිස්සුගේ වැරද්දක් හොයාගත්ත ගමන් ඔබ ටග් ගාල ඇඟිලි දික් කරලා අහනවා කවුද මේක කරේ? දැන් බනින්න කෙනෙක් ඉන්නවනේ. ඒ කියන්නේ උඹ පහත් මම උසස්. දැක්කද මානේ වැඩ කරන තැන්? කවුද මේක ඇරියේ? මේ ඇයි මේක වහල් නැත්තේ? කවුද මේක වැහුවේ නැත්තේ? මේ ෆ්‍රිජ් එක ඇරලා දාලා කවුද මේක ඇරලා ගියේ? මේ බෝතලය ඇරලා කවුද මේක ඇරලා ගියේ? ඇයි මේක වහලා යන්නේ නැත්තේ? මේ අතු ගාලා දාලා කවුද මෙතන කොස්ස තියලා ගියේ? මේ අපිට හුරු කුරුදු දේවල් නේද? මේකයි කම්මලේ ඉන්න බල්ලෝ ටික වගේ කිසිම ගහන්න නැතුව ඉන්නේ. ඔව හොඳට අහලා වරුදුයි නේද ගෙදරදී? මේ තේක බීලා කවුද මේ කෝපේ හොදලා දාන්න නැතුව තිබ්බේ? කවුද? 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 අන්තිමන කවු තමයි වෙන්නේ. කවුද? කවු බෝ? කවුද මේ? වෙනනේ ඔබ උත්සාහ කරන කවුද කියන ප්‍රශ්නේ පොඩ්ඩක් අයින් කරලා දාන්න. ඔබේ ශබ්දකෝෂේ. ඔබ හොයලා ප්‍රශ්නේ විසඳන්න එපා කියලා නෙමෙයි මම මේ කියන්නේ. ප්‍රශ්නේ විසඳන්න. ඒකට ප්‍රශ්නේ ගැන ප්‍රශ්නේ විසඳන්න. මිසක් කෙනා විසඳන්න යන්න එපා. කවුද නෙමෙයි. කොහොමද? Who නෙමෙයි. How? කොහොමද මේක වුනේ? මොකද කොහොමද කියන ප්‍රශ්නේ බහද්දි පින්වදින ඔබට පුළුවන් තව කෙනෙක් අතින් හෝ ඒ වැරද්ද වුණා නම් ඔය දෙන්නටම එකතු වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න. දැන් මෙහෙම හිතන්න. ඔබට ගාණක් හදන්න තියෙනවා. අපිටම ඔබ සමීකරණයක් විසඳන්න උත්සාහ කරගෙන ඉන්න කෙනෙක්. මං ගාවත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. අපි දෙන්නටම ප්‍රශ්නයක් මේ තියෙන්නේ. නැත්නම් මං ගාව දින දැන් තමත කරන ඔබ ගාව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ මේ ප්‍රශ්නේ නැත්නම් සමීකරණ තියෙන සමීකරණ විසඳ ගන්න හදන්න. නේද ඔබ අනිත් පැත්තට දාන්න. මට ගණන් ප්‍රශ්නයක් තියෙනවා. ගණක් ගාන තියෙනවා. හදාගන්න බැරි ගමන් ඉන්නේ. හරිද? ඔබ මංගාවට එනවා, මං කියනවා මේ ගානක් තියෙන එක හදාගන්න. ආකෝ ගම් බලන්න. දැන් මේ ගණිත ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක්. සමීකරණ තියෙනවා විසඳ ගන්න ඕනේ. ඔබ ඇවිල්ලා පින්විතනේ මට දැන් උදව් කරන්න හදන්නේ මේ ගාන විසඳ ගන්න නේද? එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දෙන්නම එකතු වෙලා පින්විතනේ මේ ප්‍රශ්නේ විසඳන්න හදන්නේ. එතකොට ඔබ ඇවිල්ලා මට මේ ප්‍රශ්නේ විසඳන්න උදව් කරන එක ගැන පිළිදී මම පුදුමාකාර විදිහට සතුටටපත් වෙනවා. ඇයි මට මේ විසඳ ගන්න දෙ ප්‍රශ්නයක් තියෙනවා. මීට කලින් ඔබේ ප්‍රශ්නේ විසඳලා තියෙනවා. මොකද ඔබ ගණන් හදන හොඳට දක්ෂ කෙනෙක්. ඔබේ ප්‍රශ්නේ මීට කලින් විසඳලා තියෙනවා. මගේ ප්‍රශ්නේ විසඳලා මට අත්දැකීමක් නැති නිසා ඔබ ඇවිල්ලා මට උදව් කරලා තිබින් අපි දෙන්නම එකතු වෙලා දැන් මේ ප්‍රශ්නේ විසඳන්න. ඔබ හිතලා බලන්න ඔබ ජීවිතේ ප්‍රශ්නේ විසඳන්නේ ඔහොම නෙමෙයිද කියලා. මොකද ඔබ කවුද කියන ප්‍රශ්නේ අහපු ගමන් පින්විතනි දැන් ඔබ කෙනෙක්ව හදා ගන්නවා එතනදී. ඊට පස්සේ ඇඟිල්ල දික් කරාම ඔබ ඒ කෙනාට දෝෂාරෝපණය කරන්නේ. ඒ කෙනා තුලත් මමෙක් ඉන්න නිසා එයා කවදාකවත් සූදානම් නැහැ පින්විතනි එයාව පහත් වෙන්න දෙන්න. ඒකයි පින්විතනි කෙනෙක්ගෙන් අහම කවුද මේක කරේ කියලා වැරද්ද කරපු කෙනත් නිහඬ වෙන්නේ. හොඳට හිතලා බලන්න ඔබේ ආයතනයේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. කවුද කියන ප්‍රශ්නේ අහුවට පස්සේ කෙනෙක් ඉදිරිපත් වෙනවා හරි අඩුයි. ඒකට හේතුව හොඳටම දන්නවා දැන් මේ අහන්නේ මාව පහත් කළා ඌව උස ගන්න. ඒතර කවුරුත් කැමති නැහැ තමන් පහත් වෙන්න. ඒ නිසා වැරද්ද කරලා තියෙන කෙනා වුණත් ඉදිරිපත් වෙන්න කැමති නැහැ. දැන් ප්‍රශ්නේ විසඳෙයිද? ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ දැන්. දැන් මේ දෙන්නෙක් අතර ද්වන්ද සටනක් මේ යන්නේ. මේ නිකන් රණ්ඩුවක් මේ යන්නේ. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මම ප්‍රශ්නේ පැත්තකින් දෙන්නේ වෙන ප්‍රශ්නයක් වෙන රණ්ඩුවක් ඇති කරගෙන. හැබැයි කොහොමද මේක උනේ කියලා හදි පිංගුතනේ. දැන් අර කෙනාත් දන්නව වැරද්දක් වෙලා තියෙනවා. හැබැයි අහන්නේ කොහොමද කියලා මිසක් කවුද කියලා නෙමෙයි. ඒ කියන්නේ එයාට ඕනකම තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ප්‍රශ්නේ විසඳ ගන්න ඕනකම තියෙන්නේ. දැන් එයා කියනවා මේ මෙහෙම දෙයක් තමයි මෙතන උනේ. එතකොට අපි දෙන්නම එකතු වෙලා එක ප්‍රශ්නයක් විසඳනවා. එතකොට එක්කෙනෙක් ප්‍රශ්නයක් විසඳනවට වඩා හොඳ නැද දෙන්නෙක් එකතු වුණාම? හැබැයි කවුද කියන ප්‍රශ්නේ අහුවට පස්සේ ඉඳිනේ උඹ උසස් මම පහත්. නැත්නම් මම පහත් නැත්නම් මම උසස් උඹ පහත්. එතකොට උසස් කෙනා පහත් කෙනාට අවවාද දෙනවා. ආයි මේක වෙන්න දෙන්න එපා. මොකද උඹ වැරදි, ඔයා වැරදි, ඔයා තමයි මේ වැරද්ද කරේ. හැබැයි කොහොමද වැරද්ද උනේ කියලා අහුවොත් දැන් දෙන්නම එකතු වෙලා පින්විතනේ එක මොළ ගෙඩියට වඩා දෙකක් හොඳයි. දැන් මේ දෙන්නම එකතු වෙලා පින්විතනේ අර එක ප්‍රශ්නයක් විසඳන්න උත්සාහ කරනවා. දැන් සමහරවිට අපේ ස්වාමීන් වහන්සේලාදී මම උන්වහන්සේලාට සමහරවිට අයලා කියනවා අවේ හාමුදුරනේ අපි දුමු මොකක් හරි පීරිසි කෝප්පයක් යද්දී ඒක බිම් වැටලා බිඳිලා. සමහර පුංචි හාමුදුරන් වහන්සේ නම් මම එහුවම මොකද මෙතන වෙලා තියෙන්නේ? අර හාමුදුරුව මේ පීරිසියේ බින්දා. මම බෑ ආයි කියන් බං. අර හාමුදුරුව පීරිසියේ බින්දා. ආයි කියන් බං. ආ. ක්ලික් කරනවා දැන් මොකද මේ කිව්වේ කියලා. පීරිසිය උන්වහන්සේ අතින් බින්දුන්නා. බින්දුන්නා. බින්දා නෙමෙයි. බින්දුනා. කුණාසයෙන් පීරිස බින්දුනා නම් දැන් අපිට හොයන්න පුළුවන් ඇයි බින්දුනේ කියලා. මොකක් කරන්න ගිහිල්ලාද බින්දුනේ? හැබැයි උන්වහන්සේ බින්දා කිව්වහම දැන් වැරද්ද පෙන්නනව නේද කෙනෙක්ට? මේ වන්දර ප්‍රායෝගික දේවල් වින් ඔබ ගෙදරත් මේ වගේ දේවල් අත්හදා බලන්න. ට්‍රයි අවුට් කරන ඔබේ ගෙදරදී. කවුද කරේ කියන ප්‍රශ්නේ අහන්න එපා. බුදුනේ මොකද උනේ කියන ප්‍රශ්නේ අහන්න. තමර ඔබ වාහනේ පදවෙන්නේ නැති වාහනේ හැප්පෙනවා. හරිද? මට අපි තුන නෝන පදිනවා කියලා මහත්යාගේ වාහනේ. මොකද මේ හැප්පුවනේ වාහනේ. බුදුනේ කවුද වාහනේ කියලා හප්පන්නේ? ඒ කියන්නේ එයා වාහනේ පදවගෙන හප්පනවා. එහෙම කරන මිනිස්සු ඉන්නවද? ඉතින් එහෙනම් ඒ පිස්සෙක් නේ. වාහන හප්පන්නේ නෑනේ. වාහනේ හැප්පෙනවා. සිංහල භාෂාව විතරයි බින ඔය වගේ දේවල් කියන්න ඇත්තටම පුළුවන්. හරි ලේසි. හැප්පුණා කියලා කොහොමද කියන්නේ? ඉංග්‍රීසි භාෂාවෙන් වගේ හැප්පුණා කියලා කියන්න අමාරුයි. ඒක වචනකින් කියන්න බෑ. හැප්පෙව්වා කියන්නේ එකක්, හැප්පුණා කියන්නේ තව අදහසක් ඒකේ තියෙන. කැඩුවා කියන්නේ එකක්, කැඩුනා කියන්නේ වෙන අදහසක් ඒකේ තියෙන. දෙකම එකක් නෙමෙයි කියලා ඔබට තේරෙනවනේ. උත්සාහ කරන පින් මෙන්න මේ විදිහට ඔබේ වාග් කෝෂේ වෙනස් කරගන්න ගෙදරදී. දැන් ඔබේ දරුවන්ගෙන් අහන්න. පුතේ කවුද මේක කැඩුවේ? එහෙම දන්නවද? නෑ. පුතේ කොහොමද මේක කැඩුනේ? පිටින් අර දරුවා සම්පූර්ණ විස්තරය ඔබට කියයි. පුතේ කවුද මේක කැඩුවේ කිව්වොත් එහෙනම් ඒ දරුවාට අපි තුන් මල්ලි අතින් කැඩුනේ කියලා. ඒ දරුවා පිටින් අයියා නම් ටක් ගාලා මල්ලිට ඇඟිල්ල දික් කරන ඉගෙන ගන්නවා. පොඩි කාලේ නම්ම. දෝෂාරෝපණේ පුද්ගලික දෝෂාරෝප පෞද්ගලික දෝෂාරෝපණේ කරන්නේ දරුවා ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආව වැරදි හොයන්න. ඒතකොට රාග ද්වේෂ මෝහලයි වැරද්ද තියෙන කියලා එයා තේරුම් ගන්නේ නැහැ. කොහොමද උනේ කියන ප්‍රශ්නය අද පිටින් දැන් දෝෂාරෝපණය එල්ල වෙන්නේ රාග ද්වේෂ මෝහ වලට මිසක් කෙනාට නෙමෙයි. පොඩි පොඩි දේවල් තව පටන් ගන්න ගෙදරදී. හරි. දිග ගමනක් ගියා. ආපෞසරයකින්ම කතා කරන්න අඹු කාරණා. එහෙනම් ඔබ තුල වෙන මේ වෙලා තියෙන විපර්යාසය තුලින් පිටින් බුද්ධ අනුස්සතිය වඩා ගන්න. ඒ වෙනස සිද්ධ වෙන්න පිටින් ඔබ මිනිස්සෙක් වෙච්ච එක ගැන නිරන්තරයෙන්ම සිහිපත් කරන්න කොච්චර වටින අවස්ථාවක්ද මේ හම්බුනේ කියලා. මේ අවස්ථාව නැති වෙන්න කලින් මම ඒකාන්තයෙන් මගේ මගඵල පූර්ණේ කරගන්නවා කියන අදිෂ්ඨානය සිහිපත් කරගන්න. මරණය අත ළඟයි කියලා නිරන්තරයෙන් සිහිපත් කරගන්න. අද දවස විශේෂ දවසක් නේද? බොහොම හොඳයි. හැම වෙලාවෙම ওই මානසිකාරයෙන් ඉන්නේ. මතකද මම ඔබට පින් කරන්න කියපු හැටි? මතකද? මොන්ටිසෝරි බණ නේද එව්වා? අය අනිසි දුකනත නෙමෙයිනේ කිව්වේ. කොහොමද පින් කරන්න කිව්වේ? කරන අන්තිම පින වගේ. පේනදරි ඔබ ඇත්තටම මරණානුස්සතියෙන් නිරන්තරයෙන් ඉන්න මට කියන්න තමනුසයට බයින්න පුළුවන්. ඔබ හොඳටම දන්නව නේද ඔබේ හිතේ ද්වේෂය තියෙන වෙලාවක ඔබ මළොත් එහෙම ඔබට යන්න ඇඩ්‍රස් හොයන්න වෙනවා කියලා. දැන් එහෙනම් හිතලා බලන්න. ඔබ මිනිස්සෙක් එක්ක කතා කරනවා. ඔබේ හිතට ද්වේෂය එනවා. ඔබ තරහෙන් කියන වචනේ ඔබේ අන්තිම වචනේ වෙන්න බැරිද? ඔය වචනේ කියලා අනිත් පැත්ත හැරිදුව මැරිලා වැටෙනවා. දැන් කොහෙද යන්නේ? ඔබ මරණ අනුසතිය වඩන කෙනෙක් නම් බින්දින කවදදහකත් ඔබේ අතින් තව කෙනෙක්ට බනින්නේ නැහැ ද්වේෂයෙන්. තරහෙන් කතා කරන්නේ නැහැ කාටවත්. ඔබට මතක් කරලා දුන්නේ දැයි අපි ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් ඔබට තෙරුවන් සරණයි කියන්නේ කියලා. අපි අනගාරික මහතුරු දැක්කොත් කියන්නේ තෙරුවන් සරණයි කියලා. ඒකට හේතුව මතක් කරලා දුන්නා මතක ඇති ඔබ සියලු දෙනාට. මතක නැති අය මතක් කරලා දෙන්න. අපිට බයයි පින්වතුනි. ඔබට ඔය ජීවිතේ විශ්වාස වුණාට අපිට නම් ඔබේ ජීවිතේ විශ්වාස නැහැ. ඒ නිසා ඔබයි මායි මුණ ගැහෙන අන්තිම වතාව මේක වෙන්න පුළුවන්. එහෙනම් ඔබයි මායි වෙන වෙලා යන මොහොතේ ඉඳින් මට ඕනේ කරන්නේ ඔබ මේ ජීවිතේ ආපු අන්තිම වචන දෙක තෙරුවන් සරණයි බවට පත් කරන්න. මොකද ඔබ දැන් මැරිලා වැටුණොත් එහෙම අඩුතරමේ ඔබේ ඊළඟ අත්දැකීමවත් සුගතිගාමි වෙයි. මතක් වෙලා ආවේ තෙරුවන් සරණයි නිසා. කිසිම වෙලාවක පින්නේ රණ්ඩුවක් රණ්ඩුවකින් නවත්තන්න එපා. මොකද ඔබ අපි කොච්චර කරත් රණ්ඩු වෙනවනේ. මිනිස්සු බැන ගන්නවා, කෑ කොටා ගන්නවා. කවදාකවත් වෙන ප්‍රශ්නයක් විසඳ ගන්න නැතුව දෙන්නෙක් වෙන වෙලා යන්න එපා. කොයි වෙලාවක ගෙදර දිවත් අපි දුන්න ඕන මහත්ය අතර පොඩි පොඩි රණ්ඩු වෙනවා. දේව නැති කේවල් හොයා ගන්න පුළුවන් නම් ඉතින් යන්න එක දැන් ආරාමයක් කියලා කියන්නේ. එදී ඔබේ ගෙදරත් ඉන්නේ මේ වගේ දේවල් වෙනවා නම් ඔබ සකන්ඩ් වෙන්න. එනම් මහත්ය ඔබට බැනලා ගියොත් එහෙම ඔබ සකන්ඩ් වෙන්න. ඔබේ මානය පොඩ්ඩක් පැත්තකින් තියන්න බෙන්තුන. මොකද ඔබ ලොක් වෙක් කියන ගමනක මේ ඉන්නේ. ඔබ කුස්සියේ ඉන්න ගම මහත්යලා බැනලා මහත් යනවා සාලෙට. තවසිතේ කතා කරන්නයි මන්නම් ආයි ඕන එකක් කරගන්න කියලා මහත් යනවා. දැන් ඔබ හොඳටම දන්නවා මේ කතාව ඉවරුනේ සමගියෙන් නෙමෙයි කියලා. මේ කතාව ඉවරුනේ රණ්ඩුවකින්. මේ කතාව ඉවරුනේ ද්වේෂයකින්. පින්වදිනේ ඔබ වීරයෙක් වෙන්න දැන්. මෙන්න ඔබට වීරය පාරමිතාව වඩා ගන්න නියම අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා. ප්‍රයෝජන ගන්න එකෙන්. නිකන් යන්න දෙන්න එපා ප්‍රයෝජනයක් ගන්න එකෙන්. මොකද ඔබ ඉක්මන් උනේ නැත්තම් මහත්ය ඇවිල්ලා කියනවා සමා වෙන්න කියලා. සමාවෙන්න. ඒකල කට් කරා. නැත්ත වෙන්න දිදී ඒවා කියනවා කියනොත්. වෙනනේ සමා වෙන්න පළවෙනියා වෙන්නේ. සමා වෙන්න කියන පළවෙනියා වෙන්නේ. එහෙනම් කොයිලාවක තියෙන දෙන්න දෙමහල නිින්දට යන්න එපා රණ්ඩුවක් වෙලා. අනිවාර්යෙන් ඒ වෙච්ච අමනාප පිටින් පියවන්න එතනම. ඔක කමන්නේ ප්‍රශ්න විසඳුන නැති වුණා වෙන්න පුළුවන්. තමන් ප්‍රශ්න විසඳන වෙන්නේ තව සතියකින්. හැබැයි ඔබ නිදාගෙන නිින්දට යන්න එපා පින්වතුනි. ඔයාගේ හිතේ දුර නම් මට සමා වෙන්න. අපි හින්සරේ මේ ප්‍රශ්න කතා කරලා හෙට බලමු විසඳුම. ඕක කියන එක කිව්වට කරන එක අමාරුනේ. ආඳුරුනන් කියයි. අපිනේ කරන්න ඕන. පින්වතුනි ඔබට වීරයෙක් වෙන්න ඕන නම් මේක කරන්න. ඒ වෙලාවට පින්නේ මම දන්න ඔබ කියන දේ. මොකද අපිත් ওই පාරේ ආවේ. ඒ වෙලාවට ඕක කරන එක ලේසි නෑ. කොච්චර කරන්න හැදුවතර ඇතුළේ ඉන්න බල්ලා බුරනෝ හෝ ගාලා. බයන්නේ මොකටද? ඒකනේ වැඩේ පටන් ගත්තේ. ඒක ඇවිල්ලා කියනකන් හිටන්. බයන්නේ පාසකෙන් වෙන්න එපා. පින්නේ ওই බල්ලා බුරන්නේ. ඒ බල්ලට නැගිලා දෙන්නේ නැගෙන්න එන්න එපා පින්නේ මේ වෙලාවේ. ඔව් බල්ලට පරදින්න එපා මේ වෙලාවේ. හිටපිය බල්ලෝ මං යනවා. අමාරුවෙන් හරි නැගිටලා යන්න පින්නේ මේ වෙලාවේ. ඔබ මේ වෙලාවේ අමාරුවෙන් කරොත් ඊළඟ පාර ඊට වඩා ලේසියි. පළවෙනි වතාව තමයි අමාරුම වතාව. ඊළඟ වතාව ඊට වඩා ලේසියි. ඊළඟ වතාව ඊටත් වඩා ලේසියි. ඊළඟ වතාව ඊටත් වඩා ලේසියි. ඔහොම කරගෙන යද්දී එක දවසක් එනවා ඔබට ආය අහන්න දෙයක් නෑ අනේ මට සමාවෙන්න මගේ අතින් අර දක්ුණා නම් දැන් මේ එකක්වත් අහන් හිටියා කියලා ඔබට වැඩෙන්නේ නෑ ඔබ කරන්න ඕනේ පින්වදින ඔබ කරන්න ඕනේ මට මේක එම්ෆසයිස් කරන්න බෑ මට වචන නෑ ඒක කියන්න කොච්චරද කියලා ඔබ කළ යුතුමයි මේක එහෙනම් කොයි වෙලාවක ගෙදර රණ්ඩුවක් වුණා නම් පින්වදින දෙන්න දෙමහලෝ රණ්ඩුවෙන් බහින් බස් වෙලා දෙන්න නිදා ගන්න යන්න එපා ඔබ වීරයෙක් වෙන ඔබ වීරවරියක් වෙන ඔබ කියලා සමාවිල්ලන්න. මොකද අමුතු දෙයක් කියන්න නැහැනේ මං කිව්වේ නැහැනේ කියලා බුලත් අතක් දීලා වඳින්න කියලා. මං කිව්වේ ඔයාගේ හිතේ දුන නේද? මට සමාවෙන්න. එතන ඔබ වැරදි කියලා කියනෝ නෙමෙයි මේ. සමාවට ඔබ කියපු කාරණාව හරියටම හරි. එයා තමයි වැරදිට තේරුම් ගන්න දෙන. ඔබ සමාවෙන්න කියලා කියන ඔබ කියපු දෙය නෙමෙයි පිටුතුරින්. හිතරි දුනනේ. මං කියපු දෙයකින් ඔබේ හිතරි දුන නම් මට සමාවෙන්න. අපි මේ ප්‍රශ්නේ හින්සරේ කතා කරලා හෙට විසඳමුකමුකෝ. සමාලයට ඇස ආයිබන්නේ. ආයිබන්නේ සමාහට. කමක් නැහැ. එදොර ඔබට හිතයි. ඔය ඕකනේ ඕකනේ මං කිව්වනේ යන්න එපා කියලා. කවුද? බල්ලා. මං කිව්වනේ යන්න එපා කියලා. ඔය කිසිම අනක් ගුණක් නැති එක. ඔක කකබයි ආයිබයිනවනේ. ආයි මොකද කියන්නේ? බල්ලෝ ඔබ හිතහන්. මේක අපි දෙන්න අතර ප්‍රශ්නයක්නේ. බහිතා ඔව බබ බල්ලන්ට කතා කරන්න බින්දේ මේ වෙලාවේ ආයි කියන්නේ ඒක දැක්ක තමයි හරි හරි ඔයක තමයි මට තේරෙන මට තේරෙන අපි හින්සර මේ ප්‍රශ්න කතා කරමුකෝ අපි දැන් නිදාගෙන හෙට උදේ නැගිටලා බලමුකෝ මේකේ සාධාරණයක් මොකක් කරේ හොඳ විදියක් කරගන්න පින්දේ හෙට උදේ නැගිටිද්දි ප්‍රශ්න ඉවරයි උදේ වෙනකන් ඉන්න ඕනේ විනාඩි 5ක් ගියාට පස්සේ මහත්යම කියයි හරි හරි ඕක අපි අල්ලලා දා ඔබ සකන්ඩ් වුණා නේද? එතන තමයි පින්දින ප්‍රශ්න සිදුනේ. මේ කියනවට කරලා බලන්න පින්දින ඔබට පුළුවන් නම්. ඔබ කරනවා නම් ඔබට ගොඩ යන්න පුළුවන් මේ දේවල් තුලින්. හැබැයි කරන්න ඕනේ. මං කොච්චර කිව්වත් මදි. ඔබ ඔවලුවත් ඔලුවත් අනෝ. ඒක තමයි පෙන්න අපි සකන්ඩ් වෙන්න ඕන සකන්ඩ් වෙන්න ඕන සකන්ඩ් වෙන්න ඕන. ඒක තමයි. හැබැයි ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් බල්ලා බුරන්න පටන් ගන්නවා. එදොර ඔබ කන්ට්‍රෝල් නැහැ ඊට පස්සේ. මට ඔබ කියන්න දේවදත්ත නොහිටින්න. දේවදත්ත කියන චරිතය අනන්ත සංසාරයක් පුරාට බෝධිසත්වයන් වහන්සේත් එක්ක රණ්ඩු සරුවල් නොවෙන්න. පැටලෙන්නේ නැති වෙන්න අද අපිට බුදු කෙනෙක් ඉන්නවා. නැහැ. එහෙනම් අද බුදු කෙනෙක් ඉන්න පින්න ප්‍රධානම හේතුව තමයි දේවදත්ත කියන චරිතයේ අනන්ත සංසාරය පුරාට උන්වහන්සේත් එක්ක ආපු එක. ඔබට නිවන් දකින්න ඕනේද? එහෙනම් ඔබට පාරමිතා පිරෙන්න ඕනේ නේද? පාරමිතා පිරෙන්න ඕන නම් පින්විතනි ඒ පාරමිතා පිරෙන්න අවශ්‍ය කරන පරිසරය හැදිලා ඉන්න ඕනේ නේද? ඉවසන්න ඉවසීම කියලා පාරමිතාවක් තියෙනව නේද? ඉවසීම කියන පාරමිතාව ප්‍රගුණ වෙන්න නම් ඉවසන්න අවස්ථාවක් එන්න ඕනේද නැද්ද? ඉතින් පින්විතනි ඔබත් එක්ක ජීවත් වෙන මනුස්සය ඔබට ඇතිපදම් ගෙනත් දෙනව නේද ඉවසීම පාරමිතාව පුරුදු කරගන්න අවස්ථාව? ඉතින් ඔබනේ පින්විතනි මොඩේව පාවිච්චි කරගන්න නැත්තම් ඔබේ දරුවෝ ඔබගේ දෙපාළකට ගණන් දෙන්නේ දවසින් පාරමිතාව පුරුදු කරන අවස්ථාව. ඉතින් ඔබ ඒක පාවිච්චි කරන්නේ නැත්නම් කාගෙන්ද මොනගම? ඔබේනේ. එහෙනම් නිවන් දකින්න ඕනේ ගෙදර මනුස්සයෙක්ගෙන් අයින් වෙලා මෙහෙට අවිල්ලද? නෑ පාරමිතා ටික පුරා ගන්න යසාගෙද ගෙදෙට්ටලා. ඇයි මෙහෙට ඔය තුන්නේ කවුරුත් ඔබට බයින්නේ? ඉවසන්න දෙයක් නෑ ඉතින් ගහට. හැබැයි ගෙදර හිටියොත් ඔබට ඔය පාරමිතා පුරා ගන්න කදිම අවස්ථාව. එහෙනම් කෙනෙක්ට පැවිදි වෙන්න ඕනේ අපි හිතමු අදහසක් පහළ වුණා. ඒ කෙනාට පැවිදි වෙන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ. ඉතින් එතකන් මොකද කරන්න ඕනේ? පාරමිතා ටික පුරාගෙන යන්න කිදෙන්නේ නැද? දියුසින් ප්‍රැක්ටිස් කරගන්න. කන්තේ පරමන් තපෝදිතික්ක. මේ තපස පරම කරගත්ත ඉවසීම වඩන්න කිදෙන්නේගෙන. ඇයි දැන් ඔබ හොඳටම දන්නවා? මේ ඉවසන්නේ මොකටද? මේ කෙලෙස් තප කරගන්න. එහෙනම් මම දැන් එල්ලි එල්ලි යන්නේ නැහැ. මම සමා වෙන්න කියනවා. ප්‍රශ්නයක් ඇති වුණා. පේනනේ ඔබයි නෝන මාත්‍යයි අපි දුමු ලේ දෙන රස්සාවට පිටත් වෙන වෙලාව දැන් සූදානම් ඉන්න වෙලාව මොකක් හරි රණ්ඩුවක් එනවා ගෙදර. ඇයි ඒ වෙලාව ගොඩක් ටෙන්ස් එකේ ඉන්න වෙලාව ඔක්කොම හදිසි කඩිමුඩිය වෙන්න ඕනේ. ඒ වෙලාවට ඉතින් පොඩි පොඩි අතපසු වීම වෙන ඕන තරම්. සමහරවිට මාත්‍යගේ කෑම එක දාලා නැහැ බෑග් එකට. මේ අදත් ඔයා දැම්මේ නැද්ද? බලන්න දැන් මට බස් එක මිස් වෙනවනේ. එහෙනස ඔබගේ ඔබට ඉතින් හිතෙනවා ඒ වෙලාවට මේ මෙලෝ අනක් ගුණ නැති එක මුට බත් එක හදලා දුන්නා නම් දෙන්න ඕනේ. බල්ලට කන දුන්නොත් මීට වඩා හොඳයි. මේ ඔබට හිතෙන දේවල් ඒ වෙලාවට. ඔබට ඒතර කියන්න හිතෙනවා පිළිනු ඔබේ හිතට ආපු දේ. මොකද ඔබත් දැන් ටෙන්ස් වෙලා ඉන්නේ ඒ වෙලාවේ. මොකද ඔබටත් ඕනේ බස් එක අල්ලගන්න. එයාටත් යන්න ඕනේ බස් එක අල්ලගන්න. ඔබටත් තරක් වෙලා, එයාටත් තරක් වෙලා දැන් පින්නේ අර ඔය දෙන්නගෙම ඔබ දෙපළගෙම හිතේ තියෙන මේ පීඩාව පිට කරගන්න මොකද කරන්නේ? ඔබ අවස්ථාවක් හොයාගන්නවා. අර කෙනාව පහත් කරලා තමන් උස්සගන්න. මොකද ඒතර එනෝ සියුම් ආශාවදයක්. ඔන්න ඔය ආශාවද තමයි ඔබ ඒ වෙලාවේ හොයන්නේ. ඕකට රැවටෙන්න එපා, ඕකට අහු වෙන්න එපා, ඔය බල්ලයි බුරන්නේ. ඒ වෙලාවට පින්දිනේ ඔබ ඊට වඩා ශ්‍රේෂ්ඨෙක් වෙන්න. බල්ලට කියන බල්ලෝ මේ වෙලාව නෙමෙයි අපි දෙන්න කතා කරන. ඔබ ඵලයන් පැත්තකට. කාටද මහත්යද? නෑ, ඔබේ හිත ඇතුළේ ඉන්න බල්ලට. ඵලයන් පැත්තකට අපි පස්සේ කතා කරන උඹත් එක්ක. මර දැන් මහත්යත් එක්ක තියෙන ගනුදෙනුව බේරගන්න. ඇත් ගනුදෙනුව නෙමෙයි ඔය බේරෙන්නේ යන්නේ. ගනුදෙනුව බේරෙන්නේ නැහැ. ඔබට ඉවසන්න පාරමිතාව පුරුදු කරන අවස්ථාවක් මේ දීලා තියෙනවා. මේ නෙමෙයි මහත්ය කකුල් දෙක අල්ලලා වඳින්න එකයි. වෙනින් අන්නේ වෙලාවට කියන්නේ. අනේ මට සමාවෙන්න. මට අදත් අමුතු කරන්න. මම අනිවාර්යෙන් හෙටින් අය කරන්න. ඔව් දැන් ඔයා කී දවසක් ඔය කිව්වත්? හෙට කරන්න, හෙට කරන්න, හෙට කරන්න හැමදාම ඕකනේ කරන්නේ. ආයේ බල්ල මොකද කරන්නේ? ඔය මං කිව්වේ අතාරින්නවා. ඵලයන් අනිවා ගාපන් ඔකට එක. බල්ලෝ ඵලයන් පැත්තකට පුරවන අපිට උදේ නැගිටිට පස්සේ කූඩුවට දාලා ලොක් කරා. මහත්තයා ගෙදරින් යනකම්. ඔය බල්ලට එන්න දෙන්න එපා පින්තුණු ওই වෙලාවට. මොකද ඕක පිස්සු බල්ලෙක්. ඔය බල්ලා හැපුවොත් එහෙම. ඔබව හැපුවොත් එකපාරක් හරි පින්තුණි. ඊට පස්සේ ඔබට දවසම පිස්සු. ආයෙ බයින්නත් පින්තුණි ආයෙ කියන්නේ. හරි මට සමා වෙන්න. මගේ අතින් වැරද්දක් තමයි වුනේ. මං ආයෙ වැරද්ද වෙන්නේ නැහැ. මොකද මට තේරෙනවා. ඔයාට මං කරපු දේ නිසා ඔයාට අපහසුතාවයකට පත් වෙලා තියෙනවා කියලා. බින්දින ඔන්න ඕකත් කියන්නේ. සමා වෙන්න විතරක් නෙමෙයි. මගේ අතින් වෙච්ච දේ නිසා ඔයා අපහසුතාවයකට පත් වෙච්ච බව මට තේරෙනවා. ගොඩක් වෙලාවට බින්දිනේ මිනිස්සෙත් බනින්නේ දොස් කියන්නේ. එයාගේ මනසේ තියෙන පීඩාව පිට කරගන්න. එයාට ඕනේ ඔබ ඒක තේරුම් ගත්ත බව පෙන්වන්න. එයාට දැනෙන්න ඕනේ බින්දිනේ එයා ගාව තියෙන මානසික පීඩාව ඔබට තේරුණා කියලා. ඉන්න කෙනෙක් තරහ ගන්නවා කියලා කියන්නේ පුදුම බයෙන් ඉන්නේ මනුස්සයා. ඇයි තමන් වටිනවා කියලා හදාගත්ත ලෝකයේ තියෙන දැන් යාට මේ ලෝකේ පනව ගන්න බෑ. හරි අමාරුයි මේ ඉන්නේ. මොකද ඔබ ඒකට හරස් කපලා ඉන්නේ. මොකක් හරි වෙච්ච සිදුවීමක් නිසා ඒ කෙනාට එයාගේ ලෝකේ පනව ගන්න බෑ ඒ වෙලාවේ. අන්න ඒ නිසා බොහොම පීඩාවට පත් වෙලා මේ ඉන්නේ. එතකොට ඔබ කියන ඔබ ඒ වෙලාවට කියන්න පින්නේ. ඔව් මට තේරෙනවා මගේ අතින් වෙච්ච වැරද්ද නිසා ඔයා පුත් ඔයා අපහසුතාවයකට පත් වුණා. ඔයාගේ හිතරි දුනා. මට සමාවෙ. මම සමාවෙන්න කියලා විතරක් නෙමෙයි මම මේ ඉස්සෙල්ලා ඔබ ප්‍රැක්ටිස් කරන්න. මට සමාවෙන්න කියන්නේ. අන්න ස්ටෙප් 1. නැත්නම් ස්ටේජ් 1. ස්ටේජ් 2 එකට ඔබට යන්න. කියන්නේ මට සමාවෙන්න කියන එක පුරුදු පුරුදුනාට පස්සේ ඔබ ඊළඟ ස්ටේජ් එකට යන්න. ස්ටේජ් 2. ඔබේ හිතරි දුනා මං කියපු දෙයකින්. මට සමාවෙන්න. ඔයාට වෙච්ච අපහසුතාවය මට තේරෙනවා. මං කරපු දේ නිසා. මට සමාවෙන්න. එයාගේ මම ඔය කීපාරක් දැන් ඔයාලට කිව්වද? මේක තමයි නේද? දැන් ඇත්තටම මම ඔයාලට කීපාරක් මේක ගැන කියලා තියෙනවා. බලන්න මට අදත් අමතකුණා. මම සමාවෙන්න. මේ නිකන් විද්‍යා ප්‍රබන්ධයක් වගේ නේද මේ කියන ටික? ඒ අතන මොබේ ගේවල් මේවා කරන්න පුළුවන් දෙන්න මම දන්නේ නැහැ ඒක මම. පුළුවන් දේවල් කරන්න. බැරිද? මේවා පොතටම හොඳයි නේ. නෑ බින්දනේ කරන්න. අමාරුයි තමයි. මොකද කවදාකවත් ඔබට මේවා කරන්න කියලා කිව්වේ නෑ කවුරුත්. ඔබට කිව්වේ එල්ලිගෙන යන්න කියලා. ඔබට කවදාකවත් සෙකන්ඩ් වෙන්න කිව්වේ නෑ. ඔබට හැම වෙලාවෙම කිව්වේ ෆස්ට් වෙන්න කියලා. ඇයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරේ ඔක නෙමෙයිද? පුතේ වන්දිය කියවෙන යද? ඇයි ඒ ප්‍රශ්නේ ඇහුවේ? ෆස්ට් වෙන්න. පිටරටවල බින්දනේ අහන්නේ නෑ දරුවගෙන්. කී වෙනියද කියලා අතන පන්ති වෙනිය දෙන්නෙත් නැහැ. ආසියාතික රටවල වෙනිය දුන්නද? අය බටහිර ලෝකේ රටවල පන්ති වෙනිය දෙන්නේ නැහැ. මොකද ඒ රටවල පින්නේ වෙනිය වෙන්න ඕනේ නැහැ. වෙනිය කව කීයද කියලා හොයන්නේ නැහැ රටවල. ඒ දරුවගේ ලකුණු ටික ගෙදර අරන් යනවා. එතකොට බලනවා මේ දරුවගේ ලකුණු අඩු වෙනවද වැඩි වෙනවද ගිය පාරට වඩා මොකද්ද කරන්න ඕනේ? ආපෞසරය කී ලකුණු හදාගන්න? එච්චරයි බලන්න. කී වෙනියද කියලා කියපු ගමන් දැන් කම්පෙයාර් වෙනවා. අරූට වඩා මම හොඳයි. මේ ඔන්න ඔය මානසිකත් ඇතුළේ තමයි ඔය ගෙද සම්පූර්ණ ගෙදර පරිසරය ආදිවාසී මේ දේවල් හැදිලා වෙලා තියෙන්නේ. හරි. එතකොට බලන්න. දැන් එන ඔබ නිරන්තරයෙන් මෙතන මානසිකාරයෙන් ඉන්නවනම් මේ මරණානුසතිය ගැන. එහෙනම් කවදාකවත් ඔබේ කටින් වචනයක් පිට වෙන්නේ නැහැ තින්නේ තව කෙනෙක් හිතක් විදෙන්. මොකද ඔබ කියන අන්තිම වචනේ සහ ඒ කෙනා අහන අන්තිම වචනේ ඔය වචනේ වෙන්න පුළුවන්. ඕනතරම් මිනිස්සු නැද්ද දුක් විඳින? අයියෝ මගේ තාත්තට මට කතා කරගන්න බැරි වුණා නේ. මම තාත්තට බැනලා නෑ ආවේ වෙලায়. අනිත් පාර කෝල් එකේදී තාත්තා නැල්ලා. අනේ මම මගේ මහත්තයාට එහෙම කතා කරන්නේ මං අන්තිමට මට කතා කරන ෆිල්ම් වල හරි ඔබ දැකලා තියෙනව නේද? අන්තිමට කතා කරපු වචනේ ගැන එයා අනන්ත අප්‍රමාණ පසුතැවෙනවා ඊට පස්සේ. අයියෝ මට එයාට හොඳ වචනයක් කියා ගන්න බැරි වුණා නේ. මං රණ්ඩු වෙලා නේ ඒ සාකච්ඡාව ඉවරුනේ. ඊට පස්සේ පසුතැවෙනවට වැඩ නැහැ. දැන් පසුතැවෙනවට වැඩ නැහැ. දැන් ආයෙ රිවර්ස් කරන්න බෑ. ඊට පස්සේ ඔබට පුදුම ගිල්ටි ෆීලිං එකක් එන්නේ එතනින් එහාට පින් එතනින්. දේම එහෙම ස්වභාවයක් ඔබ ඇති කරගන්න එපා. ඒ නිසා කොයිලව හැම වෙලාවෙම මරණ සතුයෙන් ඉන්නව නම් බින්දින ඔබ මග වඩා ගැනීම වගේම ඔබ යතින් තව කාටවත් කරදරයක් හිංසාවක් පීඩාවක් වෙන වෙඩි තියන්නේ. එන්නාන එක බින්දින මරණානුසතිය කියලා තදවිනවාස දේශනා කරා. දෙවෙනි සිවුරංග සේනාවෙන් දෙවෙනි සේනාව. පළවෙනි එක බුද්ධානුසතිය, දෙවෙනි එක මරණානුසතිය. ඔන්නතකට බින්දින ඔබේ වීරිය වැඩෙනවා. පළවෙනි කරසෙන් ඔබේ ප්‍රීතිය වැඩෙනවා. ඔබේ වෙනස ගැන ඔබ දකිද්දී මරණානුසතිය වැඩදින ඔබේ වීරිය වැඩෙනවා. කොහොමද මම මේක කරගන්න ඕන? කොයි වෙලාවෙද දන්නේ? අද තමයි මගේ අන්තිම දවස. ඔබේ වීරිය වැඩෙනවා. ඊට පස්සේ තියෙනවා වඩන්න අසුභානුසතිය. දැන් අසුභයයි සුභයයි කියලා කියන්නේ මොකද්ද කියලා අපි කතා කරගෙන ආව බොහෝ කාලයක් තිස්සේ. මේ සති ගණනාවක් තිස්සේ මේ ටික තමයි කතා කරගෙන ආවේ. මේ ඇහෙන් දකින්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මොකක් හරි එකක් අරගන්න. නැව මේ භාවනා කරන වෙලාවක මේක ප්‍රායෝගිකව කරන්න. අපි තුමු ඔබට තියෙන විනාඩි 20 පැය භාගය කියලා භාවනා කරන්න. පැය භාගයට කොහොමද භාවනාව කරන්නේ? පටන් ගන්න බුද්ධානුස්සතිය. ඒකේ බුදුහාමුදුරුගුණ සීපත් කරන්නද? නැහැ. ඊට කලින් ඔබට වෙච්ච වෙනස සිහිපත් කරන්න. හිටපු කෙනා කොහොමද? අද ඉන්න කෙනා කොහොමද? ඒ තුල පින්දින ඔබට මහා ප්‍රීතියක් නැගලා එනවා. ඔන්න ඔය ප්‍රීතිය ඔබට දායාද කරේ මේ ධම බව සිහිපත් කරන්න. ඒ ධම ඔබට දුන්න තථාගතයන් වහන්සේ ගැන අන්න එතකොට ඔබේ ඉහවහා ගීපු ප්‍රීතියක් නැගලයි. ඔන්න ඕකයි බුද්ධානුස්සතිය. දැන් භගවා අරහං සම්මා සම්බුදු ඒවත් බුද්ධානුස්සතිය නෙමෙයි කියලා මං කියනවා නෙමෙයි. නමුත් ඔය ಗುಣ කියන එක වෙන ඔබට තේරෙන්නේ නැහැ. ඔය වචන ටිකක් විතරයි බුදුගුණ කොහොමද ඔබ දන්නේ? නමුත් මේ කින පිළිවෙලට ගියොත් ඔබ දන්නවා මේ ගුණේ මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද කියලා. පින්නේ මම අද බුදුන් දකින්නේ එහෙම. තථාගතයන් වහන්සේ මගේ ජීවිතේ කරපු වෙනස නිසා මිස ඒ වචන වල තේරුම් ඔබ මගෙන් අහන භගවා කියන්නේ මොකද මම දන්නේ නැහැ. අඩ්ඩකර නෙවෙයි ඇත්තට මම දන්නේ නැහැ. මොකද එහෙම වෙනසක් තාම මගේ ජීවිතේ වෙලා නැහැ. මේ යන්තම් මග වඩා ගන්න පටන් ගත්ත විතරයි. එහෙම වෙනසක් මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතේ තාම. අරහන් කියලා ගුණයක් පිටින් තාම මට තේරෙන්නේ නැහැ මගේ ජීවිතේ තුල. ඒ නිසා මට ඒක ගෝචර නැහැ. යන්තම් මග වඩා ගන්න පටන් ගත්ත විතරයි. ඒ කියන්නේ මං කිව්වේ මං තමයි සෝතාපන්න බලාගෙන ඉන්නේ කියලා. තාම මේ මග වඩන්න පටන් ගත්ත විතරයි. එතකොට අසුබානසතිය වඩා ගන්න. ඔබ මේ දවස තුල ඒ මොකක් හරි ඔබ කර්මස්ථානයේ නැතයි භාවනා වඩන්න ඔබ හිතාගත්තනේ මෙන්න මේ දෙයම මනසිකාරය කරන්න ඕන කියලා මොකක් හරි වෙච්ච සිදුවීමක්. දැන් භාවනාවට ආපු අයට මම කිව්වා පොතක් අරගෙන ලියන්න කියලා. ඔබේ නිවනට බාධා කරන හතුරු කවුද? අල්ලපු ගෙදර මිනිස්සයයි, උඩහ ගෙදරයි, පහළ ගෙදරයි, ඉස්සරහ ගෙදරයි ද? එහෙනම් රාග, දේශ, මෝහ ලිස්ට් එකක් ලියාගෙන තියන්න. හැම වෙලම් පිටින් ඔබ ගාව තියාගන්න ලිස්ට් එකක්. රාග, දේශ, මෝහ. ද ඔබ වැඩ කරන ආයතනයේ ඔබ ගාව ඩයරි එකක් එහෙම ඇති නේද? ඔබට ඒ දවස් තුල කරගන්න ඕන දේවල් ටික ඔබ ලියාගන්න. මෙන්න මේක මේ ඊමේල් එක ගේවන්න ඕන, ෆයිල් එක මේ කම්ප්ලීට් කරන්න ඕන, මේ ෆෝම් එක පුරවන්න ඕන, අරයව ගිහලා හම්බෙන්න ඕන. ඈ ඊට පස්සේ ටික ඔබ ටික් කරගෙන යනවා. මේක කරා, මේක කරා, මේක කරා, මේක කරා, මේක කරා කියන්නේ. ඔය ටික කරගත්තම ඔබේ දවසට අවශ්‍ය කරන වැඩ ටික කෙල්ලා. ඉතින් ඔබ නිවන් දකින්නත් ඔහොම ක්‍රමයක් අනුගත කරන්න ඕනේ නැද්ද? අනුගමනය කරන්න ඕනේ නැද්ද? ඉතින් නිවන් දකින්නවා කියලා කියන්නේ රාගක් හේ දේශක් හේ මෝහක් කියනවා. ඉතින් ක්‍රය කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඉඳලා ඉස්සෙල්ලා. නැත්තම් කොහොමද ක්‍රය කරන්නේ? ක්‍රය කරනෝනේ මොකද්ද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. එහෙනම් ඔබ ගාව තියෙන රාග දේශ මොනවද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් කොහොමද ඒක ක්‍රය වෙන්නේ? මේ සබන් කැටේ දුන්නට හරියන්නේ නැහැ නේ පිටින් ඔබේ රෙද්ද කුණු තියෙන්නේ කොහෙද කියලා ඔබට හොයාගන්න බැරි නම්. එහෙනම් දැන් මම ඔබෙන් ඇහුවොත් ඔය අනගාරික අනගාරිකවන් අපි අහන ප්‍රශ්නයක් තියෙනවා. ඔබ බණ ගහගෙන යනවා, මග වඩාගෙන යනවා, ඔබට තියෙන ලොකුම ක්ලේශය මොකද්ද? ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැරි බෑ කියලා කියන්නේ එයා එයා ගැන දන්නේ නැතම. ඒ කියන්නේ බෙහෙත් ගන්න ඇවිල්ලා තියෙනවා, ලෙඩේ මොකද්ද කියලාවත් දන්නේ නැතම. මේක හරියන්නේ නැහැ. එහෙනම් ඔබ සීළු දෙනාගේ මන් දැන් ඇහුවොත් බලන්න ඔබ ඔබට හිතෙන් උත්තර දී ගන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්නෙට. ඔබ ගාව තියෙන ලොකුම රාග කෑල්ල මොකද්ද? ඔබ ගාව තියෙන ලොකුම ද්වේෂ කෑල්ල මොකද්ද? ඔබ ගාව තියෙන ලොකුම මෝහ කෑල්ල මොකද්ද? ඕන් ওই ප්‍රශ්නෙට ඔබට උත්තර දී ගන්න බැරි නම් පින්විතේ මම ඔබට කියන්නේ අද නිින්දට යන්න එපා ওই ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න නැතුව. එහෙම කරොත් ඔබ නිවන ගැන සීරියස් කෙනෙක් නෙමෙයි. ඔබර නිවන විහිළුවක් විතරයි. නිකන් අර අපි කාලා බීලා ඇඳලා නිවන් ටිකකුත් දකිමු. නිවන් ටිකකුත් එහෙම මානසිකත්වයෙන් නිවන් දකින්න බෑනේ. එහෙනම් ඔබ දැනගන්න ඔබ ගාව තියෙන රාග මොනවාද, ඔබ ගාව තියෙන ද්වේෂ මොනවාද, ඔබ ගාව තියෙන මෝහ මොනවාද? පුළුවන් නම් ඒක ග්‍රේඩ් කරගන්න. ලොකුම එක, දෙවෙනිත් ලොකුම එක, තුන්වෙනිත් ලොකුම එක. හදිසි වෙන්න එපා. නමුත් පටන් ගන්න, ආරම්භයක් විදිහට පටන් ගන්න තියෙනවා. අඩු ගන්න ලියා ගන්නකො කොලයක් අරගෙන. මේ මහ ලොකු දෙයක්ද මම මේ කියන්නේ? ඔබ ගාව තියෙන රාග දේශ මොහ පොතක ලියා ගන්න. මම ලොකු දෙයක්ද මේ කරන්න කිව්වේ? හැබැයි කරන්න කියකින් කීයද නා? 100. මම ඒක හොඳටම දන්නවා. ඒත් කියනවා. මගේ මෝඩකමනේ. නෑ දෙන්නේ කරන 10 දෙනාටයි කියන්නේ. අනික 90ම කරන්නේ නැති බව මම දන්නවා. මං කරන නිසා මං කියනවා ඒකෙන් මට ප්‍රතිඵල තියෙන බව මම දන්නවා. කරොත් ඔබ ගොඩ, නොකළොත් මම දන්නේ. පොතක් අරගෙන ලියන්න දෙන්න තනින්. ඔබ සීරියස්ද ඔබේ නිවන ගැන? ද මේක විහිළුවක්ද ඔබට? සීරියස්ද? එහෙනම් ලියන්න. ගෝල් සෙටින් වල මම ඉගෙන ගත්ත පළවෙනි කාරණාව, ජීවිතයේ අරමුණු ඉලක්ක හදාගන්න ඕන කෙනාට ඒ ගෝල් එක ඔබ කොලේක ලියලා නැත්නම් දිනයක් දාලා එහා පැත්තෙන් ඒක සිහිනයක් විතරයි. ලියපු නැති ගෝල් එකක් මනුස්සයට සිහිනයක් විතරයි. ඇයි කවදද ඒක කරන්නේ? එහෙම එකක් නැහැ. වෙන දවසක වෙයි. එහෙම බෑ පින්ද මේ වැඩේ කරන්න. ප්‍රොමෝෂන් එකක් ගන්න එහෙම බෑ නම් නිවන් දගෙන කොහොමද එහෙම කරන්නේ? පොතක් අරගෙන ලියන්න රාගදේශ මොහ. එතකොට දැන් ඔබට RDM ස්කේල් එකක් දීලා තියෙනව නේද? කෝඩ් එකක්. ඔබ ලියාගන්න කෝඩ් එකක්. මෙන්න මේකේ R කීයක් විතරද සාපේක්ෂව ගත්තාම? අවුතුමද ඔබට කේක් කෑල්ලක් දැක්කොත් ඉන්න බෑ. ඔබ ලියන මේකේ R කොච්චරද? ඔබ ගෙදර බලු පැටියට පුදුම ආදරයක් තියෙනවා. යන තැන බලු පැටිය උසන් යනවා. ආයෙත් ලියන්න R. මෙච්චර 2500යි. කලින් එක 4300යි. දැන් ඔබ දන්නෝ කොයි රාගෙද වඩා වැඩි කියලා. ඔබටම තේරෙයි ඒක. ලොකු පුතාට තියෙන ආදරය. ශ්‍රේෂ්ඨද? ශ්‍රේෂ්ඨයිද ඒක? නෑ බින්දිනේ. ඔබ සතර පාය රැදලා දාන්න පුළුවන් දෙයක් ඒක. ඒකත් R. ලියන්න. ඔබට තියෙන මානය. M. ලියන්න. මෝහෙන්. ඔබට තරහ වෙන දේවල් ලියන්න. ඔබ ගෙදර යද්දි ඔබේ කාර් පාකින් ස්පේස් එක වෙන කෙනෙක් පාක් කරලා. දැන් දවසම ඉවරයිනේ. ඔබට හැකියාව තිබෙනම් ඒ කාර් එක උසලා පොළවේ ගහනව නේද පින්වදේ? ඔබට හල්ක් වගේ වෙන්න පුළුවන් නම් හිතලා බලන්න ඔබ ඇත්තටම හිතෙන් හල්ක් වෙන්නේ නැද්ද කියලා. ඔව් වාහනේ එළවෙන ගම නැත්තම් ඉස්සරහින් පාර වාහන මාහනක් දාන එක පාට ඉස්සරහින්. හොඳ වෙලාවක් නේද? හල්ක් කියලා කියන්නේ සයන්ස් ෆික්ෂන් ස්ටෝරි එකක් කියලා තියෙනවා. හල්ක් කියන කෙනා දන්නවද මම මේ කියන්නේ? හල්ක් අර කාටුන් කැරක්ටර් එකක් කියන්නේ. තඩි ඇඟක් තියෙන කොළපාට එකපාරට නිකන් ඉන්න මනුස්සය හල්ක් වෙනවා. හිතලා බලන්න ඔබ හිතින් හල්ක් වෙන්නේ නැද්ද කියලා. ඔබේ වලට ඇත්තට මේ දේ වෙන්න පුළුවන් නම් ඉස්සරහ තියෙන වාහනේ උස්සලා පොළවේ ගහන්න නැති වෙයිද? ඒ වාහනේ පදගෙන මනුස්සය උස්සලා පොළවේ ගහන්න නැති වෙයිද? එහෙනම් හිතින් හල්ක්. ඒක දැන් හල්ක් වෙන සංකාරය. ඔබ ලබන අද හල්ක් වෙන්න ඕන නම් දැන් ඔබ දන්නවා මොකද කරන්න ඕන. හරි. එදර බලන්න එහෙනම් අසුභානුස්සතිය වඩන්න පිටින ඔන්න ඔය ආකාරය. මොකක් හරි රාගදේශ මොහ ලිස්ට් එකෙන් එකක් ගන්න. ගොඩක් ගන්න එන්න එපා. එකයි ඕන. මං කියවනේ quantity නෙමෙයි quality. ප්‍රමාණය නෙමෙයි වැදගත්. ගුණාත්මක බවයි වැදගත්. භාවනා කරන වෙලාවෙ පින්වතුන්ට මම කියලා තියෙන්නේ ඔබ විනාඩි 15ක් භාවනා කරන්න. මම කවදාකවත් කියලා තියෙනවා පැය භාගයක් භාවනා කරන්න කියලා. නෑ මම කියයිද? කියන්නෙත් නෑ. විනාඩි 15යි මම ඔබට භාවනා කරන්න කියන්නේ කියන්නේ. ඒකට හේතුව විනාඩි 15 කරන කෙනා යම් දවසක පැය භාගයක් කරගන්නවා. මම කියන්න ඕනේ නෑ. ඒ විනාඩි 15 තුල පින්දෙනෙ පුළුවන් තරම් විනාඩි 15ේ ගුණාත්මකභාවය වැඩි කරගන්න උත්සාහ කරන්න. ඔකට මම එදා හොඳ උදාහරණයක් දුන්න අපිට මතක නම් බාසුන් ඇහලා 3 දෙනෙක් ගෙනල්ලා අපි කියනවා තාප්පයක් බඳින්න කියලා. එයා තාප්පේ බඳින එක පැත්තකින් තියලා කයිවාරු ගගහ ඉන්නවා. පොඩ්ඩක් වැඩ කරනවා විනාඩි 5ක් විතර. ආයෙ ගිහලා මොකක් හරි කයිවාරුවක් ගහනවා. තේ එකක් බොන්න යනවා. ලන්ච් කියලා යනවා. වැඩේ කරෙන්නේ නැහැ. දැන් මේ තාප්පේ ඔබට ඉක්මනට බඳ ගන්න ඕන මොකද කරන්නේ? තව බාසුන්ල කී දෙනෙක් ගේනවද? තව බාසුන්ල කී දෙනෙක් ගේනවද? ඈ? අමාරු ප්‍රශ්නේ දැහුවේ. තව බාසුන්ල කී දෙනෙක් ගේනවද? ඊයක් වගේ නෑ. මොකද කරන්නේ? ඉන්න බාසුන්ලත් එක්ක ගිහිල්ලා කතා කරනවා. මේ ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඕගොල්ලෝ හරියට වැඩේ කරන්න. ඒ නිසා කරුණාවෙන් හරියට වැඩේ කරන්න. දැන් ඔබ වැඩි කරේ ක්වොන්ටිටිද? නෑ වැඩි කරේ ක්වොලිටිද? ගුණාත්මක භාවය වැඩි කරේ. මිසක් මිනිසු ගාන වැඩි කළ වැඩක් නෑ. අන්න ඒ වගේ දෙන්නේ ඔබට භාවනා කරන්න ඔබ ගන්න විනාඩි 15 නම් ඒ විනාඩි 15 විනාඩි 20ක් කරන කෙනෙක් නෙමෙයි ඔබ හදිස්සි වෙන්න ඕනේ. ඔබ පාවිච්චි කරන විනාඩි 15 න් උඩින්ම ප්‍රයෝජනයක් ගන්න. එහෙනම් ඔබ භාවනාවට වාරුණාට පස්සේ මෙන්න ඔබේ හිත හැම වෙලාවෙම එහෙ මෙහෙ දුවනවනම් ඔබට අවශ්‍ය කරන වැඩේ ඔබට කරගන්න බැරි නම් 15 20 කළ වැඩක් නෑ. විනාඩි 15 කියලා කියන්නේ ලොකු කාලයක් වින්නතරේ. ලොකු කාලයක් විනාඩි 15 කියලා කියන්නේ මම පටන් ගත්තේ විනාඩි 15ෙන්. අංගයන් මන් නොකරන දේවල් බර කරන්න කියන්නේ නැහැ. මම පටන් ගත්තේ විනාඩි 15ෙන්. ඒ විනාඩි 15ේ තියෙන ගුණාත්මක භාවය වැඩි කරගන්නයි මම උත්සාහ කරේ. ඒ විනාඩි 15 පුළුවන් තරම් මගේ හිත සමාධිගත කරගන්නයි මම උත්සාහ කරේ. මිසක් 15 20 කරන්න නෙමෙයි. සමාධිගත වෙන්න පින්දිනි 15 20 කරන්න ඕනද 20 වෙනවද? 20 වෙනවා. 20 පැය භාගේ කරන්න ඕනද? පැය භාගේ වෙනවද? පැය භාගේ වෙනවා. ඔබ 15 කරගන්න. ඊටු ටික වෙයි. එහෙනම් මේ භාවනාව වඩනලා පිංගුදිනේ ඔබ කැමති රාග කැලලක්, ද්වේෂ කැලලක්, මෝහ කැලලක් අරගෙන අන්න ඒක විදර්ශනාවට නගන්න. ඉතින් ඒකට දහම් න්‍යාය බවබෝධෙන් ඉන්න ඕන. ඒ දහම් න්‍යාය තමයි දිගටම දැන් කතා කරගෙන ආවේ මේ දවස් ටිකේම. දැන් ඒක මම අදා යම්තුන් ඇඳලා පෙන්නන්නේ නැහැ ඔබට. රූප වේදනා සංඥා සංකාර විඥාන ආස්වාදය සැපයි සාරයි කියලා ගත්ත නිසා වැඩේ වැරදුනේ. හරි? ඉතින් දහම් න්‍යාය මතක් කරගන්න මේ වෙලාවට. දැන් පටන් ගත්තේ කොහෙන්ද ආපස්සට මතක් කරගමු? බුද්ධානුස්සතිය. ඊට පස්සේ ආවා මරණානුස්සතිය. දැන් මේ යන්නේ අසුභානුස්සතිය. ඒ කියන්නේ අසුභය මනසිකාරය කරන්න. ආශ්‍රවදේ සැපයි සාරයි නම් සුභයි. එහෙනම් පෙළෙනසළු දුක් දෙනසු අසාරයි නම් අසුභයි. ඔන්න අසුභානුස්සතිය. එහෙනම් දැන් මේ කිව්වේ chart එකක් අරගෙන දෙදස් කුණුපේ මනසිකාරය කරන්න නෙමෙයි. ඔන්න ඒක කරන්නත් පුළුවන්. ඒක විතරක් නෙමෙයි අසුභානුස්සතිය කියලා කියන්නේ. අසුභය වඩනවා නම් පින්දුන ඔබ කරන්නේ අසුභානුස්සතිය. එහෙනම් ඒක ඕනම දෙයකට දාන්න පුළුවන්. කේක් කැලලට දාන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස් එකට දාන්න පුළුවන්. ඔබ ගෙදර තියෙන වෝල් හැංගින් එකක්. ඔබට ඒක දැක්කම ඉන්න බෑ. ඔන්න ඔකට දාන්න. ගෙදර තියෙන මියුරල් එකක්. ඕකමයි ඔබට මතක් වෙලා එන්නේ. ගෙදර තියෙන රත්තරන් බඩු වර්ගයක්. ඒවයි මතක් වෙලා එන්නේ. ඔබ ආස කරන ෆිල්ම් කැරක්ටර් එකක් ඉන්නවා. සමින් ශාරුක් ඛාන්. ශාරුක් ඛාන්මයි නිරන්තරයෙන් මතක් වෙලා එන්නේ. ඉතින් ඒක නව දාන්න. ඒත් මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දරන් ඉන්න අදහස ආශ්‍රවදේ සැපයි සාරයි. ඒ නිසා ගන්නෝ නිගමනය සුබයි. ඒ කියන්නේ දැන් මේකෙන් බව හදනවා. එක්කෝ රාග බව, දේශ බව, මෝහ බව. හැබැයි කොයි බව හැදුවත් අන්තිමට ජරාවට මරණයටයි යන්නේ. ආශ්‍රවදයක් දැනෙනවා තමයි. ඒ ආශ්‍රවදේ පෙළීමේ නිදහස වෙදී දැනන ආශ්‍රවදයක් මිසක් කවදාකවත් රූපෙන් ආපු එකක් නෙමෙයි. වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලින් ආපු එකක් නෙමෙයි. දැන් බලන්න ඔබට යථාර්ථය ඔබ අවබෝධ කරගෙන ඔන්න ඔය මානසිකාරයේ දිගින් දිගටම කරන්න. අසුබානුසතිය වඩද්දි ඔය අසුභානුසතිය වඩලා ඉවරනට පස්සේ විදින අන්න ඊට පස්සේ පොඩියම වෙන පුළුවන් මෙත්තානුසතියද සිවුරංග සේනාවේ අන්තිම සේනාව මෙත වඩන ඒ මෙත වඩන වෙලාවට පින්වතුනි ඔබ දැන් හොඳටම දැන් මේ අසුභානුසතිය වඩලා මේ මෙතෙන්ට අවිල්ල තියෙනවා පටන් ගති බුද්ධානුසතිය ඊට පස්සේ මරණානුසතිය ඊට පස්සේ අසුභානුසතිය දැන් ඇවිල්ලා තියෙනවා මෙත්තානුසතියට මෙතනදී පින් ඔබ සීපත් කරලා බලන්න මේ ලෝකේ පැවැත්ම කියලා ඔබ දරාගත්තේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආශ්‍රවදේ සැපයි සාරයි සහ ඒකත් එක කරන ගනුදෙනුව. හැබැයි දැන් ඔබට තේරෙනවා ලෝකේ පැවැත්මක ඇති වැඩක් නැති බව. අසාරවත් වූ බව. දුකක් හැර වෙන කිසිම දෙයක් ඔබ ලබා ගත්තේ නැති බව. ලෝකේ පැවැත්ම තුල. ඒ කියන්නේ සතුටින් ඉන්න පුළුවන්ද? සතුටින් ඉන්න පුළුවන්ද? බෑ. සතුටින් ඉන්න බෑ. එක්ක සතුටු නැත්තම් ඉන්න. දෙකෙන් එකයි. ලෝක සත්‍ය උත්සාහ කරන සතුටින් ඉන්න. ඒක කරන්න බැරි දෙයක්. එහෙනම් ඔබ අවබෝධ කරගත්තා නම් සතුටින් ඉන්නවා කියන කාරණාව කරන්න බැරි බව. ඔබ හොඳටම දන්නවා දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ඇසුරු කරන්න ගියොත් පින්න ඔබට වෙන්නේ පෙළෙනක විතරමයි, දුකටපත් වෙනක විතරමයි. එහෙනම් ඔබේ පැවැත්ම ඔබට යහපතද කරේ? නෑ, ඔබට අයහපතක් නෑ කරේ. මොකක්ද මේ පැවැත්ම කියලා කිව්වේ? පහක් ගත්තනේ. ඔන්න ඔය පහක් අරගෙන වතක් හදාගෙන අන්න ඒක තුලම සැරිසැරුවා. වත කියලා කිව්වේ ඒවම පාවිච්චි කර කර ඒව තුලම ඉන්නවා කියන එක. ඒක තමයි වත කියලා කිව්වේ. පහේ වත. එතකොට ඒක තුලම බින්දේ දිගින් දිගටම කටයුතු කරගෙන යනවා. ඒකෙන් අපට දුකක් නිසා කවදාකවත් සතුටක් ලැබුන්නේ නැහැ. ඒ නිසා ඔබේ පැවැත්ම ඔබට අයහපතක්මයි කරේ. ඉතින් මගේ පැවැත්ම මට අයහපතක්ම නම් කරේ. අන් ලෝක සත්‍යයගේ පැවැත්ම ඒ ඇයට අවඩක්මයි කරන්නේ. මගේ පැත්ත මට වැඩක්මයි කරන්නේ ලෝක සත්‍යයේ පැත්ත එයාට වැඩක්මයි කරන්නේ. දැන් අපි ඉස්සෙල්ලා පටන් ගන්නවා කතා කරපු උදාහරණ දින ඔබ වෙනස් වෙන්න කියලා. ඔබේ ජීවිතේ බලන්න ඔබ වෙනස් වෙලා තියෙන තැන් කියලා. දැන් බලන්න පිටින ඔබට මෙත්තානුසතිය වඩන ලාවට සීපත් කරලා බලන්නකෝ ඔබේ ඒ වෙච්ච ප්‍රශ්නයක්. නං ගෙදර දෙන්න දෙමහලු පොඩි රණ්ඩුවක් වුණා. දැන් ඇත්තටම අපිටම දෙන්නගෙන් හිත රිදුණා. දෙන්නගේ හිත රිදව ගත්තද නැත්නම් දෙන්නගේ හිත රිදව ගත්තද? දෙන්නගේ හිත රිදෙව්වද නැත්නම් තමන් තමන්ගේ හිත රිදව ගත්තද? තමන් තමන්ගේ හිත රිදව ගත්තේ. කොහොමද ඒක වුනේ? මොකක් හරි පහක් කරගෙන අන්න ඒක මත එල්බගෙන හිටියා. ඔබ ගත්ත අදහසක් තිබ්බා, අනික් කෙනා ගත්ත අදහසක් තිබ්බා. දැන් දෙන්න කොම්ප්‍රොමයිස් වෙන සූදානම් නැහැ. මේක තමයි විය යුතුම. අරයත් කියනවා මේක තමයි විය යුතුම කියලා. ඔන්නතන රණ්ඩුවක් වෙනවා. දැන් අන්තිම වෙන ඔබ ඔබමනේ ඔබේ වල කපාගෙන තියෙනවා. ඔබ එකක් ගත්තා, ඒක මතම එල්බගෙන දැන් මම මගේ අදහස වෙනස් කරන්න සූදානම් නැහැ. මොකද මේ දරාගත් අදහස ඒක තමයි ආශාවද. ඒක තමයි සැප. එහෙනම් ඒක තමයි සාර. දැන් ඔබ ඒ කරපු වත නිසා ඔබ නේද දුකටපත් වුනේ? ඔබට ඕන එකක් කියලා ඔබ හිතන නම් තේන්නුතුනි. ඕන එකක්. දැන් ප්‍රශ්නේ නැන්නේ. දැන් බලන්න ඔබ යම් කිසි පහක් අරගෙන ඒකෙන් ඔබ වතක් හදාගත්ත නම් බින්දිනි දැන් පීඩාවටපත් වෙන ඔබමයි. එහෙනම් මේ ලෝකේ කවුරුවත් බින්දිනි තව කෙනෙකු පීඩාවටපත් කරන්නේ නැහැ. මේ ලෝකේ කිසිම කෙනෙක් බින්දිනි තව කෙනෙක්ව හිංසාවට පීඩාවට ලක් කරන්නේ නැහැ. මානසිකව, කායිකව හරි මානසිකව එහෙම කරන්නේ නැහැ. එහෙම කරන්න බෑ. බින්දිනි තව කෙනෙක් ඔබේ හිත රිදවන්නේ නැහැ නෙමෙයි. තව කෙනෙක් ඔබේ හිත රිදවන්න බෑ. මට පුළුවන් නම් මම විදවන ඔබ සීල දනාගේ හිත ටික බෑනේ. මට ඔබ හිත රිදවන්න බෑ. රිදවන්නේ නෑ නෙමේ. එහෙනම් ඔබේ ගෙදරත් ඔබත් එක්ක ජීවත් වෙන කට්ටිය දෙන්නේ කවදාකවත් ඔබේ හිත රිදවලා නෑ. මොකද එයාට හිත රිදවන්න බෑ. ඔබමයි ඔබේ හිත රිදවගත්තේ. ඒකට හේතුව ඔබ මොකක් හරි දෘෂ්ටියක් ගත්තා, ඒක සාරයි කියලා අල්ලගත්තා. දැන් ආයෙක වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒක මතම එල්බගෙන හිටියා. ඊට විරුද්ධ අදහසක් එද්දි ඔබයි ගැටුනේ. ඔබයි ගැටුනේ. ඔබේ ගැටිල්ලෙන් ආපු පීඩාව පිට කරගන්න ඔබ වචන පිට කරා. ඒකනත් හිතන් ඉන්න ඔබ තමයි එයාට අකමැති වචන එයාට අහන්න සලස්සන්න කියලා. එයාත් තරන් ඉන්න අදහසක් මං අහන්න කැමති මේ වචන විතරයි. දැන් ඊට වෙනස් වචන එන්න පටන් ගද්දි එයාත් ගැටෙනවා. බලන්න දෙන්නට දෙන්න කාටවත් මුකුත් කරගත්තේ නැහැ. තමන්ම තමන්ගේ වල කපා ගත්තා. බණ ටික නම් හොඳයිනේ. ඕක දාදි තමයි අමාරුනේ. ඇයි බල්ලා? ඔය බල්ලා ඔබ අදිෂ්ඨාන කරගන්න බින්දුනේ. මොකද ඔබ හොඳටම දන්නවනේ ආපවසරයක් ඔබේ ජීවිතේ ගැටෙන තැනක් එනවා කියලා. දැන් අනාගතේදී එහෙම එනවනේ, අනිවාර්යෙන් එනවා. ඔබ අනාගාමීවත් වෙලා නැත්නම් බින්දුනේ ඔබේ ජීවිතේ ගැටෙන තැන අනන්ත අප්‍රමාණ එනවා ඉස්සරහට. ඔබ ඔබට පොරොන්දුවක් වෙන දෙපාරක් ඕන එකපාරක් ඊළඟට මගේ හිතේ ගැටෙන්නේ නැවස්තාවෙදී ඊළඟ පාරින්නේ ඒ අවිදුම අද හවසට අද රෑට ඔබ ගෙදර ගියාට පස්සේ මහත්තයා බලන් ඉන්න ඔබට හොඳින් දෙකක් කියන්නේ. ඇයි අවසරයක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. කියන්න නැතුව ආවේ. තම හොඳටම දන්නවා අද හවසට ප්‍රශ්නයක් වෙනවා කියලා ගෙදරදී. අද බාරාමෙන් පිටත් වෙද්දී තියෙන අදිෂ්ඨානය ගන්න ඊළඟට මගේ හිත ගැටෙන අවස්ථාවෙදී ඊළඟට කවුරු හරි මාත් එක්ක රණ්ඩු වෙන්නේදී මම ඒක නට සමා වෙනවා කියනවා හැරෙන්න. අනිත් පැත්තට ආක්‍රෝෂ පරිභව කරන එක වචනයක්වත් මම පිට වෙන්න දෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාවල විතරක් මම බල්ලව කූඩුවේ දාලා තියන් ඉන්නවා. මම ඔබට කියන්න පින්නේ ඔය අවස්ථාව තමයි ඔබේ ජීවිතේ අමාරුම අවස්ථාව. ඔබ ඕක ගොඩ දාගත්තොත් ඊළඟට එන අවස්ථාව ඔයිට වඩා 10000 වාරයක් බොහොම ලේසියෙන් ඔබට කරන්න පුළුවන්. මේ පළවෙනි පින්ම පැනගන්නයි මම ඔබට මේ එන්කරේජ් කරන්නේ. දෙවෙනි පින්ම ඔච්චර අමාරු නෑ. පළවෙනි එකයි අමාරු. ඔබට පුළුවන් මට පොරොන්දුවක් දෙන්න. මොනවද ඔබෙන් පොරොන්දුවක් ගන්න යන්නේ? මහා සංඝරත්නයේ බොරු කියන්න බෑ. නිවන වහගන්න ඔබ. ඔබ මට පොරොන්දුවක් වෙනවද? එන්න මේකයි පොරොන්දුව. ඔබට දැන් මේ මොහොතින්ද ඊළඟ අවස්ථාවේ එන පළවෙනි අවස්ථාව තියෙනවනේ. මේ මොහොතින්ද එන පළවෙනි අවස්ථාවේ කවුරු හරි කෙනෙක් අපට බැන්නොත් අපර දොසක් කිව්වොත් අප දෝෂාරෝපණය ලක් කරොත් කිසිම දෙයක් අනිත් පැත්තට කියන්න එන්නේ නැහැ ඔබව සාධාරණීකරණය කරන්න. ඔබ කියන පළවෙනි වචනේ මට සමාවය. ඔයාගේ හිත රිදුනනම් මට සමාවය. මං කියපු දෙයකින් ඔයාගේ හිත රිදුනනම් මට සමාවය. මම මේ කරපු දේ නිසා ඔබට අපහසුතාවයකට පත් වුණා නම් මට සමාවය. අපි හිතමු ඔබ තැනක හිටගෙන ඉන්නවා. කෙනෙක් නෝ කොහෙද මනස හිටගෙන අයින් වෙනව කොතනින්? ඔය ඔයා ඉන්න තැන නෙමෙයිනේ ඔබ. මොකද කියන්නේ? මට සමාවය. මගෙන් ඔබට යම් අපහසුතාවයක් වුණා නම් මට සමාවය. ඇයිදන්නම ඔබට මට වරුන් දෙන්න කිව්වේ කියලා. ඕක තමයි අමාරුම එක. ඇයි? පරිණාස්තව. අමාරුම හොඳටම දන්නවා පින්තුනි. ඔබ කරපු දේ කිසිම වැරද්දක් නැහැ. තව සිය දෙනෙක් ඔබ උසාවි ගියත් ඔප්පු වෙන ඔබ හරි කියලා. සිය දෙනෙක්ගෙන් අහුවොත් ඒ සිය දෙනාම කියනවා හරි මේ නෝනා කරපු දේ හරිනේ. අර මනුස්සයා වැරදිද බැන්නේ? කමක් නැහැ. ඒක තමයි ශ්‍රේෂ්ඨ ගතිය. ඔබ ගාව වැරද්ද නොතියෙද්දි ඔබට කියන්න පුළුවන් නම් ඔබේ හිත රිදුනනම් මට සමා වෙන්න කියලා. මං කියපු දෙයකින් මම කරපු දෙයකින් ඔබ අපහස්තාවයට පත්වනනම් මට සමා වෙන්න කියලා. දැන් අම්මලාට තාත්තලාට දරුවන් එක මේක කියන්න බැරිද? බැරිද? පුළුවන්. පේන්නේ? අවවාදයට වඩා ආදර්ශය තුන. ඔබේ ගෙදර අයියා මල්ලි නැත්නම් ලොකු පුතා පොඩි පුතා ලොකු අක්කා පොඩි අක්කා ඔබේ දරුවෝ ඒ අයට සමා වෙන්න කියලා කියා ගන්නවද? කියා ගන්නව නම් හොඳයි. නැත්නම් වහම පින්වතුනි ඔබ ගෙදර ගිහිල්ලා හොඳ පොල්ලක් අරගෙන Tamanටම තඩි බාග. මොකද ඔබ ආදර්ශයක් දීලා නැහැ. ඔබ ඇහුගේ වැරදි ප්‍රශ්නේ හැම වෙලාවෙම. මොකද අහපු වැරදි ප්‍රශ්නේ? කවුද? කවුද මේක කරේ? කවුද ඔක තිබියද? කවුද ෆිජිකල්ල ගියේ? කවුද කබඩේ ගිහුවේ නැත්තේ? කවුද ලාචියල ගියේ? කවුද රැල්ල තිබ්බේ? කවුද ගේට්ටු ලොක් කරේ නැත්තේ? කවුද බල්ල එළියට දැම්මේ? අයි who let the dogs out? එන අදින්නම් පින්නේ කවුද කියන ප්‍රශ්නේ අහන එක අඩු කරන්. කොහොමද කියන ප්‍රශ්නේ අහන්න. පුතේ කොහොමද මේක වුනේ? ඔබේ වටිනා පොතක්. අපි දුම පරම්පරාවෙන් දින ඔබට දැවැත්ගෙන ආපු උරුමයක්. හරි ඔබේ අත්තා, ගේ මුත්තා, ගේ පනත්තා, කිරි කිත්තා, කිත්ත ආදි වශයෙන් දෙන්නේ කාලේ ඉඳිසේ ඔබ ආපු මේ පරම්පරාවෙන් ආපු මොකක් හරි දෙයක්. ගෙදරදී ඔබේ දරුවා ඉරලා දාලා. ඔබේ ආච්චි අම්මගේ ෆොටෝ එක ඔච්චරයි තිබ්බේ ඉරලා දාලා. දැන් බල්ලා මොකද කරන්නේ? බුරනවා. තීනදෙනේ ඔබට පාරමිතා පුරා ගන්න අවස්ථාවක් ඔය දරුවා කකුල් දෙක ළඟටම ගෙනත් දීලා තියෙන්නේ. ඇයි පරදින්නේ? හත් දෙයිනේ උර රණ්ඩු වෙන්න දෝන්නේ, නිවන් දකින්න දෝන්නේ. නිවන් දකින්න ඉතින් ළඟටම ගෙනත් දීලා තියෙන්නේ. ඔබ හරි මෝඩයි තීනදෙනේ. ඔබ කියනවා නම් මට බෑ මේකලත් එක්ක ඉන්නේ, මං යනවා ආරාමෙට නිවන් දකින්න. හරි මෝඩයි එහෙම කතාවක් ඔබ කිව්වොත්. ඉතින් ඔය ආරාමෙ ගෙදරට ගෙනත් දීලා තියෙන්නේ. අහලා තියෙනව නේද අර කතාව? මනුස්සයෙක් දවසක් මහා ගම් වතුරකට මැදි වෙලා නැන්නේ ගුරුහඳුර මේ ළඟදී කිව්වද කොයි දේශනා මොහොතේ හරි ගම් කිව්ව නේද? මතකද හැමෝම හිටියද? හිටිය නේද? අර දෙවියන් වහන්සේට කියන්නේ කො ඔබ ආද මම හැමදාම වැඳලා දිට කවදාකද එව්වේ නැන්නේ මාව බේරගන්න කියලා. එදා දෙවියන් වහන්සේ මොකද කිව්වේ? මනුස්සයෝ මම පස් වතාවක් උඹට බෝට්ටුවක් එව්වා. නැවත් කෙව්වා. ඉතින් උඹ එල්ලුවේ නැත මම කරන්නේ. අන්න ඒ වගේ පින්තුනේ ඔබ ගාවට ඔය ගෙනත් දෙන්නේ නිවන් දකින්න අවශ්‍ය අවස්ථාවල්. අවශ්‍ය පාරමිතාව පුරා ගන්න අවශ්‍ය අවස්ථාව ඔය ගෙනත් දෙන්නේ. ඉතින් ඔබ ඒවට පහින් ගහගත්තාම කොහොමද මම නිවන් දකින්නේ? එහෙනම් බලන්න ඔබේ දරුවා බින්දින ඔබේ මේ පොතක් වටිනා පොතක් ෆොටෝ එකක් මොකක් හරි ඉරලා නැත්නම් ඔබේ වටිනා මොනාරි ග්ලාස් වය තියෙනවා. ඔබ පීරිසි කෝප්ප ගෙදර ඇති දරුවා එකට එක සෙල්ලම් කරලා ඒක කුඩු කළා. දැන් මොකද කරන්නේ බල්ලා? බුරන හොඳටම බුරන. ඔබට අහන්න හිතෙනවා කවුද මේක කරේ? බ්‍රේක් එක ගහන්න, රිවර්ස් කරන්න, බල්ලා විල ගුඩුවට දාන්න, ලොක් කරන්න, ආයෙත්. පුතේ කොහොමද මේක උනේ? ඒ එක වචනයෙන් පින්වතුනි ඔබේ මානසිකත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වගේ මේ දරුවා සම්පූර්ණම විස්තරය ඔබත් එක්ක කියයි. කවුද කියලා අහපු ගමන් දරුවා එකක් නෑ අර එකක් නෑ අර බොරු කියන්න පටන් ගන්නවා. අපේ දරුවා තමයි කියලා එක තල්ලු කරේ. ඒක වැටුණා එක පාට. අර ආයෙන් කාක් එක්ක ඇවිල්ලා කාක් එකකින් තට්ටු කරලා වැටුණා. හුනේ ගියා ඉතින් වැටුණා. මේ මල්ලි තාම කොට් එකේ. තාම අත දරුවා. මේ කබඩ් එකේ තිබ්බේ වැටුනේ කොහොමද කියලා අහන්නේ මල්ලි. ඇයි අහපු ප්‍රශ්නේ වැරදි වින්නදනි? ඔබ අහුවේ වැරදි ප්‍රශ්නේ. කවුද මේ අහන්න ඕනේ? කොහොමද? කොහොමද මගේ පුතේ මේක උනේ? දැන් පින්වදනි ඒ දරුවා එකක් නෑර සම්පූර්ණ විස්තරය කියයි. ඊට පස්සේ ඔබේ දරුවට කියලා දෙන පුතේ මෙන්න මේ වගේ දේ ආයෙ නොවෙන්න මේකයි කරන්න ඕනේ. අවබෝධුණාද? එහෙනම් මට වෙච්ච පොරොන්දු මෙහෙම කරනවද? මොකද ඇති වරන්දු? ඊළඟට හම් වෙන පළවෙනි අවස්ථාවේදී පින්වතුනි කවුරු අපිට බැන්නොත්, කවුරු අපිට දොසක් නැගුවොත්, ඔබේ හිතරි දෙන්න මොකක් හරි කිව්වොත්, ඒ අය තරහ ගත්තොත් මොකක් හරි කමක් නැහැ. ඒ කියන්නේ ඔබේ හිත ගැටෙන අවස්ථාවක් આવොත් පින්වතුනි, ඔබ වහාම කිසිම එක්ස්කියුස් එකක් කියන්නේ නැතුව, කිසිම සමාවට කාරණාවක් කියන්නේ නැතුව අනිත් පැත්තට කියන්නේ මහත්යෝ. ඔව් කවුරු හරි අයියේ අක්කේ අම්මේ තාත්තේ නංගිය මල්ලියේ ඔයාගේ හිත රිදුණා නම් මං කරපු දෙයට මට සමාවෙන්න. ඔබට හිතා ගන්නවත් බැරි දෙයක් එතනින් ඔබ තුල වෙන පරිහාසය. හරිද? නිවන් දකින හිතට නයිට්‍රෝ බූස්ට් එකක් හයි කරා වගේ. කෙලස් කැඩි කැඩි යනවා පින්වතුනි මං කියනවට කරලා බලන්න. අර තඩි බල්ලට වදිනවා තඩි ගල්පාරක්. ඒක හ්ම් ගගා දුවගෙන යනවා ඊට පස්සේ. ආ එන්නත් දෙපාරක් හිතන ඔය බල්ලා. හැබැයි බල්ලට මේ පාර අවස්ථාව දුනොත් ඊළඟ පාරත් එනවා බබව ගගා. ඊරංග බරුවනේ බරු රංචුවක් එක්කම. ඒකයි ප්‍රැක්ටිකලි මේක කරන්න ඕනේ. එහෙනම් බන් අවසන් කරන්න කලින් මෙත්තානුසතිය ගැන අපි කතා කරා පින්වතුනි. සමයි. දැන් එන ඔබ තේරුම් අරගෙන තියෙනවා තමන්ගේ පැවැත්ම තමන්ට අහිත කරයි. මොකද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන්නේ සෙල්ලම් බඩු නෙමෙයි. ඇත්තම තාත්තා කරලා තියෙන බොහොම කැත වැඩක්. ඔබ පොඩි දරුවන්ට පිහි කිනිසි දෙන්නේ නැහැ නේ සෙල්ලම් කරන්. හැබැයි තාත්තා ඔබට දීලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔබ පොඩි දරුවන්ට පිහි කිනිසි දෙන්නේ නැත්තේ ඇයි? ඒවා පාවිච්චි කරන්න දන්නේ නැති නිසා. තාත්තා මොකද කරේ? ඔබ පාවිච්චි කරන්න දන්නේ නැති රූප වේදනා සංඥා සංකාර විඥාන ඔබට දුන්නා. දැන් ගත්ත දවස නම් ආහාරෙන් කපා ගන්නවා, මෙහෙන් කපා ගන්නවා, අනික් කෑවක් කපනවා, හැමෝම කපා ගන්නවා. දෙවස් එල්ලම් බරු නෙමෙයි. එනසක් කොහෙන් ආවත්, පින්වතුනි, කාගෙන් ආවත්, කොතනින් ආවත්, කවදාවත් ආවේ පෙළනසළු දුක් දෙනසළු අසාර වෙච්ච රූප වේදනා සංඥා සංකාර විතරමයි. ඕවත් එක්ක ඔබ වතක් කරගන්න ගියොත් එහෙම. ඕව ඇසුරු කරන්න ගියොත් එහෙම. ඕවෙන් ආශාවද හොයන්න ගියොත් එහෙම දින ඔබට සිද්ධ වෙන්නේ පෙළෙන්න විතරමයි, දුකටපත් වෙන්න විතරමයි, ඔබේ විනාශය විතරමයි. එහෙනම් මගේ පැවැත්ම මට අහිත කරයි. වගේම ඔබේ පැවැත්ම ඔබට අහිත කරයි. ඔබට මට දෙන්න දෙයක්වත් නැහැ. මට ඔබට දෙන්න දෙයක්වත් නැහැ. දුන්නොත් දෙන්න තියෙන්නේ පහ විතරයි. ඒ පහේ ස්වභාවය කොහොමද? පෙළනසළුයි දුක් දෙනසුයි අසාරයි. එහෙනම් මට ඔබට දෙන්න තියෙන්නේ පෙළනසළු දුක් දෙනසුළු අසාර දේවල් විතරයි. ඔබට මට දෙන්න තියෙන්නේ පෙළනසළු දුක් දෙනසුළු අසාර දේවල් විතරයි. ඉතින් ආයි ඔබ ඒවා මට දෙන්න ඕනේ නැහැ. මංගව තියෙන ටිකක් එහෙමම තමයි. එහෙම නේද? ඔබ මං ඔබට දෙන්න දෙන්නේ තියෙන දේවල් ඔබ ගාව තියෙන දේවල් වගේමයි නේද? ඔබට මට දෙන්න තියෙන දේවල් මං ගාව තියෙන දේවල් වගේමයි නේද? එහෙනම් ආයි මට ඔබෙන් කුණු ගන්න ඕනේ නැහැ නේද? මං ගාව තියෙන කුණු ටික හොඳටම ඇති. එහෙනම් මං ඔබට කුණු දෙන්න ඕනේ නැහැ. ඔබ ගාව තියෙන කුණු ටික හොඳටම ඇති. මම ගඳ ගහන්නේ මං ගාව තියෙන කුණු නිසා. ඔබ ගඳ ගහන්නේ ඔබ ගාව තියෙන කුණු නිසා. එහෙනම් අපි දෙන්නා මොකද කරන්න ඕනේ? කුණු ටික හොද කරගන්න. කුණු ටික ඉවත් කරගන්න. අනේකයි පිටිනේ මමද සීල ලෝක සීල සත්‍යෝ නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා කිව්වේ. මේ කුණු එකතු කරන වැඩපිළිවෙල මේ කුණුත් එක්ක කුණු රමණය කරන වැඩපිළිවෙල නවත්ත ගන්න ඕනේ. අන්න ඒකටයි මගේ ජීවිතේ දැන් මං හරවගන්නේ. මම ඒක කරගන්නේ යම්සේද ඔබත් ඒකම කරගන්න. ආයි මහ ලොකුට පිටින් මුලින් ඉඳන් අකට ආරි මෛත්‍රී කියාගෙන යන්න ඕනේ නැහැ. බාරි මෛත්‍රී වැඩද්දී ඔන්න ඔය අදහස අරගන්න. ඒ අදහස වඩන්න. මොකද ඔබ අසුබන සතිය වඩලානේ දැන් මේ ඇවිල්ලා තියෙන. ඒ නිසා ඔබ හොඳට ප්‍රැක්ටිස් වෙලා තියෙන දැන්. ඒ වඩපු විනාඩි 5 හෝ 10 හෝ කාලය තුල බින්දිනේ හොඳට අනිච්ච දුකනත් ඔබ වැඩලා තියෙන්නේ. මේ ලෝකේ අසාරත්වය ඔබ හොඳ ආකාරයෙන් සිහිපත් කරලා මනසිකාරය කරලා තියෙන්නේ. දැන් පින්දිනේ මේ ලෝකේ අසාරයි කියලා කියද්දි මමද සියලු ලෝක සියලු සත්වෝ නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා කියද්දි පින්දිනේ ඒකේ තියෙන මහා පරම ගම්භීර අර්ථය ඔබට වැටහිලා එනවා. මොකද එකපාරටම වාඩිලා ආරි මැච් වඩන පටක් ගත්ත නෙමෙයි මේ. එහෙනම් මම මේ තේරුමක් නැති වැඩ පිළිවෙල නවත්ත ගන්න උත්සාහ කරන යම්සේද ඔබත් ඒකම කරගන්න. ඒකම ආරිමයිති ඔබට ඇත්තටම බොහොම සරල කරලා ගන්න පුළුවන්. ඔබ නිවෙන්න මමද නිවෙන්නේ. ඕකත් ආරිමයිතිෙන් තමයි. වචන නෙමෙයි වැදගත්. වචන නෙමෙයි වැදගත්. ඒ අදහස ඒ හැඟීමයි වැදගත්. දැන් බලන්න එහෙනම් සාරාංශ කරගමු අපසර අවසන් කරන්න කලින්. මම දැන් ඔබට කියාගෙන ආවේ පින්වතුනි ප්‍රායෝගිකව ඔබට නිවන් දකින්න ක්‍රමය. කොයි පොතේද ලියලා තියෙන කියලා අහන්න එපා. මම කරන නිසා ඔබට කියන්නේ, මට ප්‍රතිඵල ලියලා තියෙන නිසා මම ඔබට කියන්නේ. බණ ටික අහන්න. මතක කරලා වෙලාවක් හොයාගන්න පිටින් කලින් දේශනා ටික ශ්‍රවණය කරන්න. 2017 2018 දේශනා හොයාගෙන අහන්න පින්වතුනි. ඒවා හරිය වටිනවා. පරණ දේශන අරගෙන අහන්න. ඔබ භාවනාවකට වාඩි වෙන අවශ්‍ය වෙලාවක් තියෙනවා නම් දැන් පැය 24ම හරනම් භාවනාවේ තමයි ඉන්න ඕනේ. නමුත් ඒක කරගන්න ටිකක් අමාරු වෙන තාම. එහෙනම් භාවනාවට වාඩි වෙනකොට ඔබ වාඩිලා වගේ භාවනා කරන්න පුරුදු වෙලා තින් ඒක කරන වෙලාවට පටන් ගන්න පින්වතුනි ඔබේ ජීවිතයට වෙච්ච වෙනස තුල. ඉස්සර හිටපු කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. අද ඉන්න කෙනා මෙන්න මෙහෙම කෙනෙක්. බලන්න කොච්චර වෙනසක් වෙලාද කියලා. ඒ වෙනස වෙලා තියෙන්නේ මම මගේ ජීවිතයට දහම එකතු වෙච්ච නිසායි. ඒ දහම මට ලබා දුන්න තථාගතයන් වහන්සේ නම් මොනතරම් ශ්‍රේෂ්ඨයේද. ඒ ගුරුකුලෙන් පැවතගෙන එන සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලා මොනතරම් මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලාද. අන්නේතර පිටින ඔබතුල බුද්ධානුස්සතිය වැඩි වේවි. එහෙනම් මම මේ ලබාගෙන තියෙන අතිශයම දුර්ලභ වෙච්ච අවස්ථාවක්. මේ අනන්ත සංසාරේ මං කොච්චරකල් ආවද මේ වගේ බුදු කෙනෙක් හොයාගෙන, මං කොච්චරකල් ආවද මේ ධහම හොයාගෙන, මං කොච්චරකල් ආවද මේ සංඝ රැකවරණය නැතුව. යන්තම් සසරේ කරගත් අනන්ත අප්‍රමාණ පිනක් කැරකිලා ඇවිල්ලා මට මේ අවස්ථාව ලැබිලා තියෙනවා මේ බුද්ධ ධම්ම සංඝ රත්නයේ පිළිසරණ ලබා ගන්න. එහෙනම් මගේ ජීවිතේ කොයි වෙලාවද කියලාද කියන්න දන්නේ නැත්නම් මේ මොහොතේ මට අතිශයම වැදගත් මොහොතක්. අනිවාර්යෙන් මම මගේ ජීවිතේ තොර වෙන්න කලින් මේ වැඩේ කරගන්න ඕනේ. පින්විතින් ඔබ තුල ප්‍රීතියයි වීරියයි නැගලෙනවා දැන්. මේ මානසිකාරය කරද්දී අද තමයි මගේ අන්තිම දවස. එහෙනම් ඔබ මේ භාවනාවට වාඩි වුණේ කී වෙනවතාවරද? කී වෙනවතාවරද? අන්තිම වතාවට. ඔබ ආයි භාවනාවේ නැගිටින්නේ නැහැ පින්විතින්. භාවනාවකින් තමයි ඔබ මැරෙලා වැටෙන්නේ. අන්න එහෙම ඔබ හිතන්න ඕනේ. භාවනාවට වාඩි වුණා නම් ආයි නැගිටින්න හම්බෙන්නේ නැහැ. මේ වාඩි වුණාම තමයි. එනෝ ඔබේ වීරිය නැගලෙන වෙලාවට ඔන්න ඔය වීරිය ආවට පස්සේ පින්තුනි ගන්න ඔබේ පොත. ඔබේ ලීල තියෙන රාග කැලී, ද්වේෂ කැලී, මෝහ කැලී ඔබේ නිවන වහලා තියෙන දෙන්නේ මෙන්න මේවා තුලේ. එක කැලලක් ගන්න. ලොකු ගොඩක් ගන්න එපා. එකයි ගන්න ඕන. ඔබ සමාන පුරුදු වෙනකම් ඉන්නේ පොඩි පොඩි කැලී ගන්න. එකපාරට ලොකු කැලී ගන්න යන්නත් එපා. පටන් ගන්න කාලේ පොඩි කැලී ගන්න. ලොකු කැලී ගන්න යන්න එපා. අපි තුම මල් වලට පුදුම පටිච්චයක් තියෙන. එහෙනම් මල් පාත්‍යයක් සීපත් කරගෙන ඒක අනිත්‍ය දුකනත් වඩන්න එපා බින්නේ. එක කැලලක් ගන්න. සමහරට මෙන්න මේ පාට මේ එච්චරයි. ඔබ මේ පාටට කැමති. ඒක ගන්න. නැත්නම් මල් පෙත්තක හැඩයට කැමති. එක මල් జాතියක් ගන්න. ඒක වඩන්න. පොඩි කැලලක් ගන්න. කේක් ගෙඩියක් දුන්නොත් ඔබට මුළු කේක් ගෙඩියම කටේ දාගන්න බෑ නේද? හැබැයි ඔබට මුළු කේක් ගෙඩියම කන්න පුළුවන් නේද? කොහොමද කන්නේ? කැලි කැලි වලට කපාගෙන. අන්න ඒ වගේ ඔබට වඩන්න ඕන කෙලස් කැලලක් තියෙනනි කැලි කැලි වලට කඩා ගන්න. ඒක අත්දැකීමත් එක්ක ඔබට කරන්න පුළුවන් වෙනවා. භාවනා වැඩසටහන වලට ආවම අපිව කතා කරලා ඔබට අවශ්‍ය කරන උපදෙස් දෙනවා. ඒ කෑල්ලක් ගන්න තියෙනවා. ඊට පස්සේ අන්නේ කෑල්ල ඔබ අසුබානුසතිය වඩන. දහම් න්‍යායට දාගන්න. මේ උදා වෙන වැයෙන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්වභාවය සිහිපත් කරන්න. මෙතුවක් අල්ල ඒක සුබයි කියලා ගත්තේයි ආස්වාදයේ සැපයි සාරයි කියන අදහසෙන්. ඔබ දෘෂ්ටිගත වුණා. හැබැයි අද පදනමක් කියුවොත් එමයි එහෙම දෘෂ්ටිගත වුණේ කියලා හොයාගන්න විදියක් නැහැ. අසත්පුරුෂය දුන දෘෂ්ටියක් විතරයි උතන තියෙන්නේ. ඇත්ත අතාරතේ නම් පෙළනසළු දුක් දිනසළු අසාරයි කියන ස්වභාවය. ඉතින් සුබයි කියන සංඥාවට වැටුනේ ආස්වාදයේ සැපයි සාරයි කියලා ගත්ත නිසා මිසක් අමුතුවෙන් කරපු දෙයක් නෙමෙයි. එහෙනම් අසුබයි කියන නිමිත්ත නැහැ. ඔබේ හිතේ හට ගන්න දෙන්නේ නැහැ. අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. පෙළෙනසළු දුක් දිනසළු අසාරජ සභාවේ මානසිකාරය කරන්න. වෙනවෙවත් අනිත්‍ය දුක් අනත්ත වඩා. එතකොට ඔබට වැටහෙන්න පටන් ගන්නවා මේකෙන් භවයක් හදන වැඩ පිළිවෙල නම් කිසිම තේරුමක් නැති වැඩක්. හැදුවොත් දුකක් විතරමයි උනේ. ඒ වගේ මේක අල්ලගත්ත මොහොතින් නම් පිළිදෙන ශෝකයයි දුකයි විතරයි ඔබේ ජීවිතේටම ආවේ. අපි ඉස්සරහට තව ඉදිරි දේශනාවල එක එක කර්මස්ථාන අරගෙන අපි කතා කරමු කොහොමද ඒක වඩන්න පුළුවන් කියලා. ඇහැ අරගෙන කොහොමද ඒක කරන්නේ? කෙස් කැල්ලක් අරගෙන කොහොමද කරන්නේ? ඔබේ දරුවෙක් අරගෙන කොහොමද කරන්නේ? මලක් අරගෙන කොහොමද කරන්නේ? බත් පිඟාන අරගෙන කොහොමද කරන්නේ? ප්‍රායෝගික මේක වඩා ගන්න වැඩ පිළිවෙල අපි කතා කරගෙන යන් ඉස්සරහට. මොකද මම හිතන්නේ එතන ලොකු අඩුපාඩුවක් තියෙනවා. ඒ කියන්නේ දේශනාව නෙමෙයි. ඔබ කරන වැඩ පිළිවෙල තුළ සමහර ඔබට මේ දහම තේරිලා ඇති. නමුත් ගොඩ දෙනෙක් විශේෂයෙන් අපි භාවනා වැඩසටහනට ඇවිල්ලා අර ඉන්ටර්වියු එක කරද්දි සම්මුඛ සාකච්ඡාව කරද්දි ගොඩක් අය කියන දේ තමයි ස්වාමීනි මේක ප්‍රායෝගික කරගන්න විදිහ මට තාම හරියට ක්ලික් වෙලා නැහැ. අපි ඒක ගැන කතා කරමු. මේ මම එක උදාහරණයක් දුන්නේ. මොකක් හරි එක කැලලක් ගන්න බෙදිනේ දහම් න්‍යාය දදදදද ඔබට තියෙන කාලය තුල ඒකේ තියෙන අසාරවත් වෙච්ච ස්වභාවය සිහිපත් කරන්න. ඒකෙන් භවයක් හදාගෙන මේ සසරේ සැරිසරණක වැඩක් නැති බව තේරුම් ගන්න. මනසිකාරය ගන්න. ඒක එකපාර්ට් වෙයි කියලා හිතන්න එපා. ඔබට කරන්න තියෙන දේ කරන්න. ඔය ටික කරගෙන ගියාට පස්සේ දැන් ඊට පස්සේ මෙත්තානුසතිය. දැන් ඔබ හොඳටම දන්නවා ඔබදී පහේ එකක් අරගෙන තමයි ඔබ මේ විදර්ශනා වැඩුවේ. එහෙනම් කොයි පහක් ආවත් අර පෙට්ටි කියලා අපි කිව්වේ රූප පෙට්ටි, වේදනා පෙට්ටි, සංඥා පෙට්ටි, සංකාර පෙට්ටි, විඥාන පෙට්ටි. මේ පෙට්ටි වල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. එච්චරයි. ලෝක සත්‍ය හැමෝම ජීවත් වෙන්නේ මේ පෙට්ටි වල. එහෙනම් මම ගත්ත එකත් ඔය වගේම නම් මේ පෙට්ටි වල දින ඔක්කොමත් ඔහොමම තමයි. එහෙනම් ඔය පෙට්ටි ඇසුරු කරගෙන ඒ වයින් මේ ලෝකේ ජීවත් වෙනවා කියලා උත්සාහ කරනවා නම් ඒක නා ඒකාන්තයෙන්ම දුකටම පත් වෙන සත්‍යයක් නිසා වෙන මොකක්වත් නෙමෙයි. එහෙනම් ඒ පැවැත්ම ඒකාන්තයෙන්ම අවඩක්මයි සිද්ධ වුනේ. මටත් එහෙමයි, ලෝක සත්‍යයටත් එහෙමයි. එහෙනම් මම මේ පහේ වත නැත්නම් මේ පැවැත්ම නවත්ත ගන්න උත්සාහ වෙරවිල දරන්නේ යම්සේද අන් සියලු ලෝක සත්‍යයොත් ඔය විදිහෙම වදිස්ථානෙ උත්සාහ කරත්වා. ඉතින් මහා මෙතක් ඒ වෙලාව ඔබේ හිතෙන් නැගිලා නේ. මොකද ඔබ පටන් ගත්තේ බොහොම හොඳ ගමනක් යන. තථාගතයන් වහන්සේ ගැන සිහිපත් කරලා ඔබ පටන් ගත්තේ. මරණානුසතිය සිහිපත් කරලා ඔබ පටන් ගත්තේ. අසුභානුසතිය වඩාගෙන ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබ ලෝක සත්‍යය කියලා මේ විදිහටමයි කල්පනා කරන්නේ. බලන්න මේ ලෝක සත්‍යය මොනතරම් වාසනාවන්ත තථාගතයන් වහන්සේගේ පිරිසන ලබන්. මේ දහමේ සුවය ලබන්. සංඝයාගේ රැකවරණය ලබන්. මේ ලෝක සත්‍යය දන්නේ නැහැ කොයි වෙලාවෙ මැරෙලා වැටේවිද කියලා. අනේ මේ ලෝක සත්‍යය මේක අවබෝධ වෙත්වා. මම දැන් සුවයක් විඳිනවා නම් ඒ ලෝක සත්‍යයට ඒ සුවයම ලැබෙවා. විඳින ඔය මෙත්තාන සත්‍යම වැඩෙන්නේ. හෝ ගාල වැඩෙනවා. ඔන්නෝ කියන පාරේන. ඊට පස්සේ පින්දුනි ඒ සියලු කටයුතු ඉවර කරලා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නේ. මම ගුරුහාමුදුරන් වහන්සේ ඔබට මතක් කරා ඉස්සර දේශනා කීපයකට පුරුදු පුණ්‍යානුමෝදනාව පුරුදු වෙන්න කියලා. හැමදාම රාත්‍රියේ නිින්දට යන පෙර පුණ්‍යානුමෝදනාව කරන්න කියලා. කරන්න කී දෙනාද? හිතින් අත උස්සන්න බලන්න. නෑ මං කිව්වේ 30යි අත්තික සංඥා ලැජ්ජ වෙන්න ඕනේ පින්වතුනි ඔබ. මොකද ගුරුවරයා කියන දේ කරන කෙනෙක් නෙමෙයි ඔබ. ගුරුවරයා කියන දේ කරන්නේ නැතුව ඔබට නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ගුරුවරයා කියන දේ කරන්නේ නැතුව ඔබට ශිෂ්‍යත්ව වාසෙන්න පුළුවන්. එහෙනම් නිවන් දකින්න පුළුවන් වේවි. එනම් පුණ්‍යානුමෝදනාවක් ලියා ගන්න පින්වතුනි. කොළ කැලලක ලියා ගන්න. ලියාගෙන ඒක වඩන කියන්නේ ඒ පුණ්‍යානුමෝදනාව කරන් අන්තිම දවසේ ලියා ගන්න කලින්. විනාඩි දෙකයි යන්නේ. මහලු කාලයක් යන්නේ. එදා දවසේ ඔබ යතින් වෙච්ච ආර්ය උපවාද කමා කරගන්න. පින්වතුනි මම කරන නිසා ඔබට කරන්න කියන්නේ. නින්දට යන්නේ ආර්ය උපවාද කමා කරගන්නත් ඔබ මලොත් එහෙම නින්දෙදී. දවසක් මං දවල් පොඩ්ඩක් සැතපෙන්න ගියා. පොඩි හිසේ කැකුමක් එක්ක. ඒ ලයිට් මං සාමාන්‍යයෙන් ඇඳේ ඇතුළුණා ඇඳේ හාන්සි වුණාට පස්සේ අත් දෙක නළුවර තියාගෙන මං මානසිකාරය කරනවා. ගුරුහාමුදුරුවෝ ඇහලා ඔබ හන්දේ මේ දවල්ෙ මොකද්ද ඔය හිතන්නේ කියලා. මං කිව්වා අපේ හාමුදුරේ මම නැගිටේ නැත්තම් එහෙම නින්දේ. මං ආරිපාද කරගෙන තියෙන මේ වෙලාවේ මලොත් එහෙම නින්දේදී. මං කොහෙ යන්නද? ගුරුහාමුදුරුවෝ බොහොම හොඳයි. විකරම කරන්න කියලා. මම ඔබට කියන්නේ සිංහදෙනි. අනිවාර්යෙන් ආරිපාද තමා කරගන්න ඉන්දර පෙර. පුණ්‍යානුමෝදනා කරගන්න ඉඳලා පෙර ඒ දවස් ඇතුළත ඔබ කරපු කොච්චර පින් ඇද්ද පින්වදනේ. දැන් ඔබ දහම්ම ගැන පිරිසක් නේ. ඉතින් ඒක මොහොතක් මලක් හිමින මොහොතක ඔබ අනිත්‍ය දුකනට වැඩුණා නම් කොච්චර පිනක්ද ඒ කරගෙන තියෙන්නේ. ඉතින් සමහරවිට ඔබේ නිවන වහලා තියෙන පිරිසක් ඉන්නව වෙන්න පුළුවන්. අදෘශ්‍යමාන. ඔබෙන් පින් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්න පුළුවන්. ඉතින් ඒ අය ඔබට නිවන් දකින්න දෙන්නේ නැහැ. ඉතින් අපි ආරාමයේ හැමදාම පින් අනුමෝදන් කරනවා. ඉතින් මම ඔබට කියන ඔබේ ගෙදරත් හැමදාම පුණ්‍ය අනුමෝදනාවක් කරන්න. හැමදාම කරන්න. හැමදාම. ආරාමයට ඇවිල්ලා දානය පූජා කරන දවසට විතරක් නෙමෙයි පුණ්‍ය අනුමෝදනාව කරන්න ඕනේ. හැමදාම පින් අනුමෝදන් කරන්න. ඔබට අද බත් වේලක් ගත්ත නම් පින් මේ බත් ඇටයක් ඇටයක් ගන්න කී දෙනෙක් වෙහෙස මහන්සිය කඳුළු දොයි තියෙන්නේ. ඔබ හේන් ගොවිතැන් බත් කරලා ඔය කන්න හොයාගත්ත නෙමෙයි කී දෙනෙක් මහන්සිය දොයි තියෙන්නේ. ඔබ ඇඳුම් ඇඳගෙන ඉන්නව හිසරුලින් වහලක් තියෙනවා පින් මේ ලෙඩ දුකක් හදන නම් බේතක් හේතක් තියෙනවා. ඔබ වාහන යනවා වාහන පදිනවා ආදි වශයෙන් කොච්චර දේවල් පින්නේ තව මිනිස්සුන්ගේ යහපත යම මිනිස්සු ඔබ ගැන තියෙන මොකක් හරි හේතුවකින් ඒක ඔයගොල්ලෝගේ ජීවිතාවට හොවේ මොන හරි හේතුවක් නිසා බින්නේ ඒ අයගේ කැපකිරීම නිසා යද ඔබට ඔහොම ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව ලැබලා තියෙනවා. එහෙනම් ඒ සීල දනාව සීපත් කළ පින් අනුමෝදන් කරා. මේ ජාතක හොඳට අහන් ඉන්න ගුරු හාමුදුරන් වහන්සේ දේශනා වුණාට පස්සේ කරන පුණ්‍ය අනුමෝදනාව. මෙතුවක් කල ඔබට ඒක කරගෙන බලන අද හොඳට අහගන්න. හොඳට අහගෙන ඒක ලියාගන්න. ඒක ලියාගෙන අදින්නම් ඒක කරන්න. හැමදාම. දවසක් කර දවසක්ද? නෑ හැමදාම. ආරිපාද කමා කරගන්න. දවස් දෙකකට සැරයක් නේද? නෑ හැමදාම. මොකද ඔබ දන්නේ ඔබ එහා පැත්තේ ඉන්න කෙනා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඔබේ මහත්ය ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඔබේ බිරිඳ ආරණ මහස නමක් වෙන්න පුළුවන්. අම්මා තාත්තා දන්නේ දරුවා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. දරුවා දන්නේ අම්මා ආරණ මහස නමක් වෙන්න පුළුවන්. ඇයි මේ ඔක්කොම ඉන්නේ බනහන්? එතකොට දැන් ඔබ gederi tiddi නෝනට බැන්නොත් එහෙම මාතර බයිනෝ දැන් මොනවද ඒක ආරිකවාද නෙමෙයි එයා නෝනද මහත්යද කියන කදහල් නෑනේ ඒකයි මම කිව්වේ සමා වෙන්න කියන්න කියලා එතනිනුත් කවර් නේද ඔබ එතකොට නෑ අපි රටේ ලෝකෙට ගිහිල්ලා හැමෝටම සමා වෙන්න කියන්නේ නෑනේ නෝනා ඔබට කියනවා සමා වෙන්න කියලා පිටින් මොකද ඔබ පවුල පිටින් එන්නේ බනහන්න ඒකයි මම කිව්වේ දවස් ඉවර කරන්න එපා පිටින් රණ්ඩුවකින් ඊළ සමා වෙන්න කියන්නේ. එතනදීත් ඔබට ආරූපවාදයක් වුණා නම් කමාව සිද්ධ වෙවි. මොකද ඔබ ඔය කියන අන්තිම වචනේ වෙන්න පුළුවන්නේ. එහෙනම් අන්තිම වචනේ ඔබ 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 මේ මනුස්ස ජීවිතේ කරගත් අන්තිම වචනේ ආරූපවාදයක් නะ. ඊට හොඳ නැද්ද ආරූපවාද කමා කර ගැනීමක් කරගන්න අන්තිම වචනේ. සෙල්ලම් කරන්න එපා පින් සසරත් එක්ක. සතරත් එක සෙල්ලම් කරන්න එපා. සෙල්ලමට නෙමෙයි ඔබට ওই මනුස්ස ජීවිතයක් හම්බෙලා තියෙන්නේ. ඔබ දන්නව නම් ওই මනුස්ස ජීවිතය ලබා ගන්න ඔබ කොච්චර දුක් විඳනද කියලා බඳින බොයිට වඩා ගොඩාක් පරිස්සම් වෙන ඔබේ ජීවිතෙත් එක්ක. ගොඩාක් පරිස්සම් වෙනවා. සාමයේ ඔබට තේරෙලා නැහැ. එනිසා පුණ්‍ය අනුමෝදනාව කරන අවසානයේදී එතකොට ඔබට විනාඩි 15 නම් තියෙන විනාඩි 15 කඩා ගන්න පින්නතනේ. විනාඩි 2 3ක් බුද්ධානුසතිය වඩන්න. ඔබට වැඩියෙන් ගෝචරණ ටික තියෙන. එක්ක ඔබට වැඩියෙන් ගෝචරණ බුද්ධානුසතිය. ඒ කියන්නේ තමන්ගේ අතීතයේ සිහිපත් කර කර අද ඉන්න කෙනාගෙන කරන මනසිකාරය. ඒක තමයි හොඳටම තේරුනේ. මරණානුසතිය ඔබට එච්චර තේරෙන්නේ නැහැ. අසුභානුසතිය ටිකක් තේරෙනවා. මෙත්තානුසතිය යම් මට්ටමකට තේරෙනවා. වැඩියම තේරෙන බුද්ධානුසතියනේ. එහෙනම් ඒකට වඩාන වැඩි වෙලාවක් අරගෙන. ඒක වැඩි වෙලාවක් කරන්න. එහෙනම් විනාඩි 15ක් ඔබ විනාඩි 10ක්වත් දාන්න කමක් නැහැ ඒකට දාන්න. තාව විනාඩියක් දෙකක් දාන්න මරණානුසතියට. තාව විනාඩියක් දෙකක් දාන්න සුභානුසතියට. තාව විනාඩියක් දාන්න මෙත්තානුසතියට. කමක් නැහැ. මං කියන විනාඩි 15කට වඩා මම කවදාවත් කරන්න කියන්නේ නැහැ. ඔබට දහම අහන්න අහන්න බින්නේ දහම වැඩෙන්න වැඩෙන්න. ඔබ ටිකින් ටික ටිකින් ටික ටිකින් ටික ඔය කාලේ වැඩි වෙනවා. මිසක් වැඩි කරන්න ඕනේ නැහැ. වැඩි වෙනවා. එහෙනම් ඒකයි කරන්න ඕනේ. එහෙනම් මතක කරගෙන තමයි මම ඔබට කරන්න කිව්ව කරුණ ටික. මොකද මුලින්ම කිව්වේ? හ්ම්? කාලසටහනක් හදාගන්න කිව්වා. හදලා නැත්නම් අනිවාර්යෙන් කාලසටහනක් හදාගන්න. ඊට පස්සේ මොකද කිව්වේ? හ්ම්? මොකද? ඒ දහන. පරණ දේශනා 2018 2017 පරණ දේශනා හොයාගෙන ආවා. ඊට පස්සේ කවදාකවත් රණ්ඩුවක් රණ්ඩුවකින් නවත්තන්න එපා. සකන්ඩ් වෙන්න කියලා මං කිව්වා නේද? සකන්ඩ් වෙන්න. ඊට පස්සේ බයිට් එක මට පොරොන්දුවක් වුණා. මොකද ඒ පොරොන්දුව? ඊළඟට ඔබේ හිතල් රිදුනොත්, ඔබේ හිතක් රිදෙව්වොත්, ඔබට අකමැති දෙයක් කරන්න කිව්වොත්, මොකක් හරි අවස්ථාවක් වුණොත් ඒ වගේ, ඔබ මොකද කියන්නේ? මන සමාවෙන්න. එක්ස්කියුස් කියන්න දොන්? නැහැ. ඔබ සාධාරණීකරණය කරන්න දොන්? නැහැ. ඔබතුමාට ඔබතුමියට මගේ අතින් අවඩක් වුණා නම්, මගේ අතින් අපහසුතාවයකට පත් වුණා නම්, ඔබේ මගේ අතින් ඔබේ හිත රිදුණා නම්, මන සමාවෙන්න. ඔබ ආරාමයේ ඉන්නවා ඉන්න පිටින් අත් දෙක එකතු කරලා මෙහෙම කියවේ. කොච්චර වටිනවද? පාරදී එහෙම කරන්න යන්න එපා. නමුත් ආරාමයේ ඉන්න වෙලාවට එහෙම වෙලාවක් වුණා නම් අත් දෙක එකතු කරලා ආචාර කරන ගම දින මේ මිනිස්සු හරි කියන්නේ. වෙනද මේ මිනිස්සු ඔබ ගැන ඇති වෙන පැහැදීම නිසා ආය කවදාකවත් ඔබට වචනයක්වත් කියන්නේ නැහැ. මොකද එයා දන්නවා මේනම් දහමට ජීවමාන සාක්ෂියක් බව. ඒක නා දන්නවා ඔබ ධර්මදරයේ බව. ධර්මදරය කියන්නේ ධර්මයේ කොටක් දන්න කෙනෙක් නෙමෙයි. ධර්මයේ තමන් තුළට කිඳා බැස්සගත් කෙනෙක් බව. ඒක නා ඔබ තුල ආර්ය ගති දකින්න අපින් එතන. කවදාකවත් ආය ඔබට වචනයක් කියන්නේ නැහැ. එහෙනම් ඔය ටික කරනවද? සහය වගේ මම මතක් කරා පොතක් අරන් එන්න දේශනාවට එද්දී. අපේ ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් කරන දේක් ඔබ දැකලත් ඇති. පොතක් අරන් එන පිරිස ඉන්නවා බොහොම වටිනවා. ඔබේ අවධානය කැඩෙන්නේ නැති වෙන විදිහට පොතේ සටහනක් දාගන්න. එයාගත කරුණ. ඊට පස්සේ මොකද කරන්න කිව්ව පොතට? ගුල්ලොන්ට පූජා කරන්න. එහෙනම් අදරා නින්දට යන්න කලින් එකපාරක් කියවගන්න. ඊට පස්සේ හෙට දවසේ ඇතුළත එකපාරක් කියව ගන්න. ඔන්න ඔය ටික කළා වෙන දින ඔබේ ජීවිතේ කොච්චර වෙනසක් වේද කියලා බලන්න. ඒ වගේම භාවනා කරන්න මම ඔබට ප්‍රායෝගික ක්‍රමවේද අනුල්ලා දුන්නා. පටන් ගන්න බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය ඔක්කොම ටික ඉවර කළා. අපි දැන් කරන්න යන වගේ පුණ්‍යානුමෝදනා කරා. පැහැදිලිද? හොඳයි. එහෙනම් පුණ්‍යානුමෝදනා කරලා උදෑසන දේශනාව අවසන් හොඳයි පින්දරයන්න් සීල දනම් සීපත් කරගෙන උදෑසන පාට මේ මොහොත දක්වා ත්‍රිවිධ රත්නේ වන්දනාමාන අපපස්ථාන කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළා සද්ධර්මයේ දේශනා කළා ඒ වගේම විදර්ශනා කර්මස්ථාන වඩලා තථාගතයන් වහන්සේගේ ගුණ සීපත් කළා මේ රැස්පත් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්තිය පළමු කොටම ආරාම වාසී ගුරු දේවත්වයන් වහන්සේ ප්‍රධාන කොටගත් අනිකුත් භික්ෂුන් වහන්සේලාත් ඒ වගේම අනගාරිකයන් සීල දනම් සීපත් කරගෙන පුණ්‍ය බාහිරය සහ සම්බදල කටයුතු කරනා මහත්මාත්මීන් සීල දනත් ඒ වගේම තමන්ගේ දහඩින් මහන්සියෙන් කදලින් උපයාස අපයා ගත්තා මිල මුදව වේදන් විපහතම් කළා කිසිම අදුවක් පාඩුවක් නැතුව සිව්පසෙන් සංග්‍රහ කරන්නා වූ දායක දායිකාවන් සිරු දනම සිපත් මේ සිරු දනා කරේ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්තිය විදව පතුරු ආයින් ඒ වෙන විහිදී පැතරියා මේ සිරු දනම සුපිදු මුදු දෙවත්තා තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගෙන මොනෑම කරදරයක් බාධාවත් තිබුණා ඒ සියල්ලම ගසාදුරින් බුත වෙත්වා දසකුසලින් මිදෙත්වා දසකුසල් වඩත් අදස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිත්තර වෙත්වා ප්‍රසාදු කරදල පින් අනුමෝදන් කරා ඒ වගේම පින් සිහිපත් කරගන්න මොහොතකට චිරාත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සලා තමන්ගේම දරුවන්සේ බලා කියාගත්තව සක්කදේන්ද මහ ප්‍රධාන කොටගත් සදෙව් ලෝකවාසී සිරිම සම්මද්දිෂ්ඨික දේවතාවුන් වහන්සේලාත් ඔබරිෂ්ඨකාමී හිතකාමී ප්‍රියකාමී විවන්තක් දේවතාවුන් වහන්සලා ඉන්නවනම් ඒ සිරි දනාමත් සිහිපත් කරගෙන ආරාමයට යන්නේ ඔබ අප සිරි දෙනාම රකබලා ගන්නව ආරක්ෂා සම්පත්‍ය සලසා දෙන්නව භූමාතු දෙවියන්ගෙන් පටන් අක්මිතා බ්‍රහ්ම ලෝකේ දත්කව වැඩ සිටින්නව සිරිම දෙවියත් බ්‍රහ්මාදීන් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශ්‍රය ශක්තිය විදව පතුරු වහන්නේ මේ පෙන වීදී පැතිරි යාමෙන් ඒ සිරි දනාගේ දිව්‍යානුභාවි වැඩි වේවා ආයුෂේ වර්ණේ බලේ සැපේ පටිභාන ඥානේ පිහිටත්වා දසකුසලෙන් මිදෙත්වා දසකුසල් වඩත් අදස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරාත් කාලයක් ශ්‍රී සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රකබලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා ඒ වගේම දින අනන්ත සංසාර පුරාවට බඩ අම්මා තාත්තා උන ඥාති හිත මිතුරන් දුවා දරුවන් උන අමු දරුවන් උන ගුරු දෙගුරුන් උන ස්වාමි දරුවන් ස්වාමි දියන් උන නා වූ පැලිකටක තරමකින් වතුර බින්දුවක තරමකින් හෝ වේවා ඔබේ හිත හදනට යම්කිසි කෙනකින් වචනයකින් හරි උපකාරයක් ලැබුණා නම් අන්නේ සිරි දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දනා කෙරෙහි පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදව පතර වහින් මේ පින වීදී පැතිරිය යමින් ඒ සිරි දනා අතරින් යම්කිසි කෙනෙක් අභව ස්ථානක ඉදලා ඉන්නවනේ ඒ අතමේ දේව සම්දිරි සුඛිය අධ්‍යයක ලබත්වා සසර පුරාවට කරගෙන ආව ණයකන දෙනත් නම් ඒ සියල්ලක් මහවර කරත්වා දසකුසලෙම මිදෙත්වා දසකුසලම වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් අවසන් වශයෙන් සිහිපත් කරගන්න පින් උදැසන පටන් මේ මොහොත දක්වා ඒ කරගියාගත්තව අනන්ත අත්මාන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියත් ඒ වගේම පුණ්‍යානුමෝදනාව කිරීම තුළින් නැවත වාරයක උප්පද්දවා ගත්තව පුණ්‍ය කුසල ආශිර්වාද බල ශක්තිය බලමහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කරදිලා අධිෂ්ඨාන කරන් ඒ 15 වන අරිහත් උන්වහන්සේලාතරට අරිහත් මෙහෙණින් වහන්සේලාතරට ඔබටත් මටත් අප සියලු දෙනාටත් එකතු වෙනට වාසනාව ලැබිලා මේ මනුසත්භාවය තුළදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසෙන සිරමින වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කරදෙන පින් අනුමෝදන් කරන් ඔබ සියලු දෙනාම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා.